අද 2024 අගෝස්තු මාස 17 වන ඉරිදා අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහන් වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකටයි. මේ සඳහා නිස්සරණ වනයෙන් සහභාගී වන නමක යන අවස්ථරයි. පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමින් වහන්සේලා මෑණිවරුන් පාද නමස්කාර කොට ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් තමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. අද වැඩසටහනේ මූලික අංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉනතුරු අප වෙත ලැබී ඇති සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් සුපුරුදු පරිදි පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්මදේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පිණ්ඩපාති කස්ස බික්කුණෝ අන්ත භරස්ස අනඤ්ඤ පෝසිනෝ දේවාපිහ යන්ති තාදීනෝ උපසන්තස්ස සදා සතිමතෝ තී.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මේනින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි යම් කාලයක් තිස්සේ මේ විදිහේ පුහුණුවක ප්‍රතිපදාවක යෙදෙන පිරිසක් විදියට යම් කිසි සමබරතාවයක් අපි අපිට හැදිලා තියෙනවා. සාමාන්‍යයෙන් ආධුනික කෙනෙක්, මුලින් පටන් ගන්න කෙනෙක් එක්කෝ එක අන්තෙක නැත්නම් තව අන්තෙක, සාමාන්‍යයෙන් මේ අන්ත දෙකේ වැද ගැනීමක්, ඒ අන්ත දෙකට එළඹ ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. නමුත් අන්න මේ පුහුණුව කාලයක් තිස්සේ කරගෙන යනකොට තම තමුන්ට අනන්‍ය වූ සමබරතාවයක් අපි කවුරු කවුරුත් හදා ගන්නවා. ඒ සමබරතාවේ වැදගත්, ඒ සමබරතාවය තම තමුන්ගේ චරිත ස්වභාවයට ගැලපෙන සමබරතාවයක් විය යුතුයි. තම තමුන්ගේ ඒ දරා ගැනීමේ හැකියාවට ගැලපෙන සමබරතාවයක් විය යුතුයි. ඉතින් එන්නේ විදිහේ සමබරතාවයක්, එන්නේ විදිහේ බැලන්සිං ඇක්ට් එකක් තියෙනවා මේ ප්‍රතිපදාව තුළ. එතකොට මුලින් ඒක නොදැනුණත් කාලෙත් එක්ක තේරෙනවා. දැන් අපි හිතමු සක්මන පරයන්කේ විදිහට මේ දේ පුරුදු කරනවා නම් මේ සක්මනේ මොන විදිහේ වේගයක්, මොන විදිහේ ක්‍රියාවලියක් පැවැත්වුවොත්ද මට මේ කරන පුහුණුවට පහසුවක් වෙන්නේ කියලා අන්න යම් කිසි සමබරතාවයක් ඒ තුළ හැදෙනවා. මුලදී කෙනෙක් එක්ක ගොඩාක් හෙමීට අන්න ඇගේ බැලන්ස් ඇති වෙන ගානට වේගය අඩු කරලා ඇවිදින්න උත්සාහ ගන්නවා. එහෙම නැත්නම් අර විදියට සිහිය පීටෝ ගන්න බැරි වෙන ගානට වේගෙන් ගමන් කරනවා. ඉතින් ওই දෙක අතර යම් කිසි විදියක මැද සමබරතාවයක් මෙතනත්තා කාලෙත් එක්ක හොයා ගන්නවා, දැන ගන්නවා. ඊට පස්සේ වීර්යය වුණත් ඒ වගේ තමයි. දැන් අපි හිතමු ඔය වාඩි වෙලා හුස්මම බලනවා කියලා අදිස්ථානයක් අරගත්තොත්, එහෙම කරන්න උත්සාහ ගත්තොත් හිත විසිරෙන්න බෑම කියලා දැඩි අදහසක් ගත්තොත් අන්න මොකද වෙන්නේ? එයා එක ඔළුව එකක්මක් හදාගෙන මේ 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 ප්‍රෙෂර් හදාගෙන විකාර වෙලා තමයි ඒ ක්‍රියාවලියෙන් නතර වෙන්නේ. එතකොට වීරය වුණත් යම් කිසි විදියක සමබර විය යුතුයි. මේ 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 ගලන මේ වික්ෂිප්ත වෙන හිතටත් යම් පමණක ඉඩක් දෙමින් තමයි නැවත නැවත හුස්මට ගන්න පුළුවන්. නැවත නැවත හුස්ම ගැන සිහිය පවත්වන්න පුළුවන්. එහෙම නැත්නම් හුස්මෙම තියනවා කියලා ගත්තොත්, විසිරෙන්නෙම දෙන්නේ නැහැ කියලා ගත්තොත් අන්න එයාගේ යම් කිසි විදියක අන්න අර වීරිය වුණත් සමබර වෙලා නැහැ. ඒ වෙනුවට නිකාම වලිගය හපාගෙන දඟලනවා. ඉතින් ඒ විදිහේ තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් ඔක්කොම අතහැරලා දැම්මොත් වෙන භාවනාවකුත් නැහැ. දැන් මෙච්චර කාලෙත් එහෙමනේ ගත කරේ. හිතට ඔහේවල් වදින දුන්නොත් එතකොට භාවනාවක් නොවෙනවා කියන චෝදනාවක් එන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔන්න ඔය විදිහේ වීරිය මට්ටමින් ගත්තත්, මේ සිහිය පීඨවීම මට්ටමින් ගත්තත්, එහෙම නැත්නම් තම තමන්ගේ ජීවිතවල ගත්තත්, තම තමන්ගේ ඒ ජීවන රටා දිහා බැලුවත්, මේ හැම එකක් තුළම මෙන්න මේ විදිහේ යම් තම තමුන්ට සුදුසු සමබරතාවයක් අවශ්‍ය වෙනවා. ඒක තම තමුන්ගේ චරිත ලක්ෂණ එක්ක, මේ ඇඟේ දරා ගැනීම හැකියාව එක්ක, මේ ඉන්න වටපිටාව එක්ක එය තීරණය වෙනවා. ඉතින් කෙසේ නමුත් මේ ප්‍රතිපදාව කියදෙන කෙනෙක් අන්නේ සමබරතාවය, අන්නේ බැලන්සිං ඇක්ට් එක එයාට තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මාසෙන් දෙකෙන්, අවුරුද්දෙන් දෙකෙන් සර සම්පූර්ණ විදිහට මේක හොයා ගන්නවා, මේ සමබරතාවය හදා ගන්නවා කියලා. නෑ, හැම වෙලේම මේක නිකන් අර කියන්නේ continual improvement, continuous improvement නෙමේ. ලීන් වචනයක් ඕක, ලීන් වචනයක්. continual improvement ඒ කියන්නේ මේ යම් කිසි දෙයක් දියුණු කළා, වෙනසක් කළා, ඒ වෙනසේ ප්‍රතිඵල අත්දැකීමින් කාලයක් ගත කරනවා. ඊටපස්සේ ආපහු තව ටිකකින්, ආයෙ තව ටික කාලෙකින් තව පොඩ්ඩක් වෙනස් කරනවා. ඔහොම ඔහොම අර නිකන් පඩි පෙලක් යනවා වගේ තමයි මේ දියුණුව නැත්තම් වෙනස, ඉම්ප්‍රූවමන්ට්ස් යන්නේ. එක දිගට නිකන් ඊතලේ ගියා වගේ අහස දිහාවට එහෙම දියුණු කරගන්න බෑ. එහෙම කරන්න ගියොත් ඒක ප්‍රායෝගික නැහැ. වෙනුවට අර පඩියක් නැග්ගා වගේ පොඩි වෙනසක් කරාම ඒ නැගපු පඩියට අදාළව කොහොමද වෙනස් වෙන්නේ කියලා පොඩ්ඩක් බලලා මොන ආපහු තව පඩියක් නැගිනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ ඔය කන්ටිනියුවල් ඉම්ප්‍රූවමන්ට් තමයි හරියන්නේ. ඉම්ප්‍රූව් වෙලා නතර වෙන්නෙත් නැහැ. එහෙම එකකුත් නැහැ. අවුරුදු ගාණක් කරත් අන්න තේරෙනවා තවත් මේකේ බැලන්සිං ඇක්ට් එකේ යම් කිසි විදියක අර ෆයින් ටියුනින් ගතියක් තියෙනවා. සම්පූර්ණ අර ඕලාරික හරිය, කලබල හරිය ඉවර වුණත් තාමත් මොකද්දෝ සමබරතාවයක් හොයන ගතියක්, තාමත් සමබරතාවයක් තවත් හදන්න පුළුවන් ගතියක් වගේ එකක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ පැතිකඩක් අදහසක් තමයි මේ මේ පුහුණුව තුළ තියෙන්නේ. ඉතින් මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන මේ කතා බහ ගත්තොත් ඒක මේ ශාසනයේ ඉඳපු උග්‍ර ප්‍රතිපදා රකින්න ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ සමබරතාවයක්. ඒක ටිකක් සැර වැඩි. නමුත් ඉතින් අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන ඉඳ අපි පොඩ්ඩක් කතා කරලා බලමු. කතා කරලා බලන්න බැරි කමක් නැහැ. අනිත් පැත්තෙන් ඒ පණිවිඩය තුළ මොකද්දෝ තේරුම් ගත යුත්තක් අපිට හඳුනා ගන්න බැරි වෙන එකකුත් නැහැ. එතකොට මේ ශාසනයේ ඔය මහා කාශ්‍යප ස්වාමින් වහන්සේ ගත්තොත්, ඒ ස්වාමින් වහන්සේ උග්‍ර ප්‍රතිපදා, උග්‍ර ප්‍රතිපදාවල අග්‍ර මොනවද මේ අර සමාදන් වෙන මේ මට වචනේ මතක් වෙන එක පාට සමාදන් වෙන ප්‍රතිපදා, මේ උග්‍ර ප්‍රතිපදා 13ම සමාදන් වුණා. මේ 13ම සමාදන් වෙලා තමයි ඒ ස්වාමීන් වහන්සේ කල්ගත කරේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ අන්න මේ උත්කෘෂ්ට උග්‍ර ප්‍රතිපදා දුතාංග 13ම සමාදන් වෙලා තමයි කල්ගත කරේ. එතකොට උත්කෘෂ්ට ප්‍රතිපදා, උග්‍ර ප්‍රතිපදා පැත්තෙන් අග්‍ර ස්වභාවයක් මේ ස්වාමීන් වහන්සේ තමයි ආදර්ශයට පෙන්වන්නේ. සාමාන්‍ය ගත්තොත් ඔය දුතාංගවල, දුතාංග විවිධ පැතිකඩ තියෙනවානේ. දුතාංගවල තියෙන සිවුරු සම්බන්ධ දුතාංග තියෙනවා. ඊට පස්සේ ආහාර සම්බන්ධ දුතාංග තියෙනවා. ඊට පස්සේ ඔය මේ වාසය, කුටි කුටි සෙනසුන් සම්බන්ධ දුතාංග තියෙනවා. භාවනාව සම්බන්ධ, වීරය සම්බන්ධ දුතාංග තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ විවිධ පැතිකඩ සහිත දුතාංග තියෙනවා. එතකොට මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගත්තොත් මේ දුතාංග 13ම සමාදන් වෙලා කල්ගත කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ විදිහේ උග්‍ර ප්‍රතිපදාවක තමයි යෙදිලා ඉන්නේ, නිරත වෙලා ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ සමහර වෙලාවට ආරාධනා කරනවා, කාශ්‍යප දැන් ඔය ඇතිනේ, දැන් ඔය මද, දැන් ඔය මේ උග්‍ර ප්‍රතිපදාව නවත්තලා මේ මාත් එක්ක ඇවිල්ලා නැවතින්, මාත් එක්ක ඇවිදින් ඇවිල්ලා නවතින්න, මේ දෙන දානේ පිළිගන්න, පිණ්ඩපාතෙන් මේ අපෙන්න ඕනේ නෑ, මේ දායකයෝ ගෙනහල දෙන මේ ආරණ්‍යයට ගෙනහල පූජා කරන දානේ පිළිගන්න. ඔය ගස් ඇතම මේ ඉන්න ඕනේ නෑ. ඒ වෙනුවට මේ මගේ මේ හොඳ හදපු කුටි තියෙනවා. මේ කුටියක ඇවිල්ලා පදිංචි වෙන්න. මේ සිවුරු ඔහොම ඉන්න ඕනේ නෑ. මේ හොඳ මේ මේ හොඳ තායි කොටන් සිවුරක් අද කාලේ හැටියට කියනවා. තායි කොටන් සිවුරක් වගේ එකක් පොරවන්න කියලා කියනවා. එහෙම කුවාට මේ හාමුදුරුවෝ කැමති නෑ, මනාප නෑ. ඉතින් නෑ ස්වාමීන් මුනි, මම මේ මගේ හුරු පුරුදු ප්‍රතිපදාව ඉන්නම් කියලා කියනවා. දැන් මේ බුදු හාමුදුරුවෝ කතා කරන්නේ කාශ්‍යප හාමුදුරුවන්ට, මේ ඇවිල්ලා මේ පහසුවෙන් ඉන්න කියලා. හැබැයි ඒත් කැමති නෑ, මනාප නෑ. ඉතින් ඒ විදිහ හාමුදුරුවෝ මොකද්දෝ පණිවිඩයක් දීපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. අද කාලේ වුණත් ඔය මේ තමුන්ට වද දෙන්න කැමති කැට්ටිය ටිකක් කැමති මේ වගේ චරිත කතා අහන්න. ඒගොල්ලෝ ඉතින් ගොඩක් වෙලාවට වෙහෙසක් හදාගනින්දි මේ ස්වාමීන් වහන්සේ මොකද්දෝ සැපයක් හොයාගෙන තියෙනවා. ඉතින් අපි තදාලයි ඒක. අපේ ශක්ති ප්‍රමාණත් එක්ක තීරණය වෙනවා. අපේ කායික ශක්තියත් එක්ක තීරණය වෙනවා. මේ සමබරතාවය. එසේ නමුත් ඉතින් බලමු මේ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ කතා මොකද්ද කියලා. මෙතෙන්දි තියෙන්නේ මේ මෙතන තියෙන්නේ ඔය දවස් 7ක් මේ ස්වාමීන් වහන්සේ ආහාර නොගෙන යම් කිසි විදිහක ඒ ප්‍රතිපදාවක යම් කිසි භාවනාවක ඉඳලා ඒකෙන් නැකිටලා, ඒකට කියන වචනේත් මතක් වෙන්නේ නැහැ නේ බලනවා. අද පොඩි අවුලක් තියෙන රැස්සටද කොහෙද මේ ඒ ප්‍රතිපදාවක ඉඳලා, ඒ විදිහේ භාවනාවක ඉඳලා, ඊට පස්සේ දවස් 7කට පස්සේ නැගී හිටලා පිණ්ඩපාතේ වඩිනවා. ඔව්, නිරෝධ සමාපත්තිය. දැන් බණ කියන කවුරු හරි සහායක කෙනෙක් තියාගන්න වෙනවා පැත්තෙන්. වචන මතක් කරගන්න. නිරෝධ සමාපත්තිය නැගී හිටලා ඉතින් දවස් 7කට පස්සේ පිණ්ඩපාතේ වඩිනවා. එතකොට දැන් මේ දවස් 7ක් මේ කය පෝෂණය කරලා නැහැ. ආහාර දීලා නැහැ. එතකොට එහෙම බොහොම දුර්වල තත්යක තමයි මේ කය තියෙන්නේ. දැන් සාමාන්‍ය ඔය බඩගින්න ගැන කියනකොට දැන් මෙහෙ ඔය ඇවිල්ලා ඉන්නවා මේ දවස්වලත්. ඔය යාගේ යා කොහෙද මේ සුදු මහත්තේ කලිනුත් ඇවිල්ලා ගියා මේ ඔය යුරෝපේ රටක ඉන්නේ. ඉතින් ඒ මනුස්සයා කොහෙන්දෝ හදාගත්ත එකක්. හැබැයි අපි මේ කියපු එකක් නෙමෙයි. මේ එයා ෆාස්ටින් කරනවා. එයා ෆාස්ටින් කරන්නේ අමුතු විදියට. එයා කරන්නේ නිකන් අර වෝටර් ෆාස්ට් එකක් වගේ එකක්. වතුර විතරක් ගන්නවා. මේ ආහාර ගැනීම නවත්තනවා. එතකොට නවත්තලා මේ ගෙදරින් ඉන්නෙත් නෑ. නිකන් ඔය නිකන් පිල්ග්‍රිමේජ් වගේ ගමනක් තමයි යන්නේ. නිකන් කැලෑපාරක් දිගේ වගේ ඇවිදගෙන එමීට ගමන් කරන ගමන් තමයි මේක සිද්ධ කරන්නේ. එතකොට දැන් ආහාර තියෙනවනේ මේ කයේ පටන් ගන්නකොට. අපිටම ආහාර සහිතව තමයි පටන් ගන්නෙ. එතකොට අපි හිතමු දවසක් දෙකක් තුනක් යනකොට ওই කයේ තියෙන ආහාර සම්පූර්ණ හිස් වෙනවා. අසුචි විදියට පිට වෙලා ගිහිල්ලා එහෙම හිස් වෙනවා. අලුතෙන් ආහාර ගන්නෙත් නැහැ. එතකොට දැන් මේ සිස්ටම් එකට ආහාර වැටෙන්නේ නැති වුනහම මේ ආහාර දිරවීම කියන එක සම්පූර්ණ වළක්වාලනවා. ඒ ක්‍රියාවලිය සම්පූර්ණ අඩපණ වෙනවා. එතකොට මේ කය අමුතුම ලයිට් ගතියකට එනවා කියලා ඒ මහත්ය තමයි කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් ආහාර දිරවීම කියන එකට ලොකු ශක්තියක් වැය වෙනවා. ලොකු සංකීර්ණ ක්‍රියාවලියක්. එතකොට ඔය දැන් ආහාර වේලක් අපි හිතමු අරගත්තාම සමහරුන්ට ඔළුව කෙලින් තියාගෙන ඉන්න බැරි තරමට වෙහෙසක් එනවනේ. විශේෂයෙන් අර නිතර ආහාර ගන්නේ නැති කෙනෙක්ට මේ වගේ මේ විකාල භෝජනයක් වගේ සමාදම් වෙලා එහෙම නැත්නම් එක වේලකින් වගේ යැපිලා ඉන්නකොට තේරෙනවා ආහාර ගත්තට පස්සේ සම්පූර්ණ ඉතුරු සිස්ටම් එක ඉතුරු සිස්ටම්ස් ඔක්කොම ඩවුන් වෙලා ආහාර දිරවීමට තමයි අවධානය යන්නේ, ශක්තිය යන්නේ. එතකොට පැයකට දෙකකට අමාරුයි අර කල්පනා කරන වැඩ, බණ කියන වගේ වැඩ කරන්න. ඉස්සර මම ඔය ඉස්සර දවල් එකට වැඩසටහනක් දුන්නා එන්නේ නිකන් විකාර වෙලා හැමදාම. කාර් වෙලා ඉන්නේ හැමදාම මේ කියනේවා නෙමෙයි කියවෙන්නේ. ඉතින් කොහොමහරි දැන් මේ ආහාර රටාව වෙනස් වුණ නිසා එච්චරම අමාරු නෑ. එසේ නමුත් මේ එහෙම එකක් තියෙනවා. එතකොට මේ ආහාර දිරවීම කියන එක නිකන් ලොකු මේ ශක්තියක් වැය වෙන ලොකු ලොකු අවධානයක් ගන්න ක්‍රියාවලියක්. එතකොට අපි හිතමු මේ කයට ආහාර දැන් සීනි වැටුණත් ඕක අවුල් සීනි වැටුණත් ඕක ක්‍රියාත්මක වෙන ගතියක් තියෙනවා. එතකොට ආහාර විදිහට සීනි හරි ඒ ඝන ආහාර හරි බීම ජාති හරි මුකුත් වැටෙන්නේ නැත්නම් වතුර විතරක් වැටෙනවා නම් අන්න මොකද වෙන්නේ? එතකොට මේ ක්‍රියාවලිය සම්පූර්ණ නවතිනවා. නැවතුනාට පස්සේ මේ කය ලයිට් බොහොම සැහැල්ලු ස්වභාවයකට එන බව හැබෑව. ඒක හරි. ඒක සාමාන්‍ය ඔය මේ තනි වේලෙන් ඇපිලා ඉන්නකොට තේරෙනවා. මේක තේරෙනවා මේ අර ආහාර දිරවීම පැය ගණන ගියාට පස්සේ දවසේ ඉතුරු හරිය බොහොම සැහැල්ලු කයක් දැක දැන ගන්න පුළුවන්. එතකොට මේ මනුස්සයා කියන්නේ සාමාන්‍ය දවස් 3 වගේ පයින්කොට සම්පූර්ණ බඩගින්න නැතර වෙලා ගිහිල්ලා බඩගින්නි දැනෙන එක නැවතිලා ගිහිල්ලා ඇඟ බොහොම සැහැල්ලු මට්ටමකට ඇවිල්ලා ඒ වගේම ආර නිකන් කල්පනා කරන්න හිතන්න බැරි එනර්ජි අඩු ගතියකුත් නැහැ. මේ වෙනකොට සාමාන්‍ය හොඳ එනර්ජිටික් ගතියකුත් තියෙනවා කියලා එයාගේ අත්දැකීම කියනවා. ඒකත් එයා කියන්නේ සාමාන්‍යයෙන් මේක දැනෙන්න දවස් 10ක් වගේ හොඳට දිගට දිගට යනකොට තමයි මේ ගතිය හොඳටම ප්‍රමුඛ වෙලා එන්නේ. මුලින් ටිකක් දැනෙනවා අඩුයි කියලා. ඉතින් ඒ වගේ ඒවා මොනවාද දන්නේ ওই ප්‍රතිපදා මේ ටිකක් උග්‍ර ප්‍රතිපදා. නමුත් ඉතින් මේ එක එක්කෙනා එක එක විදියට කරනවා. කාශ්‍යප ස්වාමීන් වහන්සේ ගත්තොත් එහෙම ප්‍රතිපදාවක නෙමෙයි මේ නිරෝධ සමාපත්තිය ඉඳලා නැගිටලා එන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේක ඉතින් මේ ශාසනය අපි අහලා පුරුදු දෙයක්. මේ ඉතින් මේ විදිහේ මේ ආහාරයි මේ කයේ ක්‍රියාකාරීත්වය යම් කිසි විදියකින් ඉතින් පරීක්ෂා කරලා බලන්න ඕනේ. සාමාන්‍ය දවසට එක වේලක් එක වේලකින් යැපෙන බොහෝ පිරිසක් ඉන්නවා. දැන් බටහිර ලෝකේ වුණත් ඒගොල්ලෝ මේ මේ විදිහ අදහසක් නැහැ ඒගොල්ලන්ගේ. නමුත් අර දවස පුරාම කනවා කියන එක එච්චර සුදුසු නැහැ. ඒ නැවත නැවත ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා කියන්නේ ලෙඩ කරවන සුළුයි. පෙරේතකම තියෙන බව හැබෑව, ඉතින් දැක්කාම කන්නේ තියෙන බව හැබෑව. ඒක වෙනම කතන්දරයක්. නමුත් සාමාන්‍යයෙන් ලෙඩ කරවන සුළු ප්‍රධාන හේතුවක් තමයි ආහාරය. එතකොට ඉතින් ඒ එහෙම නිතර නිතර ආහාර ගැනීම එච්චර කයට සුදුසු දෙයක් නෙමෙයි. මේ කය හැදිලා තියෙන ඉතින් හොඳට ආහාර ගත්තාම ඒක පැය ගණනාවක් තුල දිරෝගන දවස් ගණනාවක් වුණත් යැපෙන්න පුළුවන් ශක්තියක් ඔය ආහාරය තුල තියෙනවා. ඉතින් ඔය දැන් ඔය දැන් තියෙන තරබාරු ඇඟවල් ගත්තාම ඕක ඇතුලේ කොහොමත් මාසයකට හමාරකට ස්ටොක් එකකුත් තියෙනවා. මේ බැරල් වගේ ඔය තරබාරු වෙලා තියෙන විදිහට ඉතින් එහෙම තියෙනවා. ඒක ඉතින් නැහැ කියන්නත් බෑ. ඉතින් අපිට හිතෙන්නේ මේක වෙලක් මැකරුණාම මැරෙයි කියලා. මොන පිසුද එහෙම මැරෙන එකක් නෙමෙයි ඕක. අර කවුදෝ මැරෙන්න වැටිලා කියනවා මේ මැරෙනවයි කියන එක ලේසි නෑ ස්වාමීන් වහන්ස. එහෙම නෑ, එහෙම මැරෙන්නේ නෑ. ඕක එහෙම නිකන් මැරෙයි මේ මැරුණා මේ මැරුණා කියලා හිතාගෙන ඉඳියට එහෙම මැරෙන එකක් නෙමෙයි. අනිතක මැරෙන ඒ මරණය කියන එක එහෙම ලේසි පහසුවෙන් යන ගමනකුත් නෙමෙයි. ඒක නිසා විඳවන්න තියෙන ටික ඔක්කොම විඳවලා තමයි මැරෙන්න වෙන්නේ. ඒක ගැන සැකයක් තියාගන්න එපා. එහෙම පණ ඕක එහෙම තොර වෙන්නේ නෑ ඕකේ. එහෙම තොර වෙනව නෑ. ඒකත් නිකන් එක විදියක ආශ්චර්යයක්. ඔය සමහරු නම් ඔය එකපාරට නිකන් අර අසුරු සැනකින් මෙහෙම ඇදම් වැටුණ මලා. එහෙම මරණ වාසනාවන්තයි. එහෙම මැරෙන්නේ නෑ ලේසියකට. ඕක ඇද 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 මේ කය කොහොම හරි අද්ද අද්ද ගිහිල්ලා තියෙන දුක් අසනීප ටික ඔක්කොම විඳලා 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 ඔහොම තමයි ඕකේ කෙලවර සිද්ධ වෙන්නේ. ඒකින්ද අපි බලාපොරොත්තු වුණාට මේ අනේ මේ ලෙඩක් හෙඩලා මැරෙයිද දන්නේ නැහැ කියලා. එහෙම මැරෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ මොකද්දෝ ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් ඒක නිසා එහෙම නිකන් මැරෙයි කියලා ඒකට මැරෙන්නේ නැහැ. පොඩ්ඩක් ඔය ක්ලාන්ත දාන්න වගේ නම් ඉඩ තියෙනවා. ඉතින් කෙසේ නමුත් මම මේ කියන්න උත්සාහ ගන්නේ මෙන්න මේ විදිහේ ආහාර රටාවක් වුණත් ඒ ගෙදරක වුණත් ගිහි ගෙදරක වුණත් මේ පරීක්ෂාවක් කරලා බලන්න පුළුවන්. ඉතින් බැරි කමක් නැහැ. ඔය කලින් එකේ ට්වීට කලින් CEO ඌගේ නම මට මතක්කේ නැහැ. ඌ ඌ ඌ වෙන මේ තෝකක් දීලා තිබුණා. ඌ ඉන්නේ 7 meals per week. මේක තමයි මගේ ආහාර රටාව කියලා කියනවා. කියන්නේ සතියට ආහාර වේල් 7යි. ඒ කියන්නේ දවසට එක වේලයි ගන්නවා කියලා කියන්නේ මේ. ඒක සාමාන්‍ය ඒගොල්ලෝ ඩිනර් එක තමයි අරගන්නේ. රාත්‍රි ආහාර වේල හොඳට කනවා. අයි කන්න තියෙන ඔක්කොම ಜಾති කනවා. සාමාන්‍ය මේ ශාසනය ගත්තොත් උදේ ආහාර වේල තමයි දවසට එක වේල විදියට ගන්න යෝජිත. ඒතකොට ඒක ඕන දෙයක් කන්න පුළුවන්. මොකද කියන්නේ ඉන්ටර්මිටන් පාස්ටිං. මේ කනවා ඕන විදිහ කන්න පුළුවන්. මස් මාළුද අනම්මනම් ඔක්කොම ජාති කාලා. හැබැයි කෑවා ඉවරයි. දැන් මේ දුතාංගේ උනත් තියෙන ඒ විදිහට තමයි. ආහාර සම්බන්ධ ওই දුතාංගේ තියෙනවා එක ආසනයක වාඩි වෙලා ආහාර ගන්නවා කියලා. ඒ කියන්නේ වාඩි වුණා ආහාර ගන්න ඕන පමණක් ගන්න පුළුවන්. ඔක්කොම ටික ලං කරගෙන වාඩි වුණා ආහාර අරගත්තා නැකිට්ටානේ. නැකිට්ටට පස්සේ ආහාර ආපහු ආහාර ගැනීමක් එදා දවසට නැහැ. ඒ එහෙම ඒ එක සිටින් එකකින් ගන්නවා. අරගත්තට පස්සේ එච්චරයි දවසට ආහාර ආපහු පහුවදා. ඒතකොට ඒ ආහාර වේලෙන් යැපෙන්න පුළුවන්. බැරි කමක් නැහැ. සාමාන්‍යයෙන් මට මගේ ජීවිතයේ අත්දැකීමක් විදිහට අවුරුදු ගාණක් ඉඳලා තියෙනවා යැපෙන්න පුළුවන්. බැරි කමක් නැහැ. හැබැයි ඉතින් හොඳට ආහාරය තියෙන්න ඕනි. රසට තියෙන්න ඕනේ ප්‍රමාණාත්මකව ගන්න පුළුවන් විදිහට තියෙන්න ඕනේ. පිණ්ඩපාතයෙන් වගේ කරනවා නම් කොහොමත් කර හැකියි. කිසිම ප්‍රශ්නයක් නැහැ. පිණ්ඩපාතය යනවා නම් ඔය ගමේ ගෙවල්වල විපු ආහාරනේ ලුණු ඇඹුල් සහිත අර ගෙදර කිව්වා වගේ ආහාර තමයි හම්බ වෙන්නේ. එතකොට ඒ ආහාරය අරගෙන කොහොමත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉඳිය හැකියි. ආයේ මේ අඩු වැඩි වුණාට එච්චර ගානකුත් නැහැ. දවසක් මගේ ඇරුණයි කියලා දවසක් පොඩ්ඩක් අඩු වුණා කියලා එහෙම දැනෙන්නෙත් නැහැ. ඒ පමණකට කය නිකන් අමුතු නිකන් හොඳ පැවැත්මකට එනවා. ඒ ඒ ඒ පැවැත්ම හරිම නිරෝගී පැත්තකුත් තියෙනවා, සැහැල්ලුවක් තියෙනවා අර කියනවා වගේ. මේ ඉතින් එහෙම එකක්. කෙසේ නමුත් ඉතින් මේ ස්වාමීන් වහන්සේ ගත්තොත් මේ විදිහට දවස් 7ක් මේ සමාධියකින් නැගීටලා එන්නේ දැන් මේ දවස් 7ක් ඉඳලා. එතකොට දැන් මේ වගේ කෙනෙක්ට මේ මහරහතන් වහන්සේ කෙනෙක් මේ විදිහේ මේ කාලයක් තිස්සේ ආහාර නොගෙන දුර්වල වෙලා ඉන්න කෙනෙක් ඒ වගේ කෙනෙක්ට ආහාර පූජ කිරීම බොහොම ආනිසංස සහිතයි කියලා සඳහන් වෙනවා. මේ විදිහට මේ නිරෝධ සමාපත්තියෙන් නැගී ඉඳලා එන කෙනෙක්ට ආහාර පූජ කිරීම බොහොම ආනිසංස සහිතයි කියලා සඳහන් වෙනවා. සාමාන්‍ය ඒක නිකන් අපි හිතමුක අපිට මේක ඔය ආනිසංසේ කොමන් සෙන්ස් වලට අල්ලන්න බෑනේ. නමුත් අපි හිතමු දැන් කෙනෙක් හාමුදුරු කෙනෙක් ගමේ පිණ්ඩපාතේ යනවා. ගමේ පිණ්ඩපාතේ යන්නේ මොන අර්ථයෙන්ද? මේ කය පවත්වන්න, මේ ප්‍රතිපදාව කරගන්න, මේ භාවනාවක් කරගන්න, මේ අනුග්‍රහයක් බලාපොරොත්තුෙන් තමයි යන්නේ. එතකොට ඒ හාමුදුරුව මේ උඩ දානශාලාවේ මොනවා හරි හොඳට කැඳ එකක් ගහලා බඩ පුරවගෙන ගියාම අර ගමේ මිනිස්සු අර සමහරලාවට ගෙව ගෙදර එදා කන්න තියෙන දේ මේ ඔය බල්ලෝ එහෙම කැමැතිම නැහැ එනවට පිණ්ඩපාතේ. ඇයි බල්ල දන්නා උගේ ආහාර වේලෙන් තමයි මේක අඩු වෙන්නේ කියලා. ඉතින් පැත්ත බලාද එනවට කැමති නැහැ. ඉතින් කෙසේ නමුත් සමහර විට ගෙදෙට්ට කාට හරි බඩගින්නක් සහිතව තමයි මේ ආහාරය පූජා කරන්නේ. එතකොට මේ කුස පිරිච්ච හාමුදුරු කෙනෙක්ට මේ ආහාරය දෙනවා කිව්වහම ඒක නිකන් ගැලපෙන්නේ නැහැ නේ නිකන්. තේරෙනවද මම මේ කියන එක? නිකන් සාමාන්‍ය නිකන් හිතලා බැලුවහම ගැලපෙන්නේ නැහැ. මේ හාමුදුරුවගේ බඩ පිරිලා අර මිනිස්සු අර මේ ගෙදර කන්න තියෙන එකම දේ පූජා කරනවා. එතකොට ඒක ගැලපෙන්නේ නැහැ. හරි? ඒක නිකන් සාමාන්‍ය හිතලා කල්පනා කරාම තේරෙනවා මොකද්ද නොගැලපීමක් තියෙනවා. සාමාන්‍ය පිණ්ඩපාතේ ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් දේවල් තමයි ඔවා. ඒතර මුල් කාලේ පිණ්ඩපාතේ යනකොට නිකන් මේ කලන්ත දාලා මැද ඇඳන් වැටේද දන්නේ නැහැ කියලා. ඉතින් මොනවා හරි අරගෙන යන පුරුද්දක් ඉතින් අනිත් කට්ටිය කරන හින්දා ඉතින් එහෙම මමත් කරා. නමුත් යනකොට තේරෙනවා මේ බඩ පුරවගෙන ගමේ ගිහිල්ලා හරියන්නේ නැහැ මේක කියලා. ඊට පස්සේ කාලෙකට පස්සේ මොකද කරන්නේ? ටිකක් ඇඟ හුරු වෙනකොට අන්න බඩගින්නේ යනවා. බඩගින්නේ ගියාම අර යනකොට සමහර වෙලාවට ගෙදර ගාවට යනකොට ක්ලාන්ත ගතිය. එතකොට ක්ලාන්ත ගතියත් එක්ක තමයි අර පාත්‍රේ පිරෙන්නේ. එතකොට තේරෙන ආහාරේ වටිනාකම. ඊට පස්සේ අර ආහාර බෙදනකොට දැන් බඩගින්නේ තියෙන්නේ. එතකොට මේ කය ඒකට ප්‍රතික්‍රියා කරන ආකාරය සමහර වෙලාවට කෙලෙයි උනනවා. ඔය 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 ක්‍රියාවල එක තමයි යන්නේ. එතකොට දැන් අර බඩගින්නයි මේ ලැබෙන ආහාරයේ අතර ගැළපීම කොහොමද කියලා දැක දැනගන්න පුළුවන්. එතකොට ඒ හුරු වුණාට පස්සේ ආයෙත් පිණ්ඩපාතේ යනවනේ. ඉතින් මෙහෙන් ආහාර අරගෙන ගිහිල්ලා වැඩක් නැහැ. ඒ මිනිස්සුන්ට අනුග්‍රහයක් විදියට යන ගමන හරියට යන්න ඕනේ. ඉතින් එහෙම මොකද්දෝ තියෙනවා. ඒවා ඉතින් තම තමුන් තෝරගන්න පුළුවන්. එහෙමම කියලා කියන්නේ නැහැ අපි. ඉතින් අර සාමාන්‍ය සීකල්පනාව තියෙන මේ හිතන්න කල්පනා කරන්න පුළුවන් කෙනෙක්ට ඕව අඳුරගන්න එච්චර බැරි නැහැ. ඉතින් කෙසේ නමුත් අන්න අර බඩගින්නේ ගිහිල්ලා අර ආහාර පාත්‍රේ පිරෙනකොට ඒකේ තියෙන මොකද්දෝ සුන්දරත්වයක්. මේ ආහාරයේ වටිනාකම සහ මේ යන ගමන අතර සම්බන්ධය හොඳට ගෙතිලා ගෙතිලා එනවා, ගොඩ නැගිලා එනවා. ඊට පස්සේ අර පිටම පැයක් හමාරක් මේ විදිහේ ගමනක ගිහිල්ලා අර ක්ලාන්ත ගතියකින් ඇවිල්ලා අර ආහාරය ගන්නකොට මේ කය ප්‍රාණවත් වෙන ආකාරය, නැවත ප්‍රකෘති වෙන ආකාරය ඒක දැක්කහම අන්න අර පිණ්ඩපාත ආනිසංසය කියන එක, බෙදෙන කෙනෙක් වුණත් ආනිසංසය කියන එක වැඩි වෙනවා කියන එක අඳුන ගන්න බැරි නෑ. ඒක අඳුන ගන්න බැරි නැහැ. ප්‍රතිපදාවක පුහුණුවක ඉන්න කෙනෙක්ට පූජා කිරීම ආනිසංස වැඩි කියන එක ඉතින් ඒක බොහොම සරල සාමාන්‍ය දෙයක්. ඉතින් මේ හාමුදුරුවෝ මේ විදිහේ තත්ත්වයක ඉඳලා එනකොට ඉතින් කොහොමත් ආනිසංස තමයි ඉතින්. ඉතින් සඳහන් වෙතන වෙන්නේ එතන දේවතාවෝ දේවතාවියෝ ද දේවතාවෝද මන්දා 500ක් පෝලිමට ඉන්නවා පිණ්ඩපාත බෙදන්න දැන් මේ හාමුදුරුවන්ට. හරි, ඔය ඉස්සර කට්ටිය දිගට පිණ්ඩපාත යනකොට ඉරිදා දවසට මෙතන මේ නිස්සාරණ ඉස්සරහා වගේ වාහන වලින් ඇවිල්ලා නැවතිලා පෝලිමට ඉන්නවා පිණ්ඩපාත බෙදන්න. ඒතකොට එතනින් එහාට යන්න වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අරන් අහම අර දුර ඉඳලානේ අරන් එන්නේ ඔක්කොම භාජන පුරෝගෙන අරගෙන ඇවිල්ලා මෙතනින් එතනින්ම ගමන ලොප් වෙනවා. ඒතකොට ගේට් ටු ගාවින් පොඩ්ඩක් එළියට ගිහිල්ලා ආපහු ඇතුළට එන්න තමයි තියෙන්නේ. ඉතින් සමහරලාට මග හැරලා යනවා හොරපාරකින්. හොරපාරකින් ගියාම අල්ලන්න බෑ. ඉතින් ඔහොම ඔහොම තියෙනවා. ඉතින් අර දේවතාවෝ 500කුත් දේවතා වියෝද මන්ද 500කුත් මේ පෝලිමට දැන් ඔන්න ආහාර පූජා කරන් ඉන්නවා. මේ කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ ඇටි කියන්නේ දැන් අපි නම් ගිහිල්ලා ගේට්ටු ගාවින් බෙදාගෙන ආපහු වෙනවා සමහර වෙලාවට මේ හාමුදුරුවෝ එහෙම බාරගන්නේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ මේ 500ක පිරිසකගේ මේ දානේ ප්‍රතික්ෂේප කරමින් ඉදිරියට ගමන් කරනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේගේ සාමාන්‍ය චරිත ස්වභාවයේ හැටි ගත්තොත් පිණ්ඩපාතේ වඩින්නේ දුප්පත් ගෙවල් වලට තමයි. අර හොඳට ආහාර ලැබෙන පොහොසත් ගෙවල් වලට වඩිනව වෙනුවට අර ඒ වීදි තියෙනවනේ, මේ වීදිය දුප්පත් මේ වීදිය පොහොසත් කියලා, එහෙම අන්න ඒ වීදිය දුප්පත් මේ වීදි වලට තමයි පිණ්ඩපාතේ වඩින්නේ ඒ පිරිසට අනුග්‍රහයක් විදිහට. ඔය වෙන කතාවකුත් අහලා ඇති අර පොරි විලඳ පොරි කතාවක්, කාන්තාවක් පූජා කළා සර්පෙක් දෂ්ට කළා ඝාතනය වෙලා එතන ඊට පස්සේ අර පොරි විමානයක ගිහිල්ල උපදින් ඔන්නම් කතාවකුත් තියෙනවා ඒ කාශ්‍යප හාමුදුරුව සම්බන්ධයෙන්. ඉතින් කෙසේ නමුත් මේ ඉතින් ප්‍රතික්ෂේප කළා යනවා දුප්පත් වීදියකට ගිහිල්ලා යනකොට ඉන්නවා මේ රෙදි වියන කෙනෙක් දුප්පති රෙදි වියනවා. මේ ඒ රෙදි වියන යම් කිසි ඒගොල්ලන්ගේ ඇතිනේ වස්ත්‍රයක් ඒ විදිහේ දුප්පත් ස්වභාවයකින් ඉන්න රෙදිවියන්නෙක් ඉන්නවා. ඉතින් මේකද කරන්නේ මේ රෙදිවියනෙක් කෙනා ගාවට ඒ ගෙදෙට්ට පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වැඩියාම මේ තැනැත්තා නැගිටලා ඇවිල්ලා මේ පුද්ගලයා නැගිටලා ඇවිල්ලා පාත්‍රය අර ගන්නවා. සාමාන්‍ය ඒක අහලා නැහැ වැඩිය. දැන් අපි ওই ගමකට ගියාම පාත්‍රේ අරන් යන්නේ නැහැ සාමාන්‍ය ඒගොල්ලෝ ඇවිල්ලා. පාත්‍රයට ඇවිල්ලා පූජා කරන එක තමයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ පාත්‍ර භාජන අරගෙන ඇවිල්ලා මේකට පූජා කරනවා. මේසේ නමුත් මේ අවස්ථාවේ සඳහන් වෙන්නේ මේ ස්වාමීන් වහන්සේගේ පාත්‍රය සම්පූර්ණ ඉල්ලගෙන මෙතනට ගෙට ගිහිල්ලා තියෙනවා. ගෙට ගිහිල්ලා මේ පාත්‍රේ පුරවලා දාණය ගෙනහලා පූජා කරනවා. පූජා කරාම බලනකොට තියෙන්නේ මොහො බොහොම ප්‍රණීත ආහාර. එක එක මස් මාංශ අනම්මනම් විවිධ ಜಾති බොහෝ ප්‍රණීත ආහාර වලින් තමයි මේ පාත්‍රේ පිරීලා තියෙන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේ 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 ගෙදර හැටියට මේ ස්වරූපය හැටියට මේ විදිහේ ප්‍රණීත ආහාර තියෙන විදියක් නැහැ. කවුද මේ පුරුෂයා? කවුද මේ තැනැත්තා කියලා බැලුවාම බලනකොට සක්‍රයා. වෙස්සලාගෙන ඇවිල්ලා මේ විදිහේ ආහාර වේලක් පූජා කළා. ඉතින් කියනවා සක්‍රයෝ මේ කරපු වැඩේ සෞත්තුයි කියලා. එතකොට මේ තැනැත්තා ආහාර පැනලා තමුන්ගේ යථා ස්වභාවය අරගෙන කියන ස්වාමීනි අපිටත් පින් වලින් වැඩක් තියෙනවා, පිනෙහි ප්‍රයෝජනයක් තියෙනවා කියලා මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. ඉතින් ප්‍රකාශයක් කරලා අතුරුදහන් වෙනවා. ඉතින් ඔය සිදුවීම ඉලක්ක කරලා දැකලා අරමුණු කළා භාග්‍යතුන් වහන්සේ යම් කිසි විදිහක කියපු දාන වාක්‍යයක් තමයි මේ අද දවසේ අපි ඉදිරියෙන් තියාගත්ත ඒ වාක්‍ය. ඒකේ තියෙන මොකද්ද? පිණ්ඩපාතිකස්ස බික්ඛුනෝ අන්ත බරස්ස අනඤ්ඤ පෝසිනෝ දේවා පිහ යන්ති තාදීනෝ උපසන්තස්ස සදා සතිමතෝ. මේ පිණ්ඩපාතස්ස බික්ඛුනෝ පිණ්ඩපාතික භික්ෂුව අන්තභරස්ස අනඤ්ඤ පෝසිනෝ, තමා පෝෂණය කරන්න වූ තමා පෝෂණය කරන්නා වූ අන්‍යයන් පෝෂණය නොකරන්නා වූ දේවා පිහ යන්තිතාදිනෝ උපසන්තස්ස සදා සතිමතෝ. ඒ පද දෙක උඩු යටිකුරු වෙලා තමයි තේරුම හරියට එන්නේ. උපශාන්ත වූ සැමකල්හි සතිමත් මෙන්න මේ භික්ෂුවට දෙවියෝත් කැමති වෙත්. එහෙම තමයි භාග්‍යතුන් වහන්සේ මේ උදානයක් විදියට ප්‍රකාශ කරන්නේ. මේ විදියට පිණ්ඩපාතයෙන් යැපෙන, තමාව පෝෂණය කරන, අන්‍යයන් පෝෂණය නොකරන, උපශාන්ත වූ සතිමත්, හැම කල්හි සතිමත් මේ භික්ෂුව දෙවියන්ට ප්‍රිය වෙනවා කියලා යම් කිසි දියක උදාන වාක්‍යයක්, සතුටු වාක්‍යයක් බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම ඉලක්ක කළා ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්න ඔය සිදුවීම තමයි අද දවසට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් මේ ගත්තොත් මේ සිදුවීම අර අපි කලින් සඳහන් කරපු විදියට මේ ශාසනයේ උග්‍ර ප්‍රතිපදා වඩපු ස්වාමීන් වහන්සේ කෙනෙක්, ඒ විදියේ ශක්තියක් තියුණ කෙනෙක් අරමුණු කළා. ඒ පැතිකඩ අගය කරමින් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරපු අවස්ථාවක්, ඒ ගුණ මතක් කරපු අවස්ථාවක්. ඉතින් මේ සිදුවීම එතකොට අර විදියට මේ අපි අපිටත් යම් කිසි දියක පණිවිඩයක් මේ තුල නොතිබෙනවා නොවේ. ඒ පණිවිඩය මොකද්ද, ඒ සමබරතාවය මොකද්ද කියලා ඉතින් අපිට යම් වෙලාවක් අරගෙන කතා කරලා බලන්නත් පුළුවන්. ඉතින් ඒ අදහසින් අපි තව ටිකක් මේ කියපු කතාවේ, මේ කියපු සූත්‍ර දේශනාවේ තව පැතිකඩ කීපයක් ඉතුරු අදහස් ටිකක් මතු කරගන්න බලමු. දැන් මුලින්ම කිව්වොත් දැන් මේම දෙයක් තියෙනවානේ, දැන් මේ අන්තිම පදේ අරගමුකෝ, උපසන්තස්ස සදා සතිමතෝ. මේ විදිහට උපශාන්ත වූ සැමකල්හි සතිමත් සිහි ඇති මේ භික්ෂුවක් ගැන තමයි කියන්නේ. එතකොට ඒ විදිහේ සිහියක් අවධානයක් සහිත කෙනෙක්ට තමයි මේ බැලන්සිං ඇක්ට් එක හරියට කරන්න පුළුවන්, මේ සමබරතාවය. එහෙම නැත්නම් ගොඩක් කලාවට වෙන්නේ මොකද්ද, නිකාං වෙහෙසටපත් වෙනවා. අර යාකරණ එකක් කරන්න යනවා, මෙයා කරන එකක් කරන්න යනවා, තමුන්ගේ ශක්තිය හැකියාව අඳුරන්නේ නැහැ. මේ තමුන්ගේ ප්‍රතිපදාව කොයි විදිහට කළ යුතුද කියලා දන්නේ නැහැ. ඉතින් ගිහිල්ලා අසනීප වෙලා, ලෙඩ වෙලා, විවිධ අපහසුතාවලටපත් වෙලා තමයි නතර වෙන්නේ. ඒ නතරුනම් නතර වෙන්නේ නැහැ, ඉගෙන ගන්නේ නැහැ පාඩමක්. අර කියනවා මේ පළවෙනි පාර වර්ධින්නහම ඒක ලෙසන් එකක් වෙනවා. හැබැයි දෙවෙනි පාර, තුන්වෙනි පාර වර්ධිනවා නම් ඒ විදිහටම, එතකොට ඒක මෝඩකම. ඒතර ගොඩ දෙනිට වෙන අවුල තමයි මේ මෝඩකම තමයි රජ කරන්නේ. මේ පාඩමක් ඉගෙනගෙන මේක තේරුම් අරගෙන අර කන්ටිනියුවල් ඉම්ප්‍රූව්මන්ට් කියලා අපි කිව්වේ මේ නැවත නැවත තමුන් සමබරතාවය හදනවා කියන එක නෑ ගොඩ දෙනිට. ඒකට මම දකින හේතුව තමයි මේ සිහිය මදිකම කියලා කිව්ව හැකි. සිහිය මදි. එහෙම නැත්නම් මේක අඳුරගන්න එච්චර අමාරු නෑ. ඉතින් ඒ විදිහේ සතිමත් කෙනෙක්ට මේ කියන සමබරතාවය අඳුරගන්න පහසුයි. එහෙම නැත්නම් නිකාං වෙහෙසට පීඩාවට පත් වෙලා වටපිටාවේ කට්ටියට ද්වේෂ කළා තමයි නතර වෙන්නේ. එහෙම මොකද්ද තියෙනවා, ඒ වටපිටාවේ කට්ටියටත් ද්වේෂ කරන්න පටන් ගන්නවා. මොකද හේතුව මේ වෙහෙසනේ තියෙන්නේ, වෙහෙස තියෙන්නේ. එතකොට මම කන්නේත් නැහැ, හැබැයි කන කට්ටිය පේන්නත් බෑ. එහෙම මොකද්ද වෙනව, කියන්නේ මේ මම කන්නේත් නැහැ, වටපිටාවේ කන කට්ටිය පේන්නත් බෑ. ඒක වැඩිනේ. හවනේ තමන් කන්නේ නැති එක හරි. කමන්නේ වෙන කට්ටිය කනවට ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ නේ මං කියන්නේ. ඈ පේන්නම් බැරි වැඩක් තමයි මට ඕක. මේ අනිත් කට්ටිය කනවට ඉරිසය. ඒ මොකද අර තියෙන වෙහෙස වෙන මොකුත් නැහැ. එතුලෙන් පෙරේතකමක් තියෙනවා, දැන් කන්නත් බැහැ අර ගත්ත ප්‍රතිපදාව නිසා. එතකොට මොකද වෙන්නේ, මේ අර විදිහට මොකද්දෝ තියෙනවා, ඉරිසියාවක් තියෙනවා. ඒ ද්වේෂයක් තියෙනවා.
ඉතින් හොඳට බටර්
පාන් පෙත්තක් වගේ නිකන් බටර් ගාන්න ඕනේ, අර පීය පේන්න නිකන් බටර් තලියක් අරගෙන මෙම දෙපැත්තට බටර් අතුල්ලුවාම ඉතින් බලා ඉන්න බෑ, බටර් කන්නත් බෑ, මේක කනවා කියලා ඔන්න මොකද්ද තියෙනවා. කෙසේ නමුත් මේ මම මේ කියන්න උත්සාහ ගන්නේ මේ සමබරතාවය අපි අඳුන ගත යුතුයි කියලා. දැන් ඔය දුතාංග 13ක් ගැන කිව්වානේ, ඒ දුතාංගවල විවිධ පැතිකඩ තියෙනවා කියලා මං කිව්වා. සාමාන්‍යයෙන් ආහාර සම්බන්ධ දුතාංග තියෙනවා, සිවුරු සම්බන්ධ, කියන්නේ මේ අඳින පොරෝන ඇඳුම් වගේ දේවල් ඒවා සම්බන්ධ දුතාංග තියෙනවා, වාසස්ථාන සම්බන්ධ දුතාංග තියෙනවා, භාවනා සම්බන්ධ දුතාංග තියෙනවා. ඔන්න ඔය විදිහේ විවිධ පැතිකඩ සහිත දුතාංග තමයි මේවා. එතකොට දැන් අපි ගත්තොත් සමහර කෙනෙක් ඉන්නවා ආහාරයට පෙරේතයි, ආහාරයට මනාපයි. හැබැයි යා අර සිවුරු පිරිකර වලට එච්චර අගය කිරීමක්, ඇඳුම් මෝස්තර වලට එච්චර අගය කිරීමක් නැති වෙන්න පුළුවන්. තව කෙනෙක් ඉන්නවා ඉන්න පුළුවනි මේ ගෙවල් දොරවල් මේ වගේ දේවල් හොඳට ලස්සනට තියාගන්න, ඒ වගේ වට පෙරේතකමක් සහිත කෙනෙක්, හොඳ කුටි සෙනසුම් වලට කැමති කෙනෙක්. තව කෙනෙක් ඉන්නවා ඉන්න පුළුවන් අර වීරිය දුර්වල කෙනෙක්, භාවනා කරන්නේ නැහැ, කම්මැලිකමට ඔහේ ඉන්නවා, ඒ උනන්දුයෙන් ඒක වැඩ කටයුතු කරන්නේ නැහැ. එතකොට ඔය චරිත ස්වභාව අනුව මේ දුතාංග කියන්නේ සාමාන්‍ය නිකන් අර ඉලක්කගත පහර දීමක්, ඉලක්කගත ප්‍රහ පහර දීමක්. එහෙම නැතුව නිකන් අර පඳුරු වටපිටාව ඔක්කොම තලනවා නෙමෙයි. ඒ වෙනුවට මගේ තියෙන පැතිකඩේ බලලා ඒකට ඉලක්ක කළා කරන ප්‍රහාරයක් වගේ එකක් තමයි මේ දුතාංග කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් තමුන්ගේ දුර්වල පැතිකඩක් අල්ලලා එකක් දෙකක් සමාදන් වෙලා බලන්න පුළුවන්. එකෙන් යැපෙන්න පුළුවන්ද කියලා. ඉතින් එන්නේ විදිහේ ක්‍රමවේදයකට තමයි මේ දුතාංග පාවිච්චි වෙන්නේ සාමාන්‍යයෙන් අද කාලේ. මේ මගේ අඩුපාඩුව ඉලක්ක කරලා ගහනවා. ඒක අර විදිහේ ඉලක්කගත පහර දීමක් තමයි සිද්ධ කරන්නේ. එතකොට එහෙම ගත් ගැහුවාම ඒක සාර්ථකයි ගොඩක් වෙලාව. අර නිකන් අනවශ්‍ය දේවල් කරන්න ගියාම වෙහෙස පීඩාව තමයි මතුවෙන්නේ වැඩිපුර. එතකොට අපි හිතමු ආහාරයේ පෙරේත කෙනෙක් ඉන්නවා කියලා, ආහාරයට මන අපයි කැමති. ඒ වගේ කෙනෙක්ට හොඳයි ඔය ආහාර සම්බන්ධ දුතාංග එක වේලකින් යැපෙනවා වගේ එකක් සමාදන් වුණාම කොහොමද ආහාරවල තියෙන රඟේ කියලා බලා ගන්න පුළුවන්. ආහාර වල තමුන්ගේ තියුණ ගිජුකමයි රස හොයන ගතියයි ওই ටික ඔක්කොම ගැලපිලාම කොහොමද කියලා බලන්න පුළුවන්. තමයි රසට කාලා පුරුදු කට්ටියට වගේ තමයි ඕවා ඒ වගේම හොඳ. තව කට්ටිය ඉන්නවා සමහරව රස හොයන්නේ නැහැ. ඉතින් එක එක්කෙනාගේ හැටි නේ. සමහර වෙලාවට ගෙවල් වල කාලා පුරුදු විදිය ගෙවල් වල රසට කාලා පුරුදු වෙන රස හොයනවා. දිව පිනවීමක් හොයනවා. ඉතින් ඒක නරක නැහැ. ඉතින් පමණට කාලා ඉන්න පුළුවන් නම්. නමුත් අර වැඩිය ගියාම ඉතින් අමාරුයි. ඊට පස්සේ ඒකෙන්ම ලෙඩ වෙනවා, ඒකෙන්ම අපහසුතාවයකට පත් වෙනවා. ඒකට ඔය රසට කාලා පුරුදු කටිය හොයන්න පුළුවන්, ඔය කන විදියනුත් හොයන්න පුළුවන්. මේ රසට පුරුදු නැත්තම් ඔහේ ඇදලා දානවා, ගණන් නැහැ. අර කිඹුලා කිරි මැටි ගිලිනවා වගේ ඇදලා දානවා. ඉස්සර මගේ යාළුවෙක් ඉඳියා මේ අනන්නේ එහෙම නැහැ, මොකුත් නැහැ. බත් එකේ කන්දක් ගහනවා, බෝංචි කරලක් උඩින් තියෙ, කෑල්ලක් උඩින් තියෙනවා, පරිප්පු ඇට දෙකක් උඩින් තියෙනවා, අර කන්ද එහෙම සවලක් ගහලා බට දා ගන්නවා, කට දා ගන්නවා. මං ඉතින් බලන්න ලැහුවා අයියේ මොකද්ද අයියෝ ඔය කරන්නේ කියලා. ඇයි මල්ලි මොකද මේ තේරුණෙන්නේ නැහැ මොකද්ද මේ අහපු ප්‍රශ්නේ කියලා. මං කොහොම මේ මොකද්ද ඔය අනන්නේ එහෙම නැද්ද කියලා. ඇයි කියනවා මේ නෑ මල්ලි අපේ අම්මා ඉස්සර හොදි උයන්නේ නැණි. ඉතින් මෙහෙම තමයිලු කාලා පුරුදු. දැන් හොදි තියෙනවා, තාමත් කන්නේ මේ විදිහට තමයි. ඉතින් ඒක තමයි මොකද්ද කාරුමේ තමයි දෙන්නේ. දැන් හොදි තියෙනවා හොඳට. හැබැයි තාමත් අර පරණ පුරුදු විදිහට තමයි කන්නේ. ඉතින් ඒක එක්කෙනාගේ හැටිනේ. ඉතින් එයාට ඉතින් මොනවා හම්බුණත් එයාට රසයේ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නමුත් අර රසට කාලා පුරුදු කෙනෙක්ට රස හොයනවා. ඉතින් ඔන්න ඔය විදිහ තියෙනවා. ඒකට අනුව අපිට බලන්න පුළුවන් අපිට ගැලපෙන්නේ මොකද්ද කියලා. ඊළඟට සිවුරු ඒ අඳින පෙරෝණ ඇඳුම් පැළඳුම් වගේ පැතිකඩ වලට පෙරේතකම් තියෙන කට්ටිය ඉන්නවා. ඒ වගේ කෙනෙක්ට අපිට විදියට තුන් සිවුරෙන් යැපෙනවා කියන වගේ ෘතාංගයක් සමාදම් වෙන්න පුළුවන්. ඊට පස්සේ කම්මැලි කට්ටියට අර මේ වස් කාලේනේ ගෙවෙන්නේ භාවනාවට කැප වෙලා කල් ගෙවනවා කියන අදහසක් නේ තියෙන්නේ. ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා කොහොම වේ කෙසේ වෙතත්. එතකොට ඒකේ තියෙන ඔය ෘතාංගයක් තියෙනවා මේ සැතපෙන්නේ නැති. කියන්නේ පිට මේ සැතපෙන ඉරියව්වෙන් බිම හරි ඇඳක හරි සතපානි නෑ කියලා. මේක දුතාංගේ. ඒකන හරි වෙහෙසයි. මේ භාවනාත් කරන්න පුළුවන් පැය ගණනක්. නමුත් අර රෑ පුරාවට හැරිලා ඉන්නවා කියන එක හරි වෙහෙසයි. සිටින් ඉරියව්වකින් ඉදිය ගතට කමක් නෑ කියනවා. හැබැයි අර විදියට පිට හේතු කළා නිදිය ගන්න බෑ. සැතපෙනී ඉරියව්වට යන්න බෑ. එතකොට ඔය ඒ දුතාංගේ වගේ සමාදන් වෙලා බැලුවොත් ඔය රැයක් වගේ නම් ගෙවා ගන්න පුළුවන් වෙයි. හැබැයි දවස් දෙක තුන කරනකොට හරි අමාරුයි. ඒක නිකන් හරි වෙහෙසක් එනවා. මොකද අර නිින්ද කියන එක අපි සාමාන්‍යයෙන් ඉතින් පුරුදු කට්ටියනේ, බලාපොරොත්තු වෙච්ච කට්ටියනේ. අර එකපාරට සක්මන පරියන්කේ කියන අර ඉරියව්වල ඉන්න කොට අමාරුයි. ඒ සමහර වෙලාවට සඳහන් වෙනවා නිකන් අර නිකන් මොනවා හරි පටියකින් වගේ බැඳගෙන කය පවත්වගෙන කල් ගෙවනවා කියලා. මොකද අර දුතාංගේ නිදිමතට වෙලා එහෙම ඇල වෙලා හේතුනොත් කැඩෙන නිසා. ඉතින් ඔන්න විදිහේ මොනවදෝ අමුතු පැතිකඩ තියෙනවා. ඒ එක එක්කෙනාට අදාළව බලන්න පුළුවන් මේ විදිහට වීර්ය මට්ටම් වල අනුව කම්මැලිකම රජ කරන කෙනෙක්ට අර විදිහට ආහාරයට පෙරේත, ඇඳුම් පැළඳුම් වලට පෙරේත, අර විදිහේ ගෙවල් දොරවල් වලට පෙරේත කියලා ඔය එක එක පැතිකඩට අදාළ විදිහට තමයි මේ දුතාංගුණක් තියෙන්නේ. ඉතින් ඒවා සාමාන්‍යයෙන් අර ඉලක්කගත ප්‍රහාරයක් විදිහට හඳුන්වීම හොඳයි. එහෙම නැතුව නිකන් ඔක්කොම කළා කියලා එච්චර වෙහෙසක් කරෙන්න ගොඩක් ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන් සමහර විට. ඉතින් මට සාමාන්‍යයෙන් මගේ චරිත ස්වභාවයට අනුව අදාළයි කියලා හිතෙන්නේ ඔය එක වේලකින් යැපෙනවා වගේ, පිණ්ඩපාතෙන් යැපෙනවා වගේ, ඒ වගේ දුතාංගයක් තමයි. මේ වගේ එකක් කාලයක් කළා කළාම ලොකු පාඩම් ටිකක් ඉගෙන ගන්න පුළුවන් වුණා ආහාරය සම්බන්ධයෙන්. ආහාරය සහ මේ කය නඩත්තුව කියන එක පිළිබඳ යම් යම් පාඩම් ටිකක් ලැබිලා තියෙනවා. ඉතින් කෙසේ නමුත් ඔය ඒ අදහස එතනින් තියාගෙන අපි තව ටිකක් ඉදිරියට යන්න බලමු. දැන් භාග්‍යතුන් වහන්සේ ගැන මතක් කරානේ. භාග්‍යතුන් වහන්සේ මේ කාශ්‍යප හාමුදුරන්ට කියනවා, කාශ්‍යප දැන් ඔබ වයසයිනේ, මේ ඇවිල්ලා මේ මාත් එක්ක ඉන්න, පිණ්ඩපාතේ යන්නේ නැතුව මේ මගේ මේ ලැබෙන දානේ වේල වළඳන්න, මේ සැප පහසු කුටියක ඉන්න කියලා ඔහොම කාශ්‍යප හාමුදුරන්ට ආරාධනා කරනවා. කාශ්‍යප හාමුදුරුවෝ ඒක දරාගන්න, ඒක බාරගන්න කැමති නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරනවා. එතන මෙන්න මේ කතාව තුළ මොකද්දෝ නිකන් අමුතු බණක් මට පේනවා. මේ බුදුරජාණන් වහන්සේ නිකන් හැම වෙලෙම මේක සමබර කරන්න වගේ කරන ප්‍රකාශයක් දන්නවා. කාශ්‍යප හාමුදුරුවෝ ඔබ වෙනස් කරන්න ඇති බව. හැබැයි භාග්‍යතුන් වහන්සේ කියනවා. කියන්නේ මොකද? සමහර විට පස්සේ කාලෙක කෙනෙක් වුණත් යම් කිසි විදියක මේ බැලන්සිං ඇක්ට් එකක් මෙතන තියෙන්නේ. ඒක තේරුම් ගත්තේ නැති ගොඩ දෙනෙක් අන්න අමුතු වෙහෙසකට පීඩාවකට පත් වෙනවා. මම දැකලා තියෙනවා එහෙම බොහෝ පිරිසක්. ගොඩාක් වීරය ප්‍රතිපදාව තමයි කරන්නේ. නමුත් අන්තිමට තමුන්ටත් වද දීලා ද්වේෂ කරලා මේ ප්‍රතිපදාවත් එපා වෙලා දමල ගහලා ආපෝ පරණ පුරුදු ජීවිතවලට වැද ගන්න පමණට ඒ වෙහෙස වර්ධනය වෙන්න පුළුවන්. දැන් අපි හිතමු ආහාරය වගේ එකක්කට මතුවලා එන වෙහෙස දවස පුරා ආහාර ගැන හිතමින්. දැන් අද කාලේ හැටියට නම් ආහාර සම්බන්ධ ඔය YouTube Shorts බලමින් එහෙම තමයි කල් ගත කරන්න. ඒ ආහාර නැති වුණාම වෙන වැඩේ ඒක. ඒකත් එක්ක භවනාවට අනුග්‍රහයක්ද බාධාවක්ද කියන විමසීම තම තමන් කරලා බලන්න ඕනේ. ඊට වැඩිය හොඳයි හොඳට ආහාර වේලක් අරගෙන ඉතුරු දවසේ ඉතුරු ටික භවනා කරගෙන ඉන්න පුළුවන් නම් ඒක මං හිතන්නේ හරිට වැඩිය පහසුවක්. අර ආහාර නැතුව ඒක ගැනම කල්පනා කර කර, ආහාර ගැන හිත හිත, අර වටපිටාවේ කට්ටියට ද්වේෂ කර කර ඉන්නවට වඩා. ඉතින් ඒක නිසා ඒ විදිහේ මොකද්දෝ නිකන් අමුතු බණක් භාග්‍යතුන් වහන්සේගේ මේ හැසිරීම තුළ අඩුම ගානේ මම දකින්න උත්සාහ ගන්නවා. ඊට අමතරව තව සිදුවීමක් සඳහන් වෙනවා දේවදත්ත හාමුදුරුව ගැන. දේවදත්ත හාමුදුරුව නිකන් එහෙම නිකන් දෙකේ කොලයට දාලා කතා කරන්න එපා. ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු 30ක් කොයිදෝ මේ හොඳට පැවිදි ප්‍රතිපදාවක් කරගෙන ඉඳපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. අර පස්සේ තමයි ඉතින් ඒ වෙනස වුණේ. මේක මේ මට ගොඩමෝනේ කියලා දඟලන්න පටන් ගත්තේ. නමුත් අවුරුදු 30ක් විතර හොඳට ඒ ශාක්‍ය වංශයෙන් ඇවිල්ලා පැවිදි වෙලා හොඳට ඔය ආනන්ද ස්වාමීන් වහන්සේ, අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඔය පිරිසත් එක්කනේ ආවේ. ඒ ඇවිල්ලා පැවිදි වෙලා හොඳට ඒ ප්‍රතිපදාව කරගෙන ඉඳලා තියෙනවා. මේ ඒකට එහෙම ඉඳපු ස්වාමීන් වහන්සේ කෙනෙක්, මේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා එක්තරා අවස්ථාවක භාග්‍යතුන් වහන්සේගෙන් වරපහක් ඉල්ලනවා. ඔයලා බලන්න පුළුවන්, ওই සූත්‍ර දේශනාව නම් හරියට හොයාගන්න බැරි වුණා, වරපහ නම් තියෙනවා. මේ වරපහක් ඉල්ලනවා. වරපහක් ඉල්ලලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලන වරපහ මොනවද? පළවෙනි එක කියනවා භාග්‍යතුන් වහන්සේ පනවන්න මේ හැම භික්ෂුවක්ම ආරණ්‍යයක ඉන්න ඕනි. ඒක පළවෙනි එක. ආරණ්‍ය වාසයක් පැවැත්විය යුතුයි, ආරණ්‍යක විය යුතුයි. අන්න දෙවනුව කියනවා හැම භික්ෂුවක්ම පිණ්ඩපාතික විය යුතුයි. හැම භික්ෂුවක්ම පාංශුකූලික විය යුතුයි. හැම භික්ෂුවක්ම වෘක්ෂමූලික විය යුතුයි. හැම භික්ෂුවක්ම මස් මාංශයෙන් ඉවත් විය යුතුයි කියලා ඔන්න ඔය විදිහේ වරපහක් ඉල්ලන බුදුරජාණන් වහන්සේගෙන්. මේ ඔක්කොටම පණවන්නේ කියලා කියන්නේ මොකද්ද? පළවෙනි එක, ගාමේ පන්සල්වල ඒ වගේ වෙයි ඉන්න බෑ, ආරණ්‍යකම ඉන්න ඕනේ. ඊට පස්සේ ගෙද ගෙද දෙනහලා දෙන දානේ වළඳන්න බෑ, පිණ්ඩපාතෙම යන්න ඕනේ. අර විදියේ පූජා කරන සිවුරු ගන්න බෑ, ඔය විසිකලා තියෙන රෙදි කඩකින් හදාගත්ත පාංශුකූල සිවුරක්ම පොරවන්න ඕනේ. කුටිසේනාසනවල වසන්න බෑ, වෘක්ෂ මූලික. ඔය දැන් ෆොරස්ට් එකේ කට්ටිය වගේ. ඒගොල්ලොත් මම හිතන්නේ, මම හිතන්නේ මේ දේවදත්ත හාමුදුරුවගේ අනුගාමිකයෝද කියලා. ඒගොල්ලොත් ඇවිල්ලා කියනවා මේ හාමුදුරුවරු ටික නැත්තම් මේ කැලේ වැවෙනවනේ. මේ කුටි ටික වල් වැදිලා ගිහිල්ලා මේ තනකොළ වැවුනා නම් ගහක් මුල ඉන්න පුළුවන් ඉන්නවනම් කියලා කියනවා. එතකොට අන්න වෘක්ෂමූලික. දැන් මේ පහුගිය දවස් දෙකේ වෘක්ෂමූලිකෙන් දිනන නියුමෝනියා හැදිලා මැරිලා මෙල්හට. මේ වහින වැස්සේ හැටියට. එතකොට වෘක්ෂමූලික විය යුතුයි. ඊට පස්සෙනුව කියනවා මස් මාංශයෙන් සම්පූර්ණයෙන් ඉවත් විය යුතුයි. ඔන්න ඒ වරපහ ඉල්ලනවා බුදුරජාණන් වහන්සේ. දේවදත්ත හාමුදුරුව ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. එහෙම පැනවීමක් මම කරන්නේ නැහැ කියලා. කැමති කෙනෙක් ආරන්නේ වසත්වා, කැමති කෙනෙක් ගමේ පන්සලක තමුන්ගේ කටයුතු කරගෙන ඉඳී. කැමති කෙනෙක් පිණ්ඩපාතේ යාවේ, කැමති කෙනෙක් ගෙනහලා දෙන දාණය පිළිගනී. කැමති කෙනෙක් පාංශුකූලික සිවුරු දරයි, කැමති කෙනෙක් ගෙනහලා පූජා කරන දායකයෝ මහපු අර සිවුරු පිළිගනී. කැමති කෙනෙක් වෘක්ෂමූලික වෙන්න පුළුවන්, කැමති කෙනෙක් තමුන්ට ලැබෙන පූජා කරන සේනාසනයක වාසය කරයි, කැමති කෙනෙක් මස් මාංශයෙන් ඉවත් වෙයි, කැමති කෙනෙක් මස් මාංශ වල දත්තා. හරි, අන්න ওই විදිහේ ප්‍රකාශයක් තමයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. ඉතින් මේ වරපහ ප්‍රතික්ෂේප කිරීමත් අර දේවදත්ත හාමුදුරුවන්ගේ ඉතුරු ක්‍රියාවලි වලට කොහොමත් ඒක අදහස සහිත වෙන්නේ. ඕකෙන් විතරක් මේ වෙනස් වුණා කියන්න බෑ. ඕක ප්‍රතික්ෂේප කරගෙන බව දැනගෙනම තමයි ඇවිල්ලා අහන්නේ. මේ අහලා ඉවර වෙලා ඊට පස්සේ ඉතින් ඔපොසිෂන් එක අර ගන්නවා. කෙසේ නමුත් මේ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා මොකද්ද මේ දෙන පණිවිඩේ? පණිවිඩේ කියන්නේ මේ තමුන්ගේ යැපෙන්න පුළුවන් විදියට මේ ප්‍රතිපදාව කරගෙන ඉන්න කියන අදහස තියෙන්නේ. ඒකෙන් අදහස වෙන්නේ අර සැප සම්පත් ඔක්කොම හොයාගෙන යන්න කියලා. නමුත් අපිට පුළුවන් හැකියාවක් තියෙනවානේ. අර ඔය අචාන්චා හාමුදුරුවෝ මරු කතාවක් කියනවා ඕක ගැන. කියනවා මේ බුදුහාමුදුරුවෝ අදිස්ථාන කළ වාඩි වුණාලු, මේ ආසනේ මම නැගිටින්නේ නැහැ බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන කියලා, කරගෙන මිසක් කියලා. ඊට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ හැකියාවනේ, ඒක හොඳයි. හැබැයි ඉතින් දැන් මේ අද කාලේ කට්ටියත් එහෙම වාඩි වෙනවලු. එහෙම වාඩි වුණාට අමාරුයි අද කාලේ කට්ටියට බුදුරජාණන් වහන්සේ මේගේ ඒ වේගෙන් යන්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මොකද්ද? බුදුහාමුදුරන්ට තියෙන හොඳ හොඳ එන්ජින් පවර් එකක් තියෙන, හොඳ සීසී තියෙන, සීසී ගණනක් තියෙන වාහනයක්, ශක්තියක්. ඉතින් තම තමන්ගේ ඔය සුසුකි මරුටි වල වගේ යන කට්ටියට එහෙම වැඩ කැලි දාන්න බෑ. කියන්නේ තම තමන්ගේ හැකියාවට අනුව ප්‍රතිපදා වඩන්න, තම තමන්ගේ වීරියට ශක්තියට අනුව ප්‍රතිපදා වඩන්න කියලා එහෙම අමුතු අදහසක් ඉදිරිපත් කරනවා. මේ නිකං අර නිකං අතරමැග දිම මලා වගේ වෙහෙසට පීඩාවට පත් වෙලා ওই ගමන අහවර වෙන එක තමයි වෙන්නේ ගොඩ දෙනෙත් නැත්නම් වැඩිපුර දඟලන්නේ ගියාම. ඒක බොහොම සත්‍යයි. අර නිකං අපි හිතමුකෝ උත්කෘෂ්ඨ ප්‍රතිපදාව දන්න ගැන කට්ටිය නොදුරේදීම ආපහු ගිහිල්ලා අර කාමසුකල්ලිකාණ යෝගෙට වැද ගන්නවා. වැඩි කාලයක් යන්නේ නැහැ. මේක බොහොම ටික කාලයක් යන්නේ. ළඟ නැවෙනවා. ඒ චක්‍රය කරකිනවා. ෂෝට් සර්කිට් වෙනවා ළඟ ළඟ. ඉතින් එහෙම මොකද්දෝ තියෙනවා. ඊළඟට ওই දේශපාලනේ වුණත් පේන්නේ නැද හොඳ උත්කෘෂ්ඨ කතන්දර කියකු කිය කිය ඉඳපු කට්ටිය ඔක්කොම ගිහිල්ලා අනිත් පැත්තේ වාමාංශික ටෝක් දීපු කට්ටිය දක්ෂිණාංශික එහා අන්තයට වැද ගන්නවා. ඒ මොකද අර වැඩිපුර දඟලන ඉහම වෙන වැඩේ ওই තියෙන. ඉතින් කෙසේ නමුත් මේ ඔන්න ඔය විදිහේ දෙයක් අදහසක් තියෙනවා. අපි අපිට අපේ ශක්ති ප්‍රමාණය, අපේ මොකද්ද පාරමී වගේ දේවල් වෙනස්නේ. එතකොට ඒකට අනුව තමුන්ට ගැළපෙන ප්‍රතිපදාවක් හොයා ගැනීම තමුන්ට බාරයි. එහෙම නැතු බෑ. ඒක නිසා නිකන් ඔය ආර්ට් ඔෆ් වෝ සන්සු නේද? සන්සු කියන විදිහට කිව්වොත් එයා කියනවා know yourself, know your enemy. ඔබ ඔබ ඔබගේ ස්වභාවය දැනගන්න, ඔබගේ වටපිටාව, ඔබ ගනුදෙනු කරන පුද්ගලයා දැනගන්න. එහෙම දන්නවා නම්, ඒ දැනුවත් භාවය ඔබ ළඟ තියෙනවා නම් ඔබට හටන් 100ක් වුණත් බය වෙන දෙයක් නැහැ. ඇයි? ඔබ දන්නවා ඔබේ ශක්තිය කොයි වගේද, මේ ඉන්න වටපිටාව කොයි වගේද, මේ ගනුදෙනු කරන පුද්ගලයා කොයි වගේද. ඒ ගනුදෙනුව ඒ අවදි භාවය තියෙනවා නම් හටන් 100කට වුණත් මුහුණ දෙන්න බය වෙන දෙයක් නැහැ කියලා තමයි කියන්නේ. තේන්නේ වගේ මේ ප්‍රතිපදාව තුළ තම තමුන් තමුන්ව දැනගati යුතුයි. මම මේ ඉන්න වටපිටාව, මම මේ ගල් කරන ගනුදෙනුව මොන වගේද කියලා දැනගෙන ඒ අවදි භාවයක් තියෙනවා නම් ඒ අවදි භාවය අපිව නිවැරදි සමබරතාවයේ හඳුනගන්න යොමු කරાવી. එහෙම නැතුව ඉතින් දඟලන්න ගියාම වෙහෙස පීඩාවට පත් වෙලා තමයි නතර වෙන්නේ. ඉතින් සිහිය ගැන කතා කරනකොට සාමාන්‍ය මේ සිහිය කියන එක තමුන් තමුන් ගැන අවදි භාවයක් වගේම මං ඉන්න පරිසරය සහ වටපිටාව කියන අවදි භාවය මේක තුල තියෙනවා. ඒ අවදි භාවයෙන් ඒ සිහියෙන් තමයි මේ විදිහේ ප්‍රතිපදාවක් වඩා ගන්න පුළුවන්. එතකොට එක පැත්තකින් ගොඩ දෙනෙක් අර විදිහට මේ උත්කෘෂ්ඨ ප්‍රතිපදාව වලට කැමති. ඒවා තමයි අගය කරන්නේ. ඒවට හරි පෙම්බඳිනවා. ඒවට හරි මනාපයක් තියෙනවා. මේ නමුත් අනිත් පැත්තෙන් මේ බැලන්සිං ඇක්ට් එක ගොඩ දෙනෙට තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අර වර පහ ප්‍රතික්ෂේප කිරීම තුළ මොකද්දෝ පණිවිඩයක් කියනවා. දැන් අද කාලේ ගොඩාක් වෙලාවට මේ සමබරතාවය අඳුරන්නේ නැහැ ගොඩ දෙනෙක්. ඒ ඔය ඔය නිගන්ට කතන්දර එමත් කලවම් වෙලා ඇවිල්ලා තියෙනවානේ. ඔය නිගන්ටයෝ තමයි ඔය මස් මාංශ වලට වැඩියම ප්‍රතිරෝධය දක්වපු කට්ටිය. භාග්‍යතුන් වහන්සේ දානෙට වඩිනවා සීහ සේනාපතිගේ ගෙදර. නිගන්ටයෝ අර නුවර පුරා හඬනවා වැළපෙනවා, අයියෝ බලන්නකෝ සත්තු සිය ගණනක් කපලා මෙන්න ශ්‍රමණ ගෞතමයා ගිහිල්ලා වළඳනවා කියලා. අර නුවර පුරා වැළපි වැළපි යනවා. ඒ මඩ ගගහ යනවා. ඉතින් ඔක තමයි වැඩේ. ඉතින් ඔය වගේ ඒවා ඔය නිගන්ට කතන්දරත් කලවම් වෙලා තියෙනවා. දේවදත්ත හාමුදුරුවන්ගේ ප්‍රතික්ෂේප කරපු වාර පහකුත් කලවම් වෙලා තියෙනවා. මනාප කෙනෙක් මස් මාංශෙන් තොරව යැපෙත්වා. මේක ගැටලුවක් නෑ, ඒක හොඳයි. සාමාන්‍යයෙන් මේ මේ මේක ඒ වගේ ප්‍රතිපදාවක් ඉන්න පුළුවන් නම් හොඳයි. ඔය බටහිර ලෝකේ ඉන්නේ වීගන් කට්ටිය, ඒගොල්ලෝ නම් මේ වගේ මේ පුහුණුවක් ප්‍රතිපදාවක් ගැන අදහසක් නෑ. නමුත් ඒගොල්ලෝ වීගන් කියන මතවාදය ඉදිරිපත් කරනවා. ඒක නිකන් මේ ආහාර රටාවක් විතරක් නෙමෙයි, ඒක නිකන් ඒ පොලිටික්ස් තියෙන එතන වීගන්. එතකොට ඔය හරි ලස්සන වාද විවාද තියෙනවා. මේ දැන් මේ වීගන් කට්ටිය තමයි හොඳ, මේ විදිහේ මස් මාංශ ගන්න එවුන් මහා තිරිසන්නු කියලා මේ මිනිස්සු ඇවිල්ලා විශේෂයෙන් ඔය නිකන් ඔය අලුත් පරම්පරාවල ජෙනරේෂන් Z කට්ටිය ඇවිල්ලා තරුණ ගෑනු ළමයි වගේ ඇවිල්ලා චෝදනා කරනවා. චෝදනා කරනවා. එහෙම චෝදනා කරනකොට අර මේ අහනවා ඔයා කන්නේ මොනවද? මම කන්නේ අලිපේර. අලිපේර හදන්නේ කොහෙන්ද? කොහෙද? අලිපේර හදන්නේ කැලිෆෝනියාවේ. අලිපේර කැලිෆෝනියාවේ ඉඳලා මෙහෙට ඒවා එන්නේ කොහොමද ගුවනින්? අලිපේර හදනකොට මී මැස්සන්ට මොකද වෙන්නේ කියලා ඔන්න ඔය විදියට අර තොරතුරු දැනගෙන ඇවිල්ලා ප්‍රශ්න කරලා සම්පූර්ණ අපහසුතාවයට පත් කරනවා. ඔය මේ මේ වීගන් කිව්වට ඕක පිටිපස්සෙත් සත්තු ගණනාවක් මැරෙනවා. ක්ලයිමේට් චේන්ජ් වලට ගොඩක් අනුග්‍රහ වෙනවා කියලා ඔය විදියට කියනවා. ඇත්තරම ගත්තොත් ලේ නොගැවිච්ච ආහාර වේලක් මේ මේ ලෝකේ හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් ওই කැලේකට වැදිලා ওই කරකොල කකා ඉන්න ඕනේ. කර ගහක් තියෙනවා මෙහෙත්. ඒ කරකොලත් මරු. හැබැයි සම්පූර්ණ ඩයට් එකක් කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ කැලේකට වැදිලා කරකොල කකා වගේ ඉඳියොත් ඇරෙන්න නැත්තම් ලේ නොගැවිච්ච ආහාර වේලක් හොයන්න අමාරුයි. ওই කොයි ආහාරෙත් ලේ තියෙනවා. බත උදෙන්නේ ලේ රතු පාටට. එතකොට එහෙම අපිට ජීවිතේ පවතිනවා කියන්නේ ඉතින් කොහොමත් සත්තුන්ගේ විනාශය, පරිසරයේ විනාශය ඒ තුළ ලියවිලා තියෙනවා. අය හිතන්න එපා. ඇඳුමක් අඳිනවා කියන්නේ ඒක තියෙනවා. ගෙයක් පරිභෝග කරනවා කියන්නේ ඒක තියෙනවා. ආහාරයක් ගන්නවා කියන්නේ ඒක තියෙනවා. හුස්ම ගන්නවා කියන්නේ ඒක තියෙනවා. ඒක එක වළක්වන්න බෑ. ඒක තමයි පැවැත්ම. වෙන කෙනෙක්ව ඌරාගෙන කාලා තමයි ජීවත් වෙන්න පුළුවන්. ජීවත්වෙන්න පුළුවන්. මේ වෙන සතෙක් පරිසරය ඒක තමයි ජීවිතය කියන්නේ. ඉතින් එහෙම ජීවිතයක් තමයි මේ සාමාන්‍ය ඉතින් ජීවිත පැවැත්ම. ඒක අපිට ප්‍රතික්ෂේප කරන්න බෑනේ. ඒ යථාර්ථය බාරගෙන මම මේ කරන හූරා කෑම මේ මගේ පැවැත්ම මම හොඳ පැත්තකට යොමු කරනවා. මේ භාවනාවක් ප්‍රතිපදාවක් වඩා ගන්න යොමු කරනවා කියන උනන්දු උත්සාහය තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව මේ වල්ලගෙන නිකන් දැඟලුවට වැඩක් නැහැ. ඔය මේ ගව ඝාතනයට විරුද්ධව ගිහිල්ලා ගිනි තියාගත්තට වැඩක් නැහැ. මේ අනවශ්‍ය වැඩ. ඔය මේ නිගණ්ඨ ප්‍රතිපදාව. ඉතින් කෙසේ නමුත් මෙන්න මේ විදිහේ සමබරතාවයක් අපි අපිට හොයාගන්න හදාගන්න පුළුවන්ද කියන ආරාධනාව තමයි මම මේ කරන්න උත්සාහය. සමහරු කැමැති උත්කෘෂ්ට ප්‍රතිපදාවලට, සමහරු කැමති නෑ මේ දී කතාවකට. ඒක එක එක්කෙනාගේ ප්‍රශ්නයක්. නමුත් මේ මොක කළා හරි කමක් නෑ. තමුන්ගේ භාවනාවක් ප්‍රතිපදාවක් වැඩෙනවාද කියලා බලන්න. වැඩි වැඩියෙන් මානසික විවේකයක් සහනයක් එකතු වෙනවාද කියලා බලන්න. ඒකතු වීම ඒ විදිහේ වෙනසක් වෙනවා නම් අන ප්‍රතිපදාව හරි. වැඩි වැඩියෙන් ද්වේෂයක්, වෙහෙසක්, පීඩාවක් රැස් වෙනවා නම් ප්‍රතිපදාවේ නාමයෙන් හරි මොකද්දෝ පැටලෙවිල්ලක් අවුලක් තියෙනවා. ඉතින් එන්නේ විදිහේ සමබරතාවයක් අපි අපිට හොයාගන්න පුළුවන්. ඒක බැරි නෑ. ඒකට අවශ්‍යම දේ තමයි අර විදිහේ සීකල්පනාවක් ඉතින් තියෙන්න ඕනි ටිකක්. මම මගේ හැකියාවල් සම්බන්ධයෙන් වටපිටාව අර මම ගනුදෙනු කරන පුද්ගලයා මෙන්න මේ අවදි භාවය තියෙනවා නම් එච්චරම අමාරු නෑ. එච්චරම අමාරු නෑ මේ සුදුසු සමබරතාවය හොයාගන්න. ඒ සමබරතාවයේ කාලයක් කරගෙන යනකොට ඔන්න තේරෙනවා මීටත් වැඩිය බැලන්ස් කරන්න පුළුවන්. මීටත් වැඩිය සියුම් සමබරතාවයකට යන්න පුළුවන්. ඒකත් තව කාලයක් කරගෙන යනකොට ඔන්න තවත් අලුත් සමබරතාවයක් මතුවලා එවි. ඉතින් එන්නේ විදිහේ කාලෙත් එක්ක හරි සමබරතාවය හොයාගත්තොත් එයාට තේරෙනවා පරියන්කයකට ගියාම පරියන්කේ වාඩි වුණාම ආයි නිකන් අර නිකන් මොකද්ද කියන්නේ කිරි ගහත මේ කැත්තෙන් ගැටුවා වගේ තමයි. ඒ බැලන්ස් එක තියෙන්නේ. ඒ බැලන්ස් එක තියෙනවා නම් ආන ප්‍රතිපදාව වැඩෙනවා නිකන් හිතා ගන්න බැරි විදිහට. බැලන්ස් එක නැත්තම් ඉතින් තාම දණ්ඩිපණි ධනි ගානෝ බඩ ගානෝ ඕක තමයි වැඩි. ඉතින් ඒ සමබරතාවය හරි ලස්සනයි. ඒක හදන්න වෙන කෙනෙක්ට හදන්න බෑ. දැන් මේ කතාව ගත්තොත් අන්ත දෙක දෙපැත්තට ගියා. මම ඉතින් වැඩිය බර තිබ්බේ අර අද කාලේ මතුවලා තියෙන මේ උත්කෘෂ්ට ප්‍රතිපදා පැත්තට වෙන්නේ නෙමෙයි අනිත් පැත්තට ටිකක් බර තිබ්බේ. මං කොහොමත් ඒ පැත්තට ටිකක් බරයි. කෙසේ නමුත් අන්න ඒ දෙපැත්ත හඳුනගෙන තම තමුන්ගේ සමබරතාවය මේ සක්මනක පරියන්කික මට කොච්චර වෙලාවක් කරන්න පුළුවන්ද, කොහොම සිහිය පීටව ගන්න පුළුවන්ද, මොන විදියට කරොත්ද, මොන වේගයකින් කරොත්ද, මොන විදිය වීර්ය මට්ටමකින්ද මට මගේ සිහිය මගේ භාවනාව වැඩි වැඩියෙන් වඩා ගන්න පුළුවන්. ඒක අඳුන ගැනීම සඳහා තමයි ඔය අපි සක්මනක පලියංගික පැය ගණන් අපි යෙදෙන්නේ. දවසකට පැයක් දෙකක් වත් කරමින් දිගට දිගට යෙදෙන්නේ අදහසින්. යෙදෙනකොට යෙදෙනකොට තේරෙනවා ඔන්න ඔන්න දැන් අහු වෙනවා සෑම බැලන්ස් එක අහු වෙනවා. බැලන්ස් එක අහු වෙන්න අර අර ශීඝ්‍ර ගමනක අපි යෙදෙනවා. ශීඝ්‍ර ගමනකින් යෙදෙනවා. දැන් ඔය උදාහරණයක් විදියට කිව්වොත් පරියංගික වගේ අපි අපි අත්දකින දෙයක් කියමුකෝ. අලුත්ම කෙනෙක් ඒ කෙනා අත්දකින්න ආ මේ විදියට බලාගෙන යනකොට හුස්ම මෙන්න මේ මේ ආකාරයෙන් වෙනස් වෙවි යනවා කියලා අත්දකින්නවා. ඉතින් එදාට නැකිතිනවා. නැකිතට ආපහු පහුවදත් වාඩිනවනේ. පහුවදා අර දුර යන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ. ඊට පහුවදත් වාඩිනවනේ එදා ඊටත් කලින් යනවා. එතකොට නිකන් ඔය සක්මන්නක පරියන්කක දැන්ට උනත් අර මුල් අවධිය පහ වෙනවා. හැබැයි ඒ අවධිය පහ වෙනවා අසුරු සැනෙන් පහ වෙනවා. මොකද දැන් මෙයාගේ සමබරතාවය ගොඩක් දියුණුයි. එයා දන්නවා මේකට මුහුණ දෙන්න ඕනේ ආකාරය. කලින් අර පොඩි දේවල් අල්ලගෙන නටලා නටලා දඟලලා දඟලලා දවස් ගණන් වරු ගණන් මාස ගණන් ගෙවපු බව හැබෑව. නමුත් දැන් යෙදිලා ඇදිලාම පුරුදු වෙලා අන්න ඒ සුදුසු සමබරතාවය අහම ගමන බොහොම සීග්‍රයි. තියෙන්නේ ඉදිහේ අවශ්‍යතාවයක් තියෙනවා මේක තුළ ඒ සමබරතාවය අඳුන ගැනීමක්. ඉතින් ඒක ටිකෙන් ටික අඳුර ගනිමින් නැවත නැවත යෙදෙන්න කියන ආරාධනාව තමයි තියෙන්නේ. දවසට පැයක් දෙකක් පැය දෙකක් බැරි නම් අඩුම ගානීට අඩු පැය ගණනක් හරි යෙදෙන්න, නොයෙදෙන්නේ නැතුව යෙදෙන්න. ඒ දවල් නිතිපතා ටික වෙලාවක් හරි කරන්න. කරනකොට 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 මාස ගණනක් කරනකොට අන්න ඒ බැලන්ස් එක අහු වෙනවා. දැන් අපි ඔයියේ දවල් කරපු ඒ වැඩසටහනේම ගත්තොත් ඒ නන්නහඳුනන පිරිසක් ඒකේ මුලින් සම්බන්ධ වුණේ. දන්නෙත් නෑ මොනවද මේ කියලා, දන්නෙත් නෑ ආයෙච්චර සම්බන්ධයක් තිබුණෙත් නෑ. ටිකක් අලුත් ඔඩියන්ස් එකක්. නමුත් දැන් ඒ පිරිස අතර ඉන්න හොඳට මේ ප්‍රතිපදාව වඩාගත්ත පිරිසක්. ඒගොල්ලෝ කියනවා මේ මේ භාවනා කළා මට වෙලා තියෙන වෙනස. මේ මේ ජීවිතේ එදිනදා ජීවිතේ මම මුහුණ දෙනවා. මේ 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 කාර්යබහුල මේ ජීවිතයක ඉන්නේ, මේ දුරු රටක ඉන්නේ. හැබැයි ඒ ඉඳලත් මට තේරෙනවා මගේ මේ විදිහේ පරිවර්තනයක් තියෙනවා. මේ විදිහේ පරිවර්තනයක් තියෙනවා. ඒක ආවේ අවුරුදු ගාණක් බොහොම අමාරුයි. අමුදුරුවන්ටත් අමාරුයි. ඒ වගේ වැඩසටහනක් කරලා පුරුද්දක් තිබුණෙත් නෑ. නරක වෙලාවක් දවල් එක කියන්නේ ඉතින් ඔක්කොම කොහොම අමාරුවෙන් තමයි ආවේ. සංවිධායක කට්ටියත් ඒ වගේ තමයි. මේ මැරීගෙන නැයිගෙන ප්ලෑන් ගහගෙන ඊට පස්සේ ප්ලෑන් ගහපු කොලේ අමතක වෙලා ඉතින් කොහොම තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙම එහෙම කොහොම හරි ඇවිල්ලා තියෙනවනේ. ඇවිල්ලා තියෙනවනේ. ඒ ඇවිල්ලා ඇවිල්ලා අවුරුදු දෙක තුනක් කරලා තියෙනවා කොහොම හරි. ඒ කරනකොට කරනකොට අර සම්බන්ධ වෙන පිරිසකෙත් පරිවර්තනේ. ඒගොල්ලෝ කොහෙදෝ රටක ඉඳලා මේ විදිහට දවසට පැයක් හමාරක් කළා අවුරුදු දෙක තුනක් කළා කොහොමද මේ වගේ කතාවක් කියන්නේ? සමහර විට මේ මොකද්ද මේ ආරණ්‍යක පැවිදි වෙලා ඉන්න කෙනෙක්ටත් කියන්න බැරි කතාවක් වෙන්න පුළුවන්. එහෙම තියෙනවා. මොකද කරන්නේ? අසාධාරණ ලෝකයක් මේක. හෙන කරන්න දෙයක් නැහැ. අසාධාරණයි මේ ජීවිතය කියන්නේ, අසාධාරණයි. ඒක තමයි වැඩේ. එතකොට එහෙම පැවිදි වෙලා ආරණ්‍ය ගත වෙලා අර විදියට 24/7 ප්‍රතිපදාවක් කරලාත් ගොඩ දාන්න බැරි වුණු දෙයක් මේ කොහෙදෝ යන කෙනෙක් වරුවට ඇවිල්ලා දවසට ඇවිල්ලා කරගෙන යනවා. ඒ අසාධාරණ බව තියෙනවා. අසාධාරණ වෙන්නේ ඉතින් තම තමුන්ගේ වාසනා අවාසනා තමයි. ඉතින් නේද අර තියෙනවනේ මොන මොනවද ওই වටික. ඉතින් ඒවත් එක්ක තමයි ඒක වෙන්නේ. නමුත් ඉතින් තම තමුන්ගේ සමබරතාවය හොයාගත්තොත් ප්‍රතිපදාව වඩා ගන්න බැරි නෑ. බැරි නෑ. ඒ විදිහේ සම්බන්ධ වෙච්ච පිරිසගේ වුණත් සංවිධායක පිරිසගේ වුණත් ඒ උත්සාහය අප දෙක හිල්ල නැහැ. කෙනෙක් දෙන්නෙක් හරි මේ පණිවිඩය ලබා ගන්න පුළුවන් නම් දැන් පහුගිය කාලෙකත් අර පරණ වැඩසටහනක් අවුරුදු ගාණක් කරා ආයෙදීම වැඩක් නැහැ වගේ තමයි. නමුත් අන්තිමට ඒ ඉඳපු පිරිසගෙන් කෙනෙක් සම්පූර්ණ පරිවර්තනයකට වෙනසකට ලක් වුණා අවුරුදු ගාණකට පස්සේ. එතකොට අපි නිකන් වීලුවට වගේ කියනවා මේ වැඩසටහන කරේ ඔයා වෙනුවෙන්. ඈ මෙච්චර අවුරුදු ගාණක් දරපු වෙහෙස වෙහෙසේ ප්‍රතිඵලය තමයි වා. ඇතිනේ එකෙක් වෙනස් වුණා නම් ඇති. පාඩු නැහැ බිස්නස් එක. ඈ ඒ වෙනස දිකට දරාගත්තොත් ඇති. පාඩු නැහැ. ඉතින් ඒ ඇති. ඉතින් අර විදිහේ මේ නන්න අඳුරන පිරිසක් දැකලත් නැහැ, දන්නෙත් නැහැ, කවුද දන්නෙත් නැහැ. නමුත් කතා කරලා කියනවා මෙන්න බලන්න මම මේ අවුරුදු ගාණක් තිස්සේ මේක කරලා සම්බන්ධ වෙලා මෙන්න මගේ ජීවිතේ පරිවර්තනේ. මට දැන් තේරෙනවා මම මේ ජීවිතේ ගෙවනවා මගේ හිත හැබැයි හරි ඉස්සර වගේ කම්පිත නැහැ. මොන දෙයකට මුහුණ දුනත් කම්පිත නැහැ. හරි හොඳ නරක සිදුවීම් ගෙවිලා යනවා. මම ඉන්නේ දුරු රටක මේ දරුවෝ උස්මහත් කරනවා රැකී රක්ෂා කරනවා. හැබැයි මගේ හිත අර ඉස්සර තරම් කම්පණය වෙන ස්වභාවයක් මට දකින්න නැහැ කියලා. එතකොට ඒක කොහොමද අවුරුදු ගණනක් තුල ටික ටික කරලා ළඟා කරගත දෙයක්. එයාගේ බැලන්ස් එක එයා හොයාගෙන තියෙනවා. ඉතින් ඒ විදිහේ ක්‍රමවේදයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ විදිහේ ක්‍රමවේදයකින් අපි අපිටත් සහනයක් ලබා ගන්න පුළුවන්. ඉතින් අද දවසේ මේ කතා බහත් එවැනි වූ සහනයක් සඳහාම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. බොහොම තින් සෝයින් වහන්සේ අපිට බැලන්ස් කරන ආකාරය පිළිබඳ සෝයින් අපි අද ධර්ම දේශනාවක් කරා. ඉතින් මේ බැලන්ස් කිරිල්ල මොන විදිහටද අපට උපකාර වෙන්නේ කොහොමද කරන්න කියන කාරණය ගැන අපි සාරාංශගත කිරීමක් කරලා බලමු. සම්බන්ධ වෙච්චයගේ පහසුතග
මට සම්මාදීත් විනාඩියකට ස්වාමීන් වහන්සේ මතක් කරපු නිසා මට හිතුණා අවසරයි ස්වාමීන් වහන්සේ මේක මතක් කරන්න මේ අවුරුදු දෙක තුනක් වැඩසටහන් කරා කියපු නිසා. ඇත්තරම මේ 2024 අගෝස්තු දැන 18 නේ අපි අවුරුදු හතරක් වැඩසටහන් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ කරන්නේ 205 වෙනි වැඩසටහන ආධුනික පිරිස සඳහා සත්මත් බව හඳුනා දෙන්නේ 205 වෙනි වැඩසටහන. සාමාන්‍යයෙන් හැම අවුරුද්දකදීම අගෝස්තු මාසේ අපි අර සංවත්සරය වගේ තියෙන දවස ගැන මතක් කරනවා. මේ අවුරුද්දේ හැම විශේෂ මතක් කිරීමක් කළේ නැහැ. නමුත් අද ස්වාමීන් වහන්සේ ගැන මතක් කරපු නිසා මට හිතුණා නදීප් ඒ කාරණයක් මතක් කරගෙනම අපි සාරාංශයට යමු කියලා.
සන්තෝෂයි. 200 කීයද? 5ද?
205 ස්වාමීන් වහන්සේ. අද
205. එතකොට රාජිකා ඉස්සර නිකන් ඇනිවර්සරි මතක් කරනවා. ඔන්න 50 ඔන්න සෙන්චරිය කියලා මතක් කරනවා. හැබැයි මතක් කරාම හාමුදුරු අතුරු දහන් වෙන හින්දා මට බැනලම නේද? මට බැනලම දැන්
කියන්නේ. මම මේක කියන්න කලින් ඔබ වහන්සේම කියපු එක හොඳයි. ඔකට හැමදාම මතක් කරන්න ගියාම ස්වාමීන් වහන්සේ නෑ හෙදාට. මං හිතා මේ පාර එක මතක් කරන්නේ
නෑ. 50ට එන මොකද්ද උත්සවය සංවිධානය කළා එන්න සෙලිබ්‍රේෂන් එකක් දාලා අන්තිමට බැන්න බැනිල්ලක් ආයේ ඉතා ගන්න බැරි විදියට මට
බැන්න බණින්නෙත්
නෑ. 100ට එහෙම වුණක් නෑ මං හිතන්නේ.
නෑ 100ටත් එහෙම වුණා
සංග. ඊට පස්සේ 200 කොහොම හරි කිව්වේ නෑ.
ඒකත් 50 ටිකක් නිකන්
ඒක බැලන්ස් කරගෙන ස්වාමීන් වහන්සේ දැන්
බැලන්සින් එකට ඇවිල්ලා තියෙනවා.
එහෙමයි සයින්ඩ්
ආන්. එතකොට මේ අරක මොකද්ද ඔය දවල් එක එක ඒක කීයක් ගිහිල්ලාද?
ඉංග්‍රීසි එකද සයින්ඩ්
ආන්? ඔව්.
ඒක 143ක් වගේ තමයි මතක. 44 වෙන්න ඕනි ඊයේ කරේ. මට හරියටම මතක නැහැ. මම බල්ල කියන්න පුළුවන් සයින්ඩ් ආන්සෙක්.
ඒ සෑහෙන කාලයක් ජීවත් වෙලා තියෙන බැලුවාම නේ. දැන් ඇති වගේ අප්පා ඔච්චර වැඩසටහන් කරපු එකෙත් ඇති වගේ මමත් මේ හරි අමාරුවෙන් මේ කැස්සක් බැලන්ස් කරගෙන යන්නේ මේ දවස්වල. දැන් සති 3ක් විතර ඇදුනා මේක.
ඒ වහන්සේ මතක් කරේ අපි මේ වැඩසටහන් කරා ඇති කියන එකද? අපි මේකට කාට හරි බාර දීලා යන්න ඕනේ කියන එකද කිව්වේ?
පැහැදිලිවම ඒ නිකන් දැන් මේ මැරෙන්න උනත් බැරි කමක් නැහැ නේ කියලා මම මේ කියන්නේ. ඉතින් මද අප්පා.
අයියෝ මැරෙන්න බයක් නැහැ ස්වාමීන් වහන්සේ. ඕන වෙලාවක පුළුවන් දැන් මැරෙන්න.
මැරුණොත් රාජිකා පව්ව දා ඉඳලා අලුත් තාමඳුරු කෙනෙක් අල්ලගෙන අගේට කරගෙන යයි. ඒක වෙන බය වෙන දෙයක්ුත් නෑ. මේ
මම
කොහොම
මැරුණොත් කියලා මං හිතුවා ඔබ වහන්සේ කියන්නේ මම අපි මැරුණාට කමන්නේ නැහැ කියන එක කියලා මම අදහස් කරේ සමාවෙන්න සමින්නාත
ඔව්
වා
රාජිකා මලත් එහෙම තමයි. ආයි රාජිකා මලත් අපි නදීප් අල්ලගෙන කරගෙන යනවා. නදීප් ඉතින් ඉරිදා වෙනුවට සඳුදා උදේ එන්න ඉඩ තියෙන වැඩසටහනට ඒක වෙන කතාවක්. මේ කෙසේ නමුත් මං කියන්නේ එහෙම බැරි කමක් නැහැනේ අපිට. මේ එහෙම එහෙම කරගෙන යන්න. මේ කෙසේ නමුත් ඉතින් සන්තෝසයි නේද? ඒ දවස්වල ඉඳලා මුලින් ඉඳලා සම්බන්ධ වෙච්ච පිරිසත් මතක් කිරීම වටිනවා. මේ නම් වශයෙන් වුණත් පළවෙනියට පටන් ගන්නකොට කවුද ඉඳියේ, පළවෙනියට පටන් ගන්නකොට කවුද උදව් වුණේ, සමහර ඒ කට්ටිය නැහැ. දැන් සාගර ආම්දුර ගත්තොත් දැන් නිකන් රාජිකාට අමතක වුණා කිව්වොත් මට මාත් එක්ක තද වෙනවා. මේ සාගර ආම්දුර වගේ ඉතින් සම්බන්ධ කරගන්න අමාරුයිනේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ වුණත් පළවෙනි වැඩසටහන ඉන්දියා කියලා මතක් කිරීම ඊට පස්සේ ඒ දවස්වල ඉඳලා
පළවෙනි වර්ෂයට හරිය අපිට පළවෙනි අවුරුද්දේම ලොකු සහයෝගයක් දුන්නත් මේ සාගර හාමුදුරුව ඇත්තට මේ අවුරුද්දේම මේ ඊට පස්සෙත් සෑහෙන සහයෝගයක් දුන්නා අපි පටන්
දැන්ටත්
ගත්තා.
පුළු පුළුවන් වෙලාවට සහයෝගයක් දෙනවා.
ඔව් එහෙම ඒක මතක් කරන්න ඕනේ
ඔව්.
ස්වාමී.
ඊට පස්සේ සම්බන්ධ වෙච්ච පිරිස උනත් නේ.
ඒ වගේම ඉතින් මේ පත්මනෙන්දා තමයි ලොකුම මේ කාර්යභාරයක් කරේ පත්මනෙන්දාගේ පැත්තෙන්. ඇත්තටම කියනවා සයන්ස් මම පටන් ගත්තේ පත්මනෙන්දාට වැඩසටහන දීලා මම නිකන් ලොකු ස්වාමිනාසගේ පටන් අරගෙන පත්මනෙන්දාටයි මාමටයි වැඩසටහන කරගෙන යන්න දීලා මම අයින් වෙනවා කියන අදහසින් තමයි පටන් ගත්තේ. එනකොට ටිකක් කරගෙන යනකොට මට තේරෙනවා මගේ
පොඩි කෙරේත කමක් ආවා.
මගේ කමටහන පිරිසිඳ වෙනවා කියන එක තේරුණ නිසා කොහොමහරි තියලිලා ඉන්නවා. දැන් වෙන වෙන වැඩ කටයුතු ඇවිල්ලා මට සම්පූර්ණ දායකත්වය දෙන්න බැරි වුණත් තාම මේකට මේ සහයෝගය දෙන්නේ ඒකෙන් මට ලැබෙන ප්‍රතිලාභිකුත් තියෙන බව දැනෙන නිසා ස්වාමීන් වහන්සේ. වගේම මතක් කරන්න ඕනේ නදීප් එදා ඉඳලා අපිට සහයෝගය දක්වනවා. මේ
නාමන්ත
අමන්ත මතක් කරන්න ඕනේ. ඇත්තරම මේ මම හිතන්නේ අපි 100 වෙනකන් එකක්වත් මිස් කරන්න නැතුව හිටපු එකම කෙනා මම හිතන්නේ. මේ වෙලාවට මතක් කරන්න ඕනේ පොඩ්ඩක් අසනීප තත්ත්වෙන් හිටියත් නාමන්ත අපි මේ අවුරුදු 4 පුරාවටම මේ වැඩසටහන සහ මේ අවුරුදු 3ක් පුරාවට අපේ ඉංග්‍රීසි වැඩසටහනෙන් ඇතුළු අපි හැමදෙනාම රැස් කරගත්ත සියලු කුසල ශක්තියන් අනුමෝදන් වෙලා මේ නාමන්ත මේ වෙලාවේ පොඩි අසනීප තත්ත්වකින් පසු වෙන නිසා නාමන්තටත් හැකි ඉක්මනින් නිදුක් නිරෝගී සුවය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ලිලංග අක්කා, බන්දුල මාමා, නලින්කා මේ හැම දෙනෙක් මෙදා ඉඳලා අද වෙනකන් අපිට ඒ දක්ත සහයකයේ විදිහටම ලබලා දෙනවා. ඒ වගේම උපාලි මාමා, ඉන්ද්‍රනන්දත් පස්සේ සම්බන්ධ වුණත් ඒ පුළුවන් හැම වෙලාවම අපිට අවශ්‍ය සහයෝගය ලබා දෙන එක ගැන මතක් කරන්න ඕනේ. ඒ වගේම ඉතින් කොච්චර වැඩසටහන් කරත් වැඩක් නැහැනේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙන පිරිසක් නැත්නම්. ඉතින් ඒක නිසා එදා ඉඳලා අද දක්වා වැඩසටහන් සම්බන්ධ වෙච්ච පිරිසට කාලයක් පිරිසක් ඉන්න මුල් කාලේ ආවා, ඊට පස්සේ නැතු හිටිය ආයෙනවා. එහෙම පිරිස් මන් දැකලා තියෙනවා. ඒ වගේම ඒක සමහර කෙනෙක් මේකෙන් අර අපි කින්ඩර් ගාන එක වගේ පටන් ගත්ත සායනස් මේකෙන් පටන් අරගෙන වෙන වෙන ඒවට ගිහිල්ලා ඒ තම තමන්ගේ මාර්ගයේ විදිහට දියුණු කරන් යනවා. ඉතින් ඒ හැම දෙනාමත් අපි මතක් කරමු. ඒ වගේම අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ අපිට මේ ලබා දීපු අවස්ථාව ගැනත් උන්වහන්සේ කරන කියන වැඩ කටයුතු හැමදාම සාර්ථකාරී සාර්ථක කරගෙන හැකීක්මනින් මේ සසර කෙලවර කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි ගෞරවනීය නම් කියන අවසරයි ධම්මකුසල ස්වාමීන් වහන්සේ, ධම්මසාගර ස්වාමීන් වහන්සේ මුල් අවුරුද්දේදී අපිට සහයෝගය ලබා දුන්නා. ඊට පස්සේ උන්වහන්සේ දෙන ඇතුළුව ගෞරවනීය ධම්මගුත්ත ස්වාමීන් වහන්සේ, ගෞරවනීය ධම්මසරණ ස්වාමීන් වහන්සේ, සමහරක් අවස්ථාවලදී අපේ දහතුනි කුටිය ස්වාමීන් වහන්සේ සහ කේමාලක ස්වාමීන් වහන්සේත් අපිට මේ දායකත්වය ලබා දුන්න වැඩසටහන සඳහා සියලුම ස්වාමීන් වහන්සේලා ගෞරවයෙන් සිහිපත් කරනවා. උන්වහන්සේලා කරන කෙන ශාසනික කටයුතු කර සර්ව ප්‍රකාරම සාර්ථක කරගෙන හැකි ඉක්මනින් සසල කෙලවර කරගන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන වගේම සංවිධායක මණ්ඩලය හැම කෙනාමත් වැඩසටහන සම්බන්ධ වෙච්ච හැම කෙනාමත් බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. හැම දිනකටම දායකත්වය ඔබ හැම දිනාටමත් මේ සියලු කුසල ශක්තියන් අනුමෝදන් වෙලා හැකික් මෙනි මේ සසර කෙලවර කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මං අනවශ්‍ය මොහොතක ඇඩ් එකක් දාලා ලොකු වෙලාවක් නාස්ති කරා නම් සමා වෙන්න ඕනේ. මේ නැති මට අවස්ථාව දුන්නට ස්තුතියි. ඔයාට මං ආයෙ වැඩසටහන වාර
දෙනවා. නෑ නෑ රාජිකා
නදීප් තමයි මේ දවසේ කියනවා මේ අනවශ්‍ය වෙලාවක පැනලා මෙතන නිකන් ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න ඉන්න එපා කියලා. රැංගුම් පාත්‍රය කරන්න වෙන්නේ නැහැ.
පාලක මණ්ඩලය
රැංගුම් පාලක මණ්ඩලය. කෙසේ නමුත් අගෝස්තු කියන්නේ හොඳ මාසයක් බැලුවම නේ.
එහෙම
ඇයි
එහෙම
කොල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අගෝස්තු කියන්නේ හොඳ මාසයක් නේ. ඔව් මං කෝ ඕ හොඳ මාසයක් හොඳ හොඳ කට්ටිය ඉපදිලා එහෙම තියෙන අගෝස්තු වල කියලා. ඒ අමුතු මාසයක් අගෝස්තු කියන්නේ හොඳයි. හරි හරි.
ස්වාමීන් වහන්සේ මම ඔය ටික කියලා කියලාගෙම ආපහු මේ රීකරෙක්ෂන් දාන්න වෙනවා කිද රාජකා කියපේ කොට. හරි බොහොමත්ම පින් රාජිකා බොහොමත්ම පින් ස්වාමීන් වහන්ස අද දිනේ ධර්ම දේශනා පිළිබඳ සුළු සාරාංශගත වීමක් කරොත් මේ අපි ප්‍රතිපදාව කරගෙන යනකොට කොහොමද මේ සමබරතාවයක් ඇති කරගන්නේ කියලා කියන කාරණය ස්වාමීන් වහන්සේ මතු කරලා දුන්නා. මේක ඉතින් අපි පටන්ගත් මුල් කාලේ අපිට නොදැනෙන්න පුළුවන්. එහෙම වුණත් කාලයක් තිස්සේ කරගෙන යනකොට මේ සමබරතාවය ඇති වෙන්නේ කොහොමද කියන දේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා උදාහරණයක් ලෙස. ආනා පරියන්කේදී එහෙම නැත්නම් සතිමත් ඇවිදීමේදී කොහොමද මේ වේගය ඊළඟට දැඩි වීරයක් උදා මේ හුස්ම හොයන්නේ නැතුව ඒවා දිහා උපේක්ෂාවෙන් ඉතුරු බලන් ඉඳ හැටි මේ කාරණා ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ඒ සම්බන්ධ උදාහරණ දෙකක් ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් ඉදිරිපත් කරා. බුදුන් වහන්සේ කොහොමද මේ සමබරතාවය කියන දෙයට අනුග්‍රහ දැක්වේ කියන කාරණය. හිදී මහා කාශ්‍යප තෙරුන් වහන්සේ උග්‍ර ප්‍රතිපදා වඩන කෙනෙක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේට වරක් බුදුන් වහන්සේ ආරාධනා කරනවා. දැන් වයසයි, ඇවිල්ලා මේ ලැබෙන දාණයෙන් මේ ලැබෙන කුටි පාවිච්චි කරලා ඒ පහසුකම් සලස ගන්න කියලා. නමුත් කාශ්‍යප ස්වාමීන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරනවා. බුදුන් වහන්සේ මෙහිදී දන්නවා කාශ්‍යප ස්වාමීන් වහන්සේ මේක ප්‍රතික්ෂේප කරන බවත්. නමුත් ඒ පිළිබඳව අවසානයේ උදාන වාක්‍යයක් ප්‍රකාශ කරනවා. මේ උත්කෘෂ්ට වූ සමකල්ලිම සතීතුරු මේ භික්ෂුව දෙවියන්ටද ප්‍රිය වෙනවයි කියලා කියන උදාන වාක්‍ය ප්‍රකාශ කරනවා. ඊට අමතරව දෙව්දත් තෙරුන් ඇවිල්ලා වරපහක් ඉල්ලනවා. මේ වරපහ භික්ෂුන්ට පණවන්න කියලා ඉවර වෙලා නමුත් බුදුන් වහන්සේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. එයත් ඒ බුදුන් වහන්සේගේ මේ ප්‍රතිපදාවේ අපි ගමන් කරනකොට සමබරතාවය පිළිබඳ ඇති කරගන්න දුන්න මනා උදාහරණයක් ලෙස අපිට දකින්න පුළුවන්. මේ සමබරතාවය අපේ ප්‍රතිපදාවේට ගැලපෙනවාද කියලා බලන්න. ඉතින් මේක කරනකොට අපිට තේරෙනුනේ අපි තුල ඇති වෙන පරිවර්තනය, අප තුල අපි දකින්න, අප විසින් අපිව දකින්නත්, ඊට අමතරව බාහිරය පිළිබඳව අවබෝධ කරගන්නත් මේ සමබරතාවය අපට ඇති වෙනවා. ඒ පිළිබඳ ඒක කරගන්න නම් මනා සිහියක් වර්ධනය කරගත යුතුයි. ඉතින් ඒ සිහිය වඩනකොට තමයි මේ සමබරතාවය ඇති වෙන්නේ. එහෙනම් නොකඩවා පුහුණු කරගෙන යන්න. ඒකට ස්වාමීන් වහන්සේ හැමදාම කියන පරිදි continual improvement කියන එක ඉතා වැදගත්. නොකඩවා සමබරව ඉපදාව කරගෙන යන්න කියලා සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා. ධර්ම දේශනාව නැවතත් නිසරණවනේ වෙබ්සයිට් එකෙන් එහෙම නැත්නම් ඊට අමතරව මික්සෙල්ලා අපගේ YouTube channel එක හරහා සවන් දෙන්න පුළුවන්. නැවත නැවත මේ ධර්ම දේශනාවට සවන් දෙන්න එය තමන්ට පොඩි motivation එකක් ඇති කරගන්න කරගෙන යනකොට ඉතින් ඔය පා වෙන දේවල් ඇති වෙනකොට මේ ධර්ම දේශනාව සවන් දීමෙන් මහ පිටුහලක් වෙනවා. ඉතින් නැවතත් ධර්ම දේශනාවට සවන් දෙන්න කියලා ඉල්ලා සිටිමින් අද සාරාංශ දෙකක ඉදිරිපත් වීම කරනවා. ඊළඟට තිබෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අප වෙනුවෙන් සකස් කර ඇති අත්පත්‍රිකාව ඉදිරිපත් කිරීමටයි. මෙම සතිමත් බව පුහුණු කරන ආධුනිකයෙක්ට උපකාර වෙන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහය යටතේ සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධ වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. පුහුණුවට යම් ආසාවක් තියෙන කෙනෙක් ඉදිරිපත් වෙන කෙනෙක් මෙම වීඩියෝ පටි දෙක නරඹලා ඒ පිළිබඳ මූලික අදහසක් ඇති කරගන්න කොහොමද මේක පටන් ගන්න කියලා, ඒ සඳහා සතිමත් ඇවිදීම වීඩියෝ පටි දෙක වීඩියෝ පටි නරඹලා කොහොමද මේක කරන්නේ, මොනවද මේ මූලික කාරණා, ඉතා වැදගත් ඒ පිළිබඳ අදහසක් ඇති කරගන්න. ඊළඟට සතිමත් හිඳ ගැනීම සම්බන්ධ වීඩියෝ පටි දෙක නරඹලා ඒකත් මනාව ග්‍රාස්ප කරගන්න මොනවද මේ දාලා තියෙන මූලික කාරණා කියලා. ඒක නරඹලා විතරක් මදි වඩා වැදගත් වෙන්නේ තමන්ගේ පුහුණුව. මේ පුහුණුව පටන් ගැනීමේදී ආරම්භයේදී ඉතා සුළු වේලාවකින් පටන් ගන්න වනම් හොඳයි. ස්වාමීන් වහන්සේත් ධර්ම දේශනාව සඳහන් කර විදිහට මේ බැලස් මුලින්ම මේ බැලස් කරගෙනම යන්න තියෙනවා නම් හොඳයි. දැඩි වීරයක් ගන්න නැතුව ඒ සඳහා විනාඩි 5ක පමණ කාලයක් සතිමත් ඇවිදීම කරලා ඉන් පස්සේ සතිමත් හිඳ ගැනීමත් එහා සමානම කාලයක් කරන්න පුළුවන්. වඩා වැදගත් වන්නේ නොකඩවා මෙම පුහුණුව කරගෙන යෑමයි. සතියක් පමණ තමන්ගේ පුහුණුව මෙම කරගෙන යන්න දිනේ වෙන් කරගත්තු කාලයක් උදේ අවදි වීමෙන් පසු හෝ රාත්‍රී නිින්දට යාමට පෙර මෙහෙම පටන් අරගෙන කාලය දික් කරන්න පුළුවන් විනාඩි 10ක් විනාඩි 15ක් විනාඩි 20ක් පමණ සම්පූර්ණ කාලය පැය දෙකක් පමණ වීමෙන් පසු සතියක් පමණ තමන්ගේ පුහුණුව කරලා එම අත්දැකීම් අප වෙත ලියා ගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේලාට එම අත්දැකීම් ඔබගේ මේ ප්‍රකාශන ඉදිරිපත් කරනවා තව දුරටත් අදහස් ලැබ ගැනීම සඳහා. අත්දැකීම් ලියන්නේ කොහොමද? මේ මූලික අරමුණ විශේෂ ගත්තේ මොකද්ද කියන කාරණය මන පැහැදිලිව සඳහන් කරලා සතිමත් ඇවිදීමේ නම් පාදයට ස්පර්ශය දැනෙච්ච විදිහ පිළිඹු පාදයේ කොයි ප්‍රදේශයකද එහෙම දැනුනේ කියන කාරණේ සඳහන් කළා. කොපමණ පීවර ප්‍රමාණයක් සතිමත් ලෙස ඉන්න පුළුවන් වුණාද, සතිමත් නූනේ මොන අවස්ථාවේද, ඊළඟට නැවතත් සතිමත් අරමුණට ආවේ කොහොමද, ඒක දැනගත්තේ කොහොමද, ස්පර්ශයට තමුන් දැනුණයි කියන කාරණේ මේවා අතුරත් කරන්න පුළුවන්. ඊළඟට සතිමත් හිඳ ගැනීමේදී ආනාපාන සතියද එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලීමද මූලික අරමුණ ලෙසගත්තේ, උස්මරලි කීපයක් සතිමත් වෙන්න පුළුවන් වුණාද, මේක හරියට මොස්මරලි 5ද 10ද කියලා කියන්න ඕනේ නැහැ, තමුන්ට දැනෙච්ච ආකාරයට කියන්න පුළුවන්. ඊළඟට උදරේ පිම්බීම හැකිලීම කොච්චර ප්‍රමාණයක් සතිමත් වෙන්න පුළුවන් වුණාද, සතිය නැහැයි කියලා දැනගත්තේ කොහොමද, නැවතත් මූලික අරමුණට ආවේ කොහොමද, මේ කාරණා අතුලත් කරලා වார்த்தාව ලියන්න පුළුවන්. ඊට අමතරව එදිනදා ජීවිතයේදී නින්දට යෑමේදී අවදි වීමෙන් පසු කැසිකිලි කරනකොට, දක්මා දිනකොට, ඉම් පිහම් කටයුතු කරනකොට, රැකියාවේදී කොහොමද මේ සතිමත් බව උපකාර වුණේ අත්දැක්කේ කියන කාරණා ඇතුළත් කරලා වார்த்தාව ලියන්න පුළුවන්. මේ වார்த்தාව ලිය අප වෙත ඉදිරිපත් කිරීමට Google Form එක, email address එකත් මෙහි සඳහන් කරලා තිබෙනවා. වඩා වැදගත් වන්නේ පුහුණුව නොකඩවා ඉදිරියට කරගෙන යාමයි. ඊට අමතරව වාර්තා ඉදිරිපත් කරන්න තමුන්ගේ අත්දැකීම් අප වෙත ලියා එවන්න. එය තමුන්ටත් වැඩසටහනට සම්බන්ධ වෙන අන් අයටත් මනාලෙස උපකාර වෙනවා සතිය දියුණු කරගෙන යාමට. ඊට අමතරව තමන් දන්න කියන අය පවුලේ උදවිය වැඩසටහනට සම්බන්ධ කරවන්න. එය තමුන්ගේ පුහුණුවටත් ආශිර්වාදයක් වෙනවා. මොකද ස්වාමින් වහන්සේලා මෙම වැඩසටහන වලට සම්බන්ධ කරන්නේ ඉතා අපහසුවෙන්. ඒ වගේම ලවි වැඩසටහනක් කිරීමේදී විශාල කැපවීමක් කරන්න වෙනවා. ඉතින් ඒ අවස්ථාව ප්‍රයෝජනට ගන්න, අවස්ථාව අනිත් අයටත් ලබා දෙන්න උනන්දු වෙන්න. වැඩසටහනේ Zoom meeting link එක රැස්වීම අංකය මුරපදයක් මෙහි සඳහන් වෙලා තිබෙනවා. වැඩසටහන අතරතුර මෙම දත්ත මම සියලු දෙනා සමග බෙදා ගන්න. ඊළඟට තිබෙන්නේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමයි. ඒ සඳහා අද දිනේ පන්දුල මාමා සම්බන්ධ වෙනවා අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමට. අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා අද දිනේ Q&A එකටත් දායකත්වය ලබා දෙන්නට ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
ආගර හාමුදුරුවෝ ඉන්නවද දන්නේ
නැහැ ස්වාමීන් වහන්ස, පේන්න සම්බන්ධ වෙලා
නැහැ. හරි,
එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොමත් පින් බන්දුල මාමා ඔබට අවස්ථා.
අවසරයි ස්වාමීන් වහන්ස, ප්‍රථමයෙන් ඔබ වහන්ස ඉතාම ගෞරවයෙන් සාකච්ඡා වාරයට හැරීම් කරනවා. ස්වාමීන් වහන්ස පළවෙනි වார்த்தාව ඉදිරිපත් කිරීමට අවසර.
වාර්තා කීයක් සම්බන්ධ වෙලා තියෙනවද?
ස්වාමීන් වාර්තා දෙකයි.
හරි.
ඔව්. වහන්සේගේ අවසරය ලැබෙනවා නම් ඉතින් වාචසික කවර හරි වාස්තාවක ලබා දෙන්න පුළුවන්. පළවෙනි වාර්තාව සක්මන. උදෑසන සක්මන. කයට වඩා සිතුල්ලි සංඥා ගල්නේ වැඩි නිසා සිතවිලි ගල්නේට ඉඩදී සක්මන කරගෙන ගියා. කයෙහි සතිය පිහිටි බව දැනගත්තේ පොළවේ විළුඹ පොළවේ ගැටෙන විටය. විළුඹෙන් පටන්ගත් දැනීම මාපට ඇඟිල්ල දක්වා ගොස් නැවත ධාරයේ දිගේ විළුඹ දෙසට විහිදුණා. දකුණු පහේ මෙම දැනීම වමට වඩා අඩුය. වම් පහේ දැනීම මුළුමනින්ම ගෙවී ගොස් දකුණු පහේ ස්පර්ශය ආරම්භ වේ. වරින් වර දෙපා අතර ඇති අවකාශයට හිත යොමුණා. එය අවකාශයක් ලෙස හඳුනා ගත්තා. නැවත පහේ ගැටීමට සිත යොමුණා. පරයන්කේ සංසුන්ව වාඩි වී කය දෙස බලා සිටියා. නොඑක් කතන්දර ගෙති ඒවා නොදිනුවත්වම අවසන් වුණා. කය පහතට නැමී තිබුණා. හුස්ම රැල්ලට හිත යොමුණා. වම් නාසයෙන් ඇතුළු හුස්ම දකුණු නාසයෙන් පිට වී ගියා. කය පහතට නැමුණා. හුස්ම රැල්ල දෙස බැලීමේදී සහ දකුණු හුස්ම බැලීමේදී දකුණු නාසයේ හුස්ම ගෙවි ගොස් ඇති බව වැටහුණා. නැවත වම් නාසයෙන් ඇතුළත හුස්මට දැනීම ආවා. පිටන හුස්ම සමග යම් තැන්පත් වීමක් අත්දුටුවා. ඇතුළත හුස්ම හඳුනා ගන්නා මමයෙකු ඇති බවත් පෙනුණා. පිටවන හුස්ම පාලනයකින් තොරව ඔහේ ගලා ගියා. එදිනෙදා කටයුතු විවිධ කටයුතුවලදී සතිමත් වීමට උත්සාහ කළා. සිතුලි වේදනා තිබුණත් කයට ඉරියව්වට හිත ගැනීමට උත්සාහ කළා. වාර්තාවේ අවසානයේ ස්වාමීන්
වහන්සේ. හොඳයි, යෙදෙන විදිය හොඳයි. එතකොට දැන් අද දවසේ කතා කරපු දේත් පොඩ්ඩක් නැවත හයිලයිට් කරන්න පුළුවන් ප්‍රකාශයක් අත්දැකීමක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒතර ඔතන කියනවා මේ සිතවිලි වල ගලණය වැඩි නිසා ඒකට ඉඩ දෙමින් තමුන්ගේ පුහුණුව සක්මන කරගෙන ගියා කියලා. එතකොට සාමාන්‍ය දැන් අද මේ කතා කරපු ටොපික් එක තමයි තියෙන්නේ. දැන් සමහර දවස්වලට සිතවිලි වල ගලණය ප්‍රබලයි. සමහර දවස්වලට එහෙම නැහැ. එතකොට ඒ දවසට අනුව අපේ පුහුණුව අපි ඇඩ්ජස්ට් කරගත්තේ නැත්නම් අන්න මොකද වෙන්නේ? වලිගේ හපාගෙන දඟලනවා. මේ හිතවිලි ගලණය නවත්තන්න ඕනේ, හිතවිලි එනින්න බෑ, හිතවිලි අතරින් මේ අයින් කරලා මේකට ගන්න ඕනේ කියලා දඟලනවා. බෑ, දවසකට මේ විදිහට හිතවිලි ගලණය බහුල බොහෝ වෙන්න පුළුවන්. දවසකට හැඟුම් බර වෙන්න පුළුවන්, හැඟීම් ඇවිස්සිච්ච දවසක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඒ ගලණයට ඉඩ දීලා තමයි අපේ පුහුණු කරගන්නේ. දවසින් දවසටත් මේ බැලන්ස් එක වෙනස් වෙනවා. හරි, කාලෙත් එක්ක හඳුන ගැනීම වගේම ඒ සක්මනේ මොන බැලන්ස් එකද තියෙන්නේ පැයේ, ඒ පරියන්කේ මොන බැලන්ස් එකද තියෙන්නේ පැයේ කියලා ඒකට අනුව ඇඩ්ජස්ට් වෙලා අර ගෝයින් විත් ද ෆ්ලෝ කියන්නේ ගලණයක යාමක් තමයි තියෙන්නේ. විනාඩි 5-10 යනකොට තේරෙනවා මේ යන්නේ මේ ලයින් එක. ඒකට අනුව යන් ඇඩ්ජස්ට් කරගන්න වෙනවා. අන්න ඒ විදිහේ පුහුණුවක් තමයි නිවැරදි පුහුණුව වෙන්නේ. හැබැයි ඒ සිතවිලි ගලණේ අතරෙත් මේ විලුඹ වදිනවා, මේ පතුල තද වෙනවා කියන එක මතක් කරලා තියෙනවනේ. අන්නේ මතක් කිරීම වැදගත්. අපි හිතමු තව කෙනෙක් කියන්න බලන සිතවිලි ගලණේට දීලා සිතවිලියක් ඉඳියා කියලා, ඊට පස්සේ සිතවිලි ගැනම කියෝ කියෝ යනවා. ඒ වார்த்தාවකට ලකුණු ලැබෙන්නේ නැහැ. එයාට අපි කියනවා නෑ, හරි සිතවිලි ගලණේට ඉඳ දීපු බව හැබෑව, සිතවිලි ආපුවත් හැබෑව. හැබැයි ඒ අතරින් පතුල දැනෙනවද? පතුල මතක් කරන්. ඒ අතරින් හුස්ම දැනෙනවද? හුස්ම මතක් කරන්. එහෙම නැති වුණොත් අර නිකන් මේ සම්පූර්ණ අතහැරලා වැල් වැදුනා වගේ ගතියක් මතුවලා ඉන්න පුළුවන්. ඒක නිසා මේ වார்த்தාව ලියපු කෙනාව අපි අගය කරන්න ඕනේ. එකක් අර විදියට එදා දවසට අදාළ බැලන්ස් එක අඳුනගත්තා. ඒකට ඉඩ දුන්නා. දෙවෙනි එක තමයි කොච්චර සිතවිලි ගලාගෙන ආවත් මට මේ පතුල වැදෙන බව මෙහෙමයි කියලා මතක් කරලා තියුණානේ. ඒ වාක්‍ය මතක් කරලා තියුණා. ඒ වාක්‍ය තමයි වැදගත්. එහෙම නැත්තම් මොකද වෙන්නේ? නිකං වල් ලැබුණා වගේ ඊට පස්සේ ඒවා ගැන කියවන්න ගන්නවා. එහෙම අවශ්‍ය නැහැ. මේ හිතවිලි හිතවිලි. ඒ ඒ ඒ ඒට වැඩිය ලොකු වටිනකමක් අපි දෙන්නේ නැහැ. ඒව අන්තර්ගතය අපිට දැනෙනවා. මේ වගේ ඒවා තමයි එන්නේ කියලා දැනෙනවා. මේ ප්‍රශ්න තමයි තියෙන්නේ කියලා දැනෙනවා. කමක් නැහැ, දැනිද්දෙන්. ඒ අතරේ අපි නැවත නැවත මේ පතුල වදින බවට විටින් විට හරි මතකෙට නගා ගන්නවා. දැනෙනවත් එක්ක ඒක මතකෙට නගන්න දෙයක් නෑ. බැලුවොත් විවෘතව දැනෙනවා ওই පස්තුල වදින බව අතරමැද. හිත බොහෝ වික්ෂිප්ත වුණත් දැනෙනවා. එහෙම නොදැනෙනවා කියන්න බෑ. අන්න ඒ සමබරතාවය වැදගත්. ඒ සමබරතාවය තියෙනවා. ඊට පස්සේ ඕක අපි හිතමු මාස ගණනක් කරලා බලන්න. කරනකොට කරනකොට තේරෙනවා සම්පූර්ණ ජීවිතයේ උඩු යටිකුරු වෙන පරිවර්තනයක් සඳහා ඒ දේ හේතු වෙනවා. පරිවර්තනය අපිට කරන්න බෑ. පරිවර්තනය කරන්න බෑ. කරන්න තියෙන දේ තමයි පරිවර්තනය සඳහා හේතු රැස් කරන්න පුළුවන්. හේතු රැස් කිරීම තමයි ඔය තියෙන්නේ. සක්මනක පරියන්කික එදිනදා කටයුතු වල සිහිය පීටවනවා කියන්නේ ඒ අදාළ හේතු රැස් කරනවා. හේතු රැස් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට දවසක අන්න පරිවර්තනය සිද්ධ වෙනවා. පරිවර්තනය වෙන්නේ ක්‍රමානුකූලව වන තේරෙන ඉස්සර තරම් මගේ හිත කම්පිත නෑ මේ සිදුවීම් වලදී. ඉස්සර තරම් මට තරහා යන්නේ නෑ මේ සිදුවීම් වලදී. තාමත් තරහා යනවා. නමුත් ඒක නිකන් අර ස්විච් වෙනවා වගේ ඔන් ඕෆ් ඔන් ඕෆ් ඔන් ඕෆ් වෙවි තමයි යන්නේ. ඈ ඒ විදිහට තරහා යනවා තාමත්. තාමත් අර යකින් නම් වගේ දඟලනවා. හැබැයි ඔන් ඕෆ් වෙවි. ඒතර යකාගේ රෝල් එක වුණත් නිකන් එච්චර තදේට අරගෙන නෑනේ. අන්න ඒ වෙනස ක්‍රමානුකූල වෙන දෙයක්. ඒ වෙනස සඳහා හේතුකා හේතු සැකසීම තමයි ඔය කරලා තියෙන්නේ කියලා මතක් කරමින් ඔහොම ඉදිරියට යා.
එමයි ස්වාමීන් වහන්ස දෙවන වார்த்தාව මේ වார்த்தාව ස්වාමීන් වහන්ස දේශනාව සම්බන්ධව පසුගිය දිනක ඔබ වහන්සේ කළ දේශනාවක් සම්බන්ධයෙන් මෙම දේශනාව මම කීප වාරයක් ඇසුවෙමි. මොකුත් නොකිරීම සමාදන් වන්න සිහියෙන් කරනවා මගේ කරගන්නේ නැතුව එවිට දේවල් වෙනුවිදෙන්න පුළුවන්. මේවා මේ ආකාරව වහන්සේ දේශනාවේ සඳහන් කළා. මට වැටහි ආකාරය විදියට එක සිත පිට යනවා. පිට ගිය සිතෙන් අරමුණ නැත්නම් කය දෙස බලනවා. දෙක සිත පිට යනවා මුකුත් නොකර ඉන්න. තුන සිත ප්‍රබල කතන්දර කැමැති අකමැති දේ මතුවී එනවා. ඒවා දකින ගමන් හේත යටින් නැති කැමැත්ත ආසාව ද්වේෂය දකින. මේම පැහැදිලි කිරීම වහන්සේ කළ විනිවිද දැකීම යනුවෙන් මෙය සඳහන් මෙය වහන්සේ විනිවිද දැකීම යනුවෙන් ඉදහස් කළේ මේ දෙයන්න කරුණාවෙන් පහදා දෙන්න. වාර්තාව අවසන් ස්වාමී.
හොඳයි. එහෙම සාරාංශයක් ඉදිරිපත් කරපු එක ගැන සතුටුයි. තමුන්ට තේරුණු විදිහ ගැන මටත් මේ කියාගෙන යනකොට තමයි මතක් වුණේ මේ මොකක් ගැනද මේ කියන්නේ කියලා. මේ ඒ සාරාංශ කිරීම හොඳයි. ඒ උත්සාහය හොඳයි. ඒත් ඇත්තටම අර අපේ අවධානය අපිට ගෝචර වෙන විදිහක් තියෙනවනේ. ඒකට කිව්ව දෙයම නෙමෙයි සමහර වෙලාවට ගෝචර වෙන්නේ. දැන් පෞකි දවසක මම අර ඒ ගිහිල්ලා මූලික උපදෙස් දෙන්න ගිහිල්ලා කියලා ආවා මේ ඇස් වහගෙන නෙමෙයි ඇස් අරගෙන ඇවිදින්නේ කියලා. අනේ පහුවදාය කෙනෙක් කියනවා ඇස් වහගෙන ඇවිදින්නේ කුවානේ ඔබ වහන්සේ. මං ඉතින් ඇස් වහගෙන ඇවිද්දලු. දෙයෝ සාකි. ඈ ඉතින් ඒක තමයි වැඩේ. ඉතින් මං ඇහුවා ඇස් වහගෙනද මං ඇවිදින්න කිව්වේ කියලා ඔඩියන්ස් එකෙන්. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා නෑලු. සම්පූර්ණ කියපේ ගැණි පැත්ත. ඉතින් එහෙම එක එක්කෙනාගේ අවබෝධ මට්ටම් අනුව වෙනස් වෙනවා. ඒකයි කියන්නේ අර teacher මොකද නැත්නම් teaching එකයි මේක අහන කෙනයි නෑ teacher සහ disciple දෙන්න එකතු වෙලා teaching එකක් හදනවා. මේ මම කියන බණේ අහන කෙනාට ඇහෙන එකක් නේ. එතකොට මේ දෙකේ එකතුවක් තමයි teaching එක වෙන්නේ. එහෙම නැතු කියපු බණේ එහෙම සම්පූර්ණ ධාරණේ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන කොටත් ගැප් එකනේ තියෙන්නේ. මේ ගැප් එක ගැන තමයි භාග්‍යතුන් හස කියන්නේ. මට මේ ඔන්නම් දිගට බණ කියන්න පුළුවන්, ඔන්නම් කෙටින් කියන්න පුළුවන්, අවබෝධ කරගන්න කට්ටිය තමයි අඩු කියලා කියනවා. ඒ කියන්නේ මොකද? අර ගැප් එක නිසා. එතකොට මේ විදිහේ උත්සාහයක් අපි අගය කරන්න ඕනේ. මේ විදිහට අහලා මේක තේරුම් අරගෙන මම පමණක සාර්ථක උත්සාහයක් තියෙනවා මෙතන. එතකොට මේ කියපු කරුණු මත තමයි මටත් මේ මතක් වුණේ මොකක්ද කිව්වේ කියලා. මේ මම කියපු එක මොකද්ද කියලා. එතකොට ඒක මතක් වෙන තරම් තොරතුරු කරුණ කාරණා දීපත් කළ තුන. ඒක හොඳයි. එතකොට කරුණු තුනක් විදිහට කියනවානේ. පළවෙනි එක තමයි ඔප්ෂන් 1 එක. සිත පිට ගියාම ඒ බව දැනගන්න ටිකක් වෙලා යනවා. එකපාරට දැනෙන්නේ නැහැ. පිට ගියපු බව ටිකක් වෙලා ගියාට පස්සේ තමයි දැනෙන්නේ. ඒතකොට ඒ නොදැනෙනකම් කරන්න දෙයක්වත් නැහැ. ඒක කර්ම ශක්තියක් වගේ තමයි ඒ වෙලාවට යන්නේ. දැනුණා හය දැනුණා එනවනේ. අන දැනෙන වෙලාවේ තමයි මම මේ හිත පිට ගිහිලා ඉන්නේ කියලා හඳුනාගන්න වෙලාවේ තමයි මනුස්සයාගේ වීරිය ශක්තියට ක්‍රියා ශක්තියට අවස්ථාවක් එන්නේ. එතකොට ඒ වෙලාවේ අන්න මොකද කරන්නේ? අරමුණට ගන්නවා. හුස්මට පතුලට ගන්නවා. එතකොට ඔය ඔප්ෂන් 1 එක. ඒක සාමාන්‍ය ආධුනික කෙනෙක් වුණත් අපි අඳුනලා දෙනවා නේ. ඒක අඳුන ගන්න ආධුනික කෙනෙක් ආ මෙහෙමයි හිත පිට යනවා. පිට ගියපු බව මුලින් දන්නේ නැහැ, පස්සේ දැනෙනවා. දැනුණාට පස්සේ නැවත මුලට ගන්න පුළුවන්. හුස්මට ගන්න පුළුවන්. හරි. එතකොට ඒක ඔප්ෂන් 1 එක. ඒක හරි. ඒක කවුරුත් දන්නවා. ඊළඟට ඔප්ෂන් 2 එක ටිකක් ඇඩ්වාන්ස්ඩ්. ඒක සාමාන්‍ය ආධුනික කෙනෙක්ට අඳුන ගන්න අමාරුයි. නමුත් කාලය තිස්සේ පුරුදු කරන කෙනෙක්ට අපි කියනවා අර හිත පිට ගිහිල්ලා ඉන්නකොට හිත පිට ගියපු බව දැනගත්ත මොහොතේදී දැන් සිහිය තියෙනවා. දැන් දන්නවා දැන් මම ඉන්නේ වැරදි තැනක කියලා. ආපහු අරමුණට ගත්තේ නැත්තම් මොකක් වෙයිද කියලා තමයි ඇහුවේ. හරි. එතකොට ඒක සාමාන්‍ය ටිකක් පරිණත සීසන් යෝගී කෙනෙක්ට බාර ගන්න පුළුවන් විදිහේ පණිවිඩයක්. මේ විදිහට හිත පිට ගියාම ආපහු අරමුණට ගන්න විදිහ 10000 වරක් දැන් පුරුදු කරලා තියෙනවා. ඒක ගැටලුවක් නෑ. අර හිත පිට ගියපු බව දැනගෙන අරමුණට නොගෙන ඉඳියොත් මොකක් වෙයිද? ඔන්න ඔතනින් තමයි අර කරන භාවනාව කෙරෙනා භාවනාවක් බවට පත් වෙන ටර්නින් පොයින්ට් එක ඔතන තියෙන්නේ. මුලින් කෙනෙක් කියනවා ආපෝ ස්වාමීන් වහන්සේ එන්න එන්න හිතවිලි එනවා එකකින් එක පිටිපස්සේ කියලා. අපි කියනවා එහෙම තීරණයකට යන්න එපා. නැවත නැවත පොඩ්ඩක් බලන්න විවෘතව කියලා. බැලුවොත් බැලුවොත් තේරෙනවා ටික දවසක් කරනකොට අන්න අර හිතවිලි වල දෙක තුනකට පැනලා නැවත නැවත මේ හිත ආපහු අරමුණට එයා විසින්ම එනවා. එයා විසින්ම එනවා. අය කරන්න දෙයක් නැති තරම් එතකොට නේ. අර යනවා ඒකේ ගිහිල්ලා ටිකක් වැද ගන්නවා. ආපහු ඒක අතහැරලා නැවතත් හුස්මට පතුලට එයා විසින් එනවා. ඒතර භාවනා කරනවා කියලා මොකද කරන්න තියෙන්නේ? පැයක් නිකන් ඇවිදින්න තමයි තියෙන්නේ. බකන් නිලාගෙන නිකන් බලාගෙන ඇවිදින්න තියෙන්නේ. එතකොට තේරෙනවා හිත අරමුණේ සහ පිට රැඳෙන අවස්ථා කියලා. හරිද? එතකොට ඔන්න දෙවෙනි ඔප්ෂන් එක. ඒකෙන් තමයි අර කරන භාවනාව කෙරෙනා භාවනාවක් බවට පත් වෙන්නේ. ඊට පස්සේ මේ තුන්වෙනි කරුණ ඔය දෙවෙනි එකේ ප්‍රතිඵලයක් විදිහට එන දෙයක්. දෙවෙනි වෙනස, දෙවෙනි ඔප්ෂන් එක තමන් තුළ ක්‍රියාත්මක කිරීම තුළ ලැබෙන සුවසේවාවක් නෙමෙයි. මොකද්ද? කැටැසිස්. සුවසේවාවක් එහෙම නැත්නම් විරේකයක් ලයිව් විරේකයක් වගේ එකක් ගත්තොත් ඒ ඇතුලේ තියෙන කුණු දරාව පිට දාන්න පටන් ගන්නවා. එතකොට ওই තුන්වෙනි එක මතුවෙන්නේ සාමාන්‍ය අන්න අර දෙවෙනි එක අඳුනගත්තට පස්සේ තමයි. මොකද හිතේ ගලණයට ස්වභාවික ගලණයට ඉඩ දුන්නාම තමයි අර විදිහේ ප්‍රබල ඉමෝෂන්ස් අර යටිපහුවෙච්ච දේවල් emotional wounds වගේ දේවල් මතුවෙන්නේ. එතකොට ඒක තුන්වෙනි කරුණක් විදිහට කියනවටත් වැඩිය අර කරන 1 2 කියන options දෙක හඳුන ගැනීම ක්‍රියාත්මක කිරීම තුළ ප්‍රතිපදාවේ ඉදිරිය තුළ ලැබෙන සුවසේවාව catharsis තමයි එතන තියෙන්නේ. එතකොට emotional wounds අර විදිහේ ප්‍රබල emotions මේ මතක අඳුරු මතක ඔය එක්ස්පෝසර් තෙරපි වගේ එකක් තමයි උතෙන්දි වෙන්නේ. මේ එන්න පටන් ගන්නවා. එන්නෙත් නිකන් දවසෙන් ඇවිල්ලා ඉවර වෙන ගාන්ට නෙමෙයි එන්නේ, ටික ටික එන්නේ. විතෙන් විත ඔන්න මතුවලා එන්න පටන් ගන්නවා. සමහර ඒවා කලින් මතක තියුණාද කියලා මතකත් නැති ඒවා මතක් වෙන්න පටන් ගන්නවා. කුඩාවදී වෙච්ච ඒවා මතක් වෙන්න පටන් ගන්නවා. ඒ තමුන්ගෙන් වෙන් වෙලා ගියපු පුද්ගලයෝ මතක් වෙන්න පටන් ගන්නවා. නේද? තමුන්ගේ මොනවද දැනට ජීවත් වෙන පුද්ගලයෝ කෙරෙහි තියෙන ද්වේෂය මතක් වෙන පටන් ගන්නවා. මේ ජීවිතයේ දැන්ට ඉන්න පුද්ගලයෝ කෙරෙහි අර සප්‍රෙස්ඩ් ද්වේෂයක් වගේ ඒ වගේ දේවල් මතක් වෙන පටන් ගන්නවා. ඊට පස්සේ තව තව වෙන වෙන හැඟීම් දෝරේ ගලන්න පටන් ගන්නවා. ඈ ඔය වගේ එක එක ඒවා මතුවලා එනවා. එතකොට ඒක සම්පූර්ණයෙන් සුවසේවාවක්. අර කැතැසිස් තමයි තියෙන්නේ. හැබැයි ඒක ටිකෙන් ටික එන්නේ දරන්න ටිකක් අමාරුයි. ඒවා එනකොට ඒක පිටිපස්සේ අර කියන විදිහට ලයික්ස් ඇන්ඩ් ඩිස්ලයික්ස් තියෙන්න පුළුවන්. මේ මේ වෙන දෙයට මම මගේ අමනාපයක් තියෙනවා. මේ වෙන මතකෙට මගේ අමනාපයක් තියෙනවා. මේ දෝරේ ගලන හැඟීමට මගේ මනාපයක් තියෙනවා කියලා නේද? දැන් ඔය සමහර වෙලාවට ආදරය, රාගය වගේ දේවල් උනත් දෝරේ ගලන්න පටන් ගන්නවා. එතකොට ඒ දෝරේ ගලන හැඟීමට මනාපමනාප වෙනවනේ. ඉත ඔහොමම තියෙනවා. එතකොට ඒ පැත්ත තනි කරම මේ මේ හීලින් ප්‍රොසෙස් එක හරියටම ඇක්ටිවේට් වෙන්නේ ඔය ඔය හරියදි තමයි. නැත්තම් අර යටිපහුවෙච්ච ඒවා ටික සප්‍රෙස් වෙවි වෙවි තමයි තියෙන්නේ. මෙන්න මේ අවධියේදී තේරෙනවා සම්පූර්ණ ජීවිත පරිවර්තනයක් සඳහා හීලින් ප්‍රොසෙස් එකක් සිද්ධ වෙනවා. ඒක වෙන්න වෙන්න තේරෙනවා අන්න මේ කය මනස දෙකම සැහැල්ලු වෙන්න පටන් ගන්නවා වැඩි වැඩියෙන්. මේ හරිම ලයිට් වෙන්න පටන් ගන්නවා ඕවර් ප්‍රොසෙස් එක හරහා ගිහාම පමණකට. එතකොට ඒක ඉතින් දරාගෙන කරගෙන ඒක හරහා යාමක් තමයි ඉතින් කියන්න වෙන්නේ. මේ මේ ක්‍රියාවලියට ටිකෙන් ටික එන එන විදිහට හොයාගෙන යන දෙයක් නෑ. ඒ සක්මනේ පරියන්ක ඉදිරිපත් වෙන ආකාරයෙන් අද දවසේ එනවා. ඒට එන්නේ නෑ. සමහර වක්මන්වල තියෙනවා, සමහර පරියන්කවල තියෙනවා, සමහර ඒවා නෑ. ඔහොමම ඉදිරිපත් වෙන ආකාරයෙන් මේකට මුහුණ දීම තුළ ඇත්තටම අර අර ලොකු සුවසේවාවක් සාමාන්‍ය කවුන්සිලින් වලිනුත් කට්ටියෝ වගේ එකක් ගන්න උත්සාහ කරනවා. නමුත් මේ මේ නියම හීලින් එක එන්නේ මෙන්න මේ වගේ මෙඩිටේෂන් වල තමයි. අර විදියට ෆෝස්ෆුලි නෙමෙයිනේ. මේ වෙනුවට ස්වභාවිකව ගොජ දම දම පෙන දම දම එන එකක් තියෙන්නේ. ඒක එක දවසට සුදුසු මාත්‍රෙන් තමයි එන්නේ. මාත්‍රේ ටිකක් දරා ගන්න අමාරු වුණත් ඒ ටිකෙන් ටික එන්නේ. එක පාට එන්නේ නැහැ ඩොග් ගාලා. එතකොට ඒක දරාගෙන කරගෙන යන්න පුළුවන්. ගියොත් ගියොත් මොකද වෙන්නේ? දැන් අර මුලින් සඳහන් කරපු මේ දේවල් සමාදන් වීම මේ හිත තුල අඩු වෙලා දේවල් වලින් විනිවිද දැකීමේ ස්වභාවය ටික ටික මතුවලා එන්න මේ ක්‍රියාවලිය හේතු වෙන්න පුළුවන්. ඒක තමයි කටපාඩම් මතක් කරලා පටන් ගත්ත පොයින්ට් එක. එදා දවසේ ටොපික් එකේ වැදගත් පොයින්ට් එක තමයි ඒක. හැබැයි ඒකට යන්න නම් මේ හිතේ ස්වභාවික අර going with the flow කියන ස්වභාවික ගලණයට flow state එකට ඉඩ දීලා ඒ flow state එකේ මතුවෙන අර විදිහේ strong emotions thoughts වගේ දේවල් වලින් පොඩ්ඩක් හිත මෑතුනහම තමයි මෙන්න මේ දේවල් සමාදන් නොවි මේ දේවල් විනිවිදෙන ස්වභාවය මේ හිත තුළ ටික ටික මතුවලා එන්නේ. ඒක ඉතින් කාලයක් කරනකොට කෙනෙක්ට තේරෙනවා දැන් මොන දේ ආවත් ඒක ඒක ඒකට එච්චර කම්පණය වීමක් මේ හිත තුල නෑ කියලා. ඔය උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්. දැන් ඒක ඊයේ දවසේ කෙනෙක් ඉදිරිපත් වෙලා තමයි ඔක මට මේ අවධානයට ආවේ. එයා කියලා තමයි මට අවධානයට ආවේ. එතකොට එයාට තමයි ක්‍රෙඩිට් එක යන්න ඕනේ හරනා. ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටිස් ඔවා. හරි. එතකොට හුස්ම ගමුකෝ. හුස්ම බලන්න කියලා අපි දෙනවනේ ආදුනිකෙට්ට. එතකොට සමහර කට්ටිය අහනවා හුස්ම මොනවද බලන්න තියන්නේ ස්වාමීන් වහන්සේ කියලා. දැන් ඊයේත් එකෙක් ඇවිල්ලා උනිකන් අමුතු ටෝකක් දුන්නා. මේ පත්තුල ඉතින් වදිනවා තමයි සවින්නාන්ද. කොහොමද දැනෙන්නේ කියලා ඇහුවාම නිකන් කියලා නිකන් කටපැත්තෙන් පොඩ්ඩක් හිනා වෙලා විලුඹ විලුඹ ඉතින් වදිනවනේ පොළොව පෑගෙනවනේ කියලා කිව්වා. ඉතින් ඉතින් ඔවාගේ වාට ඉතින් මට හොඳ උත්තර එනවා ඒ වෙලාවට. ඉතින් පොඩ්ඩක් ඉන්ජස්සන් එකක් දෙයක් ගැහුවා මීට ලාවට වගේ ආධුනිකයකින්ද ඉතින් එච්චර ගුත් කියන්නත් හොඳ නෑ. නමුත් ඒ ඇටිටියුඩ් එක එච්චර හොඳ ඇටිටියුඩ් එකකුත් නෙමෙයි. මේ තව ප්‍රශ්නයක් ඇහුවා ඒකට දුන්න අර ටික ඔක්කොටම අදලා උත්තරයක්. මේ ආනෝ මේ ෆෝම් එක මොකටද සාමීන්නන්ත මේ ඔෆිස් එකෙත් ලියාපදිංචි කළා ඔබ වහන්සේට මේ ෆෝම් එක ගෙනහලා දීලා ආවව අරගෙන යනකොට අරන් යන්න දෙන්නේ මොකද සාමීන්නන්ත මොකටද ඒක? මං කියවා මේකේ දොරවල් ඔක්කොම ඇරලා දාලා ඕන පිස්සේ පිහාට් එක වරෙව් කියලා මේක ඇරලා දාලා තිබ්බොත් මොකද වෙන්නේ මේ ආයතනයේද කියලා. එහෙම නොවෙන්න ලියාපදිංචියක් කරලා සටහනක් අරගෙන ඇතුළට ගන්න එක ඔයාට තේරුම් ගන්න අමාරුද කියලා. මේක ටිකක් සැරේට තේරුණා ගොයියට. ඊට පස්සේ කටවහ ගත්තා. ඉතින් ඒ වගේ අහනවා නිකන් කටපැත්තෙන් hina වෙලා අහනවා ඔය පතුලේ මොනවද බලන්න තියෙන්නේ කියලා. හුස්මේ නිවන් තියනවද අහනවා. හුලං වල නිවන් තියනවද අහනවා. ඔහොම අහන කට්ටිය ඉන්නවා ඉතින්. ඒගොල්ලොන්ට දවසක තේරුණොත් හොඳයි. නැත්නම් ඉතින් වැඩෙන්නේ නැහැ ප්‍රතිපදාවක්. කෙසේ නමුත් මේ ගත්තා වූ අරමුණ අපි නිරීක්ෂණය කරනවා. හුස්ම කියමුකෝ. හුස්ම නිරීක්ෂණය කරන හුස්ම නිරීක්ෂණය කරනකොට අපි හිතමු විටේක හුස්ම ඕලාරිකයි විටේක හුස්ම සියුම්. විතක හුස්ම ප්‍රියයි, විතක හුස්ම අප්‍රියයි, විතක හුස්ම ළඟයි, විතක හුස්ම දුරයි. ඔය විදිහේ විවිධ පැතිකඩ තියෙනනේ මේ හුස්මේ. මේ පැතිකඩ වලදී මේ පැතිකඩ බලනකොට මේ මුලදී මේ හිත ගොඩක් කැළඹෙනවා. මේ පැතිකඩ වලට අනුව ප්‍රිය හුස්මට මනාප වෙනවා, ප්‍රිය හුස්මට අමනාප වෙනවා. අර ඕලාරික හුස්මට කැමති නෑ, සියුම් හුස්මට කැමති. ඔය විදිහේ විකාර ප්‍රතික්‍රියා දක්වනවා මේ හිත. නමුත් අපි හිතමු මාස ගණන්, අවුරුදු ගණන්, සිය දහස් වර මේ හුස්ම දකිනකොට දකිනකොට මොකද වෙන්නේ? මේ තැනැත්තා මේ හුස්මේ මොන වෙනස වුණත් මේ ඕලාරික වෙන හුස්ම සියුම් හුස්මකින් ප්‍රතිස්ථාපනය වෙනවා. මේ සියුම් වෙන හුස්ම ඕලාරික හුස්මකින් ප්‍රතිස්ථාපනය වෙනවා. මේ ප්‍රිය වෙන හුස්ම අප්‍රිය හුස්මකින් ප්‍රතිස්ථාපනය වෙනවා. මේ අප්‍රිය වෙන හුස්ම ප්‍රිය හුස්මකින් ප්‍රතිස්ථාපනය වෙනවා කියලා මේ හුස්මේ පැතිකඩ දැකීම තුළම මෙයාගේ හිත තවදුරටත් මේ හුස්ම නිසා කම්පණය වෙන්නේ නැහැ. අන්න ඒ වෙනස අපි දැකලා තියෙනවා. අන්න ඔය වෙනසම තමයි මේ හුස්ම කියන්නේ ලෝකේ කියලා අරගන්න. ලෝකයේ පිළිබඳ දෙන මොකද දර්ශකයක්. ඉන්ඩිකේට එකක් තමයි මේ හුස්ම කියන්නේ. ලෝකයේ පිළිබඳ දර්ශකයක්. ලෝකෙ කිව්වත් එකයි, හුස්ම කිව්වත් එකයි. දුක කිව්වත් එකයි, හුස්ම කිව්වත් එකයි. එතන ලෝකෙ කිව්වත් එකයි, පතුල කිව්වත් එකයි. දුක කිව්වත් එකයි, පතුල කිව්වත් එකයි. හරි. එතකොට මෙන්න මේ ලෝකයට අනුව කම්පණය වෙන හිත, මේ ලෝකෙ කොහොම වෙනස් වුණත් කම්පණය නොවෙන ස්වභාවයක් අන්න ටික ටික මතුවලා එනවා. එහෙම නැත්නම් හුස්මට අනුව කම්පණය වෙන හිත, මේ හුස්ම කොහොම වුණත් කම්පණය නොවෙන ස්වභාවයක් මේ හිත තුළ මතුවලා එනවා. අන්න ඒ වෙනස තමයි ඔය කියන්නේ. මේ අකම්පිත වෙන්නේ ඇයි? මේ අරමුණ විනිවිද දකින නිසා. මේ අරමුණ එයාට තවදුරටත් ලොකු ආශ්චර්යයක්, වටිනාකමක් නොදක්වන නිසා. අන්න ඒ වෙනස තුළ මේ අරමුණු විනිවිද දකින, අරමුණු දැඩි ලෙස නොගන්න ස්වභාවයක් ටික ටික මතුවලා එනවා. ඉතින් ඔය කරුණු විදිහට ඉදිරිපත් කරා ලොකු ප්‍රොසෙස් එකක්. නමුත් පටන් ගන්න අර එක දෙක ඔප්ෂන්ස් වලින්. ඊට පස්සේ තුන්වෙනුව ඒ දෙක බාරගත්තාම අර විදිහේ කැතැසි සීලින් ප්‍රොසෙස් එකක් එනවා. ඒකට පස්සේ තමයි අර කී විදිහේ හිත පොඩ්ඩක් හිත මෑත් වීමක් මතුවලා එන්නේ. ලෝකේ තියෙනවා. හැබැයි තවදුරටත් ඒක අපිට ලොකු ආශ්චර්යයක් දනවන්නේ නැහැ. එන ගැහුවත් ඇහෙන්නේ නැහැ කියන්නේ. අර භාග්‍යතුන් වහන්සේ කතාවක් තියෙන. එහෙම නැත්නම් අර අනුරුද්ධ හාමුදුරුවෝ ලස්සන ලස්සන දිව්‍යාංගනාව සෙට් එකක් ඇවිල්ලා නර්තන ඉදිරිපත් කරන ශාරි ලස්සනයි. බලන්නකෝ මේගොල්ලන්ගේ ආභරණ, බලන්නකෝ මේගොල්ලන්ගේ ඇඳුම්, බලන්නකෝ මේගොල්ලන්ගේ වර්ණය කියලා ඕක පොඩ්ඩක් විඳිනවා. ශ්වේත වර්ණ වුණා නම් මේ හැමෝම කිව්ව ගමන් හිතුව ගමන් ප්‍රාර්ථනා කරපු ගමන් ඔක්කොමලා ශ්වේත වර්ණ. රක්ත වර්ණ වුණා නම් මේ හැමෝම කිව්වාම අන්න රක්ත වර්ණ. නීල වර්ණ වුණා නම් මේ හැමෝම කිව්වාම නීල වර්ණ. එක්කෙනෙක් නටනවා, තව කෙනෙක් සිංදු කියනවා, තව කෙනෙක් සංගීත වාදනය කරනවා, එන්න බජව්වා. ඉතින් අනුරුද්ධ හාමුදුරන්ටම ටිකක් කළා. ගියාට පස්සේ තේරෙනවා ඒ වැඩේ අවුල් ගියා කියලා. මල පැන්නුම් ඉරි පැන්නුම් පන්නලා ගියා කියලා. මම මේ භික්ෂුවක්නේ, මම සිවුරක් පොරවගෙන තට්ටි ගාගෙන ඉන්න කෙනෙක් නෙමේ, මම මේ ප්‍රතිපදාවක් සමාදන් වෙලා ඉන්න කෙනෙක් නෙමේ, මේක සුදුසු නෑ කියලා අන්න ටික වෙලාවක් යනකොට තේරුණා. මොකද කරේ? මේ ස්වාමීන් වහන්සේ බිම බලාගත්තා. බිම බලාගත්ත පමණින් අර එක එක අංගපසක පෙන්නන අර රැඟුම් රඟපු අර නැට්ටුකාරියෝ ටිකට මොකද වුනේ? නෑ, ඒගොල්ලෝ අහෝසි. බලනකන් තමයි ඔගේ ආශ්චර්ය තියෙන්නේ. බැලුවේ නැත්තම් ඒ තවදුරටත් ඒ නැටුමේ ඇති රංගයක් නෑ. අනේ ඉතින් අනේ ස්වාමීන් වහන්සේ අපි දිහා බලන්නේ නෑ කියලා අතුරුදහන් වෙලා යන්න ගියා. ඕකම තමයි වැඩේ. අනුරුද්ධ හාමුදුරුවෝ ඔය වගේ තව වැඩක් කරලා තියෙනවා. ඔය වගේම වැඩක් කරලා තියෙනවා. මොකද්ද ඒක කරලා තියෙන්නේ? කොයිදෝ පිණ්ඩපාතය යනවා. පිණ්ඩපාතය යනකොට දායිකාවක් ටිකක් අපි හිතමු ගුණියක්. නිකන් එක දරුවෙක් වගේ ඉන්න, නිකන් මැදි වයසේ ඉන්න වගේ ලස්සන සුරූපී කාන්තාවක් කියලා. මේ අනුරුද්ධ හාමුදුරුවෝ හරි ලස්සනයි. ඒ දවස්වල හැටියට ඉතින් ලස්සනයි කියන්නේ අද කාලේ හැටියට නිකන් හිතා ගන්නත් බැරි තරම් කියලා අපි හිතමු ගුණේද. ඉතින් මේ හාමුදුරුවෝ මෙහෙම පිණ්ඩපාත යනකොට මේ දානේ පූජා කරනවා. දවස් හත් දෙකක් දානේ පූජා කරනවා. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මේ ස්තෝප්පේ වැඩ ඉන්න, වැඩ ඉඳලා දානේ පිළිගන්න. ඊට පස්සේ ගිහිල්ලා වාඩි වෙනවා. ඔය සමහර වෙලාවට පිණ්ඩපාතේ ගියාම ඒගොල්ලෝ පුටුවක් ගෙනහලා පනවනවා. පුටුවක් ගෙනහලා පනවනවා. ඉතින් පුටුවේ ගිහිල්ලා වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ ඔන්න දානේ ගෙනහලා පූජා කරනවා. ඊට පස්සේ නැගිටලා ආපහු හාමුදුරුවෝ නැගිටලා යනවා. ඊට පස්සේ ඔහොම ටික දවසක් යනකොට කියනවා ස්වාමීන් වහන්සේ වළඳලාම යන්න කියලා. එහෙම කියනවා ඇත්තටම. වළඳලාම යන්න කියනවා. එතකොට වළඳන්නත් බාර ගන්න පුළුවන් ආරාධනාව ඕන. ආයතන ඉඳගෙන වළඳලා ඒගොල්ලෝ වතුර අනම්ම නම් ගෙනහලා දෙනවා, පාත්‍රය හොදලා දෙනවා, ඔක්කොම හවර කරලා ගිහැකි. ඉතින් වළඳලත් යන්න කියනවා දොස් දහම්දුරට. ඉතින් හඳුර දහම්දුර ඒකත් බාර ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ කියනවා මේ මේ පිස්තෝප්පුවේ හරි කරදරයි ස්වාමීන් වහන්සේ, මේ ඇතුල් ගෙට වඩින්න කියලා. සාලෙට. සාලෙට වඩින්න කියනවා. ඒ සාලෙටත් වඩිනවා. සාලෙට වැඩලා සිංහ හොඳට පහසුකම් සලසලා දීලා සාලේ ඉඳලා දානේ වළඳලා විවේක වෙලා යනවා. ඊට පස්සේ කියනවා ඔබ වහන්සේට මේ දානේ වළඳපු ගමන් අමාරුයි යන්න, මේ 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 මම මේ ඔබ වහන්සේ සඳහාම මගේ අපාර්ට්මන්ට් එකේ කාමරයක් වෙන් කළා තියෙනවා. ඔබ වහන්සේ ඉඳන්ම තමයි ඒක වෙන් කළා තියෙන්නේ. ඒකට ඇවිල්ලා වැසට පිලා ටිකක් වෙලා විවේක වෙලා යන්න කියලා. ඉතින් මේ හාමුදුරුවෝ ඒකත් බාර ගන්න. ඒකත් බාර ගන්න. ඒකත් බාර ගත්තට පස්සේ දැන් අරය ඇවිල්ලා අර කාමරයට ඇවිල්ලා ඇඳුම් මාරු කරනවා. නිකන් අංග පසංග පොඩ්ඩක් පෙන්නනවා. අර නිකන් බාගෙට පෙන්නනවා. මේ ඇඳුම් මාරු කරනවා, ගලවනවා, අඳිනවා. ඔන්නෝම එකක්. ඉතින් අනුරුද්ධ හාමුදුරන්ට තේරෙනවා එච්චර දුර ගිහිල්ලා මේ රහතන් වහන්සේ එච්චර දුර ගිහිල්ලා කල්පනා කරනවා දැන් නම් වැඩි වගේ කියලා. වැඩි වගේ ගිහිල්ලා කියලා කාටදෝ ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම එකක් වුණා කියලා. ඊට පස්සේ අන්න රහතන් වහන්සේ කෙනෙක් අරමුණු කළා මේ වගේ ශික්ෂාපදයක් පනවනවා, මේ මෙහෙම මේ කාන්තාවල් එක්ක ගෙවල් ඇතුලේ වැදගෙන ඉන්න බෑ කියලා. ඉතින් අර ඒ ස්වාමීන් වහන්සේගේ රාගයක් තියුණා කියලා අපිට කියන්න බෑනේ. හැබැයි ඉතින් ශික්ෂාපදේ පැනවෙන්නේ උන්වහන්සේ අරමුණු කළා. හරි අමුතු ශික්ෂාපදයක්. ඒ ස්වාමීන් වහන්සේට ගාණක් නැහැ. ඉතින් යනවා අර පියවරෙන් පියවර පියවරෙන් පියවර පියවර පණ්ඩල පණ්ඩල යනවා. අන්තිමට හිතනවා ඉතින් වැඩි වගේනේ කියලා ගිහිල්ලා කාට හරි කිව්වම ඔන්න ඉතුරු කට්ටියට ශික්ෂාපදයක්. ඉතින් හොඳයි ඉනි ඉතුරු කට්ටියට ඉතින් පෙරේතකමක් තියෙනවානේ. මාත් ඔය සමහර වෙලාවට නිකන් පොඩ්ඩක් දුර ගිහිල්ලා බලනවා පෙරේතකම තියෙනවද කියලා. ආ තියෙනවා. තියෙනවා තාම තියෙනවා. හොඳට බඩු තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක නැති වුණා නිකන් ඇඟේ කැරලක් ගියා වගේ තමයි. ඉතින් ඒ එහෙම තමයි. ඉතින් ඒ අනුරුද්ධ හාමුදුරන්ගේ වැඩ තමයි. ඒ දෙවැනි එක හරිම විචිත්‍රවත් ශික්ෂාපදයක් ඒකේ තියෙන විනය පොතේ. පළවෙනි එක නම් අහලා ඇති මේ කට්ටිය. ඒක තියෙන්නේ ඔය මේ සූත්‍ර පිටකේ. ඉතින් අර බලන තාක්කල් තමයි ලෝකේ වෛවර්ණ. අහම බලාගත්තොත් බිම බලාගත්තොත් තවදුරටත් අදාළ නැහැ. එතකොට ඔන්න ඔය හිත විනිවිදිනවා කියන එක හරියටම පෙන්වන්න පුළුවන් මේ පාට පාට ලස්සන අර විදිහේ අංගපසඟ පෙන්වන නර්තන ඉදිරිපත් කරන ලෝකේ තිවිද්දි අහක බලාගත්තොත් නොහිත අහක බලා ගන්නවා වගේ දෙයක් තමයි අතන තියෙන්නේ. අරමුණු තියෙනවා. හැබැයි අරමුණු තියුණාට මොකද අහක බලාගෙන? වෛවර්ණයි. හැබැයි අහක බලාගෙන තවදුරටත් ලෝකේ අදාළද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ලෝකේ නැති වෙන්නේ නැහැ. ලෝකේ තියෙනවා. හැබැයි අදාළ නැහැ. ඔන්න ඔය වෙනස තමයි කියන්න උත්සාහ ගන්නේ. මම හිතනවා මේ කියපු ටික තව ටිකක් පැටලුන්නේ නැහැ කියලා. ඔය ලියලා තියුණ ටික තව ටිකක් පැටලුන්නේ නැහැ කියලා මේ ටික අහගෙන ඉඳලා.
එමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං. ස්වාමීන් වහන්සේ අද දින ලැබිලා තියෙන වාර්තා එපමණයි. වහන්සේගේ වෙලාවක් ලැබෙනවා නම් සභාවට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න.
හොඳයි.
ස්වාමීන් වහන්සේ අජිත් ඔබට පුළුවන් දැන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
සමාවෙන් හම්බුනේ ඔබ වහන්සේට ඇහෙනවද දැන්
නැහැ. ඇහෙනවා අජිත්.
හම්බුනේ මම මූලිකව මේ ප්‍රශ්නේ පසුගිය බ්‍රහස්පතින්දත් ඉදිරිපත් කළා මූලික වශයෙන්. හැබැයි මට ටිකක් වැඩිපුර දැනුවත් කිරීමක් අවශ්‍ය නිසා මම අහන්නේ පසුගිය සතිය පුරා මට කමඨාම් වර්තාවක් ලියන්න අපහසු වුණා. මම ලෙඩ වෙලා මේ දවස් ටිකෙම ගෙදර හරියට දිගටම කරන් ආපු විදිහට භාවනා කරන් යන්න බැරි වුණා වරින් වර කරාට. ඒක නිසා පිළිවෙලට වර්තාවක් ලියන්න බැරි වුණා. ඒක නිසා මේ වතාවේ මට ඉදිරිපත් කරන්න බැරි වුණා. නමුත් මට කෙටියෙන් අවශ්‍ය මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න හවුඳුරනේ මට දැනගන්න ඕනේ. දැන් සක්මන් භාවනාවෙන් පරයන්ග භාවනාවට ගිහිල්ලා වාඩි වුණාම හුස්ම වාර දෙක තුනක් ඇතුළත සිත යම්පත් වෙනවා. ඊට පස්සේ හුස්ම නොදැනි ගිහිල්ලා ඉස්සර ඇස් ඉස්සරහා තියෙන කහ පාට වගේ දර්ශන තලයට යනවා. ඊට පස්සේ හිත යම්පත් වෙලා තියෙන්නේ. එතනින් පස්සේ වරින් වර තමයි ආපහු සිහියට එන්නේ. හුස්ම වාරවලට එන්නේ. නමුත් ඒ වතාවෙත් බොහොම සරල කිහිප වතාවකින් නැතුවත් ආපහු නැතුව යනවා. එතකොට වේදනාවක් ආවොත් වේදනාවට හිත යනවා. ඊට පස්සේ ඒකත් ආපහු නැවතත් අර සමත මේ ඇස් ඉස්සරහා තියෙන දර්ශන තලයට තමයි නැවතත් එන්නේ. තැන්පත් ගති. එතකොට මට දැනගන්න ඕන හවුදුරු ආපහු සිත මට පාලනය කරලා පුළුවන් හිත ගෙනියන්න එතනට ආපහු හුස්මට ගෙනියන්න. එතකොට හිතලා එහෙමනොත් හුස්ම ගැනilla හිතලා වීමක් වෙනවා. හිතලා හුස්ම ගැනීමක් වගේ. ඊට පස්සේ එමුණා මේ වගේ අවස්ථාවේදී ඊට පස්සේ වේදනාව ගියම මම වේදනා නුපස්නාව ගැන වැඩිපුර දන්නේ නැහැ. එදා මට ස්වාමීන් වහන්සේකින් අවවාද ලැබුණා මගේ වේදනාව මගේ වේදනාවක් නෙමෙයි කියලා බාහිර ඉඳන් බලන විදිහට කරගෙන යන්න කියලා. මට ඔබ වහන්සේකින් ටිකක් වැඩිපුර දැනගන්න අවශ්‍යයි හඳුනේ මේ තවදුරටත් වේදනානුපස්සනාව කොහොමද ඉදිරියට කරගෙන යන්නේ. ඊට අමතරව අර අර නිතරම මට යන සමාධි තලයේ ඉඳන් ආපහු එතන ඉඳන් මට පැහැදිලිව බලන් ඉන්න පුළුවන් ශබ්ද ඇහෙනවා, ඒවා බලන් ඉන්න පුළුවන් සීතිවිලි යනවා එනවා තරෙනවා. නමුත් එතන ඉඳගෙන ඉන්න එක ටිකක් කම්මැලි ගතියකුත් දැනෙනවා. එතකොට මේ වේදනාවට ගිහිල්ලා වේදනානුපස්සනාව කොහොමද කරන්නේ? නැවත එතනින් එහාට යමක් කළ යුතුද? නැත්නම් දැනට මේ විදිහටම බලන් හිටියට කමක් නැද්ද
කියලා? ඔව් හොඳයි. ඒ යෙදුන එක ගැන සන්තෝසයි. යෙදිලානේ ඔය අත්දැකීම ගොනු වෙන්නේ. එතකොට දැන් අර විදිහට මේ හුස්ම ටිකක් විවේක වෙලා ගිහිල්ලා අර විදිහ කාපාට පසුබිමකට වගේ වැටිලා ඒ තුල ඉඳගෙන වටපිටාව පේනවා, සද්ද එනවා වගේ ගතියක් නෙවෙයි කියන්නේ. හුස්මටත් ඕනනම් ගන්න පුළුවන් නැවතත්. මේ එතකොට අර ෆෝස් දැන් මෙහෙමයි, මේ අවදි තමයි පහුවෙන්නේ. එතකොට ඔය අවදි හාම අපිට හිතෙනවා මේක සම්පූර්ණ නතර වෙලාම තියෙයි කියලා හැමදාම.
එහෙම නැහැ.
එතකොට ඔය කාපාට පසුබිමක් මේ විවේක තත්ත්වයක් මතුවලා එන අවදියක් ඔය පහුවෙන්නේ. එතකොට ඒ අවදිය හැමදාම තියෙන්නේ නැහැ, සදාතනික නැහැ. ඉතින් ඒකත් එක්ක ඉන්දියාට කමක්
නැහැ.
ඉන්දියාහම ඒක බාරගත්තාම නුදුරේදීම ඕකේ අභාවය දකින්න පුළුවන්. අභාවය බලාපොරොත්තු වෙන්න හැබැයි අභාවය බලාපොරොත්තු නොවී ඉන්න හදන සමහරු. අභාවය නැතුව මේක දිගට පුදියා ගන්න පුළුවන් කියලා. එහෙම අපි කියන්නේ නැහැ. අපි කියන්නේ ආපු එකත් එක්ක ඉන්න. හැබැයි ඕකේ අභාවයක් තියෙන බව දැනගෙන ඉන්න. අභාවය තියලා සමහර විට ඊට වැඩිය ඔය ක්‍රියාවලිය ඕලාරික වෙලා වේදනාවකට හරි එහෙම නැත්නම් ආපහු හුස්මට හරි වැටිලා එයි. ඒ ක්‍රියාවලිය අත්දකින්න පුළුවන්.
එහෙමයි.
ඔය ආපු එකෙන් ඕවර්වෙල්ම් වෙන්න ඕනේ නැහැ. ඒකේ මේ මේ මේක නිකන් සදාතනිකයි කියලා බාර ගන්න ඕනේ නැහැ. ඒ වෙනුවට මේ අවධිය පහසු අවධියක්. ඒ පහසු අවධිය පහුවෙන් ඉඩ දෙනකොට තේරෙනවා ඔන්න ඒක පහුවෙලා අලුත් ෆේස් එකක් වගේ එකක් මතුවෙලා එනවා.
ඒක
එදාට ඒක බාර ගන්න මැලි වෙයි යුත්තේ නැහැ.
අන්න
ඒ වෙනස ඒ නැචරල් ෆ්ලෝ එක ගන්න එක ලේසි මම හිතන්නේ. ඒකින්ද දැනට ඔය තියෙන එකත් එක්ක ඉන්නකොට අපි හිතමුකෝක යම් මට්ටමක් පැනලා අහම ඔය එළි නැති වෙලා ගිහිල්ලා ඔන්න වේදනාව වගේ වැඩි වෙලා එනවා.
ඒ
45 වගේ පයින්කොට දිගට ඉඳියොත් ඕක පන්නලා යනවා. අන්න මොකද උනේ ඔය කහපාටේ අභාවය එක පරියන්කයක් තුලත් දකින්න පුළුවන්.
එතකොට
එන්නේ ඉස්මතු වෙලා සමහර විට වේදනාවක් වගේ දෙයක්.
එහෙම හඳුනන. එතකොට වේදනාවක්
ඕ
තද වේදනාවක් වෙන වෙලාවක් එනවා අවසානයේ ප්‍රාණ පෑකින් විතර. එතකොට ඒක ඒ එතනට මම කොහොමද යොමු වෙන්නේ? එතනදී කොහොමද වේදනාව ගැන හිතලා වේදනාවට උපස්සනාවට හිත යොමු කරන්නේ හැමදෙම?
යොමු වෙන්න දෙයක් නැහැනේ මාත්‍ය. හොම්බෙම ඇවිල්ලා වදිනවනේ වේදනාව.
වදිනවා. එහෙමයි. දැනෙනවා.
එතකොට ඒකත් එක්ක ඉන්න තමයි තියෙන්නේ. ඉන්දියොත් වේදනානුපස්සනාව තමයි වෙන්නේ. අය අලුතෙන් වේදනානුපස්සනාව හොයන්න දෙයක් නැහැ. ඔව්. එතකොට අපිට සාමාන්‍යයෙන් ගොඩාක් දත්මිටි කාගෙන, දාඩිය දාගෙන ඉන්න අමාරු වෙන්න පුළුවන් මුලින්.
ඉතින්
ටිකක් ඉඳලා බලන්න විනාඩි 5ක් 10ක් දවසකට චුට්ටි වෙලාවක් ඉඳලා බලන්න. ඉඳලා බලනකොට තේරෙනවා මේ වේදනාවේ රඟේ කොහොමද කියලා. ඒක අමුතුම පරීක්ෂණයක්. ගොඩ දෙනෙක් බයයි ඉතින්. ඒකත් එක්ක ඉන්න බයයි. එහෙම. අතපය කැඩලියයි කියලා හිතෙනවා. මේ ක්ලාන්තේ දාන්න එනවා සමහර වෙලාවට. මේ විනාඩියට ගිනි අඟුරකින් අරගෙන පුළුස්සනවා වගේ ගතියක් මතුවලා එනවා. ඉතින් ඒවා ඉතින් වේදනාවේ තියෙන විවිධ පැතිකඩ. එතකොට ඒක නිකන් අර නිකන් තනි ඝන සංඥාවක් වෙනුවට ටිකක් සිහියෙන් දකින කෙනෙකුට තේරෙන මේ වේදනාවේ තියෙන රාසි සංඥාවක්. එක සොලිඩ් වේදනාවක් වෙනුවට තියෙන පොඩි පොඩි ඩොට් පොයින්ට්ස් වගේ වේදනා ගොඩක එකතුවක් තියෙන කියලා. ඒක දකින්න පුළුවන් ඒ ද්වේෂය අයින් කළ බැලුවොත්. වේදනාවට සාමාන්‍යයෙන් ද්වේෂය තමයි එන්නේ.
එහෙමයි.
ද්වේෂය පොඩ්ඩක් බහතබලා විවෘත මනසකින් බැලුවොත් තේරෙනවා අර වේදනාවේ බුබුලු ආකාරය කියලා ඒ භාග්‍යතුන් වහන්සේ කියන්නේ. වේදනා බුබුලු උපමෝ කියලා කියන්නේ නේද? ඔහොම කියනවනේ. අන්න ඒ බුබුලු ආකාරය දකින්න පුළුවන්. එතකොට ඒකත් එක්ක ඉඳීමම වේදනාව පස්සනවා තමයි. වැඩියෙන් ඉඳියොත් වැඩියෙන් සිද්ධ වෙනවා. ඉතින් බලන්න තම තමන්ගේ හැකියාවත් එක්ක ඉඳලා බලන්න පුළුවන්. හැබැයි ඉරියව් වේම හැදෙන්න නම් නියමයි. පැයකමාරක් විතර ඉඳලා උරු කරගත්තොත් ආයෙ ඉතින් වාඩි වෙලා ඉන්න ඉරියව්ව ඔය අර්ධ පද්මාසනයක් වගේ දිගට පවත්වන්න ගැටලුවක් නැහැ. වේදනානු මට්ටම් පනලා යනකොට තමයි ඉරියව්ව හැදෙන්නේ.
හැදෙන්නේ.
මේ මසල් සිරිලා එහෙම හැදෙන්න එපැයි. එකපාර කරන්නත් බෑ ඒක. වාඩි වෙන ඉරියව්ව වුණත් හදාගන්න ඕ වගේ දේවල් උපකාර වෙනවා. ක්‍රමානුකූලයි. දවසක් මං කෙනෙක්ට කියලා අර්ධ පද්මාසනේ වාඩි වෙලා ඉන්න කියලා එයා මේ පුටුවක වාඩි වෙලා ඉඳපු එක එදෙන්ද කොහෙද? එකපාරට බිමට වැහැලා. ඊට පස්සේ දවස් දෙක තුනක් ඒක කළා. එන් මට බැන බැන ගෙදර ගියා මේ මොකද්ද අමාරුවක් ආවා කියලා මේ කකුලේ. ඉතින් එහෙම ඉතින් දවසෙන් දෙකෙන් ඒව වෙනස් කරන්න බෑ. ඒ වෙනුවට මේ ටිකක් විවේකීව ක්‍රමානුකූලව ඒ වෙනස වෙන්න ඉඩ දෙන්න ඕනේ. මාස කීපයක් යන්න ඉඩ පුළුවන් ඉරියව් හැදෙන්න. ටික ටික මගේ සුදුසු ඉරියව්වකට මම යනවා කියන අදහස තිබ්බාම හරි. පුටුවෙන් ටික ටික බිමට බහින්න වෙනවා, බංකුවකට බහින්න වෙනවා, බංකුවෙන් බිමට බහින්න වෙනවා, යෝග මැට් එකකට බහින්න වෙනවා. ඒකෙත් අර විදියට සුඛාසනේ වෙනුවට අර්ධ පද්මාසනේ වගේ ඉරියව්වකට යන්න වෙනවා කියලා ක්‍රමානුකූල වෙනසක් හදාගත්තොත් ඉරියව් වුණත් හැදෙන්නේ හේතු වෙනවා. ඔය දරා ගැනීම ඉඳීම. ඉතින් එහෙම ටික ටික කරලා බලමු. වෙන වැඩේට වෙන්න දෙන්න කියන අර්ථය තමයි බොහෝ විට තියෙන්නේ.
හොඳයි හවුදු මේ වහන්සේට ගොඩක් වෙන.
හොඳයි.
එමේ ස්වාමීන් වහන්සේ රාජිකා අතෝස් වගේ ඉන්නවා රාජිකා.
අවසරයි ස්වාමීන් වහන්ස. මේ මට ප්‍රශ්නයක්ම නෙවෙයි ඔබ වහන්සේ මේ දේශනාව කරන අතරේ මතුවෙච්ච කාරණාවක් වෙන්න ඕනි කියලා හිතුණා. මේ දැන් ඔය කවුද අනුරුද්ධ මහරහතන් වහන්සේ අර නාටිකාවන් දිහා බලනකොට හිතියා අහක බැලුවාම නැති වුණා කිවනේ. මට දැන් මේ මෑතකදී මට එන හිතුවිලිත් එක්ක මට මම නෝටිස් කරපු දෙයක් තමයි මේ ආයේ මගේ අර ෆේවරිට් සූත්‍රයට තමයි යන්නේ. මේ බලනකන් තමයි මේ ලෝකේ කොයි දේ තියෙන්නේ ඇත්තටම කියලා කල්පනා කරලා බැලුවොත් එහෙම මේ නසන්ති සූත්‍රයම තමයි. මොකද අපිට මොනවා හරි අරගලයක් තියෙනවා නම් අපේ මේ සංකල්ප එක්ක මිසක් අපි පිට මොනවත් එක්කවත් අපේ ලොකු ගැටීමක් නැහැ කියන එක මේ එන්න එන්න මට නිකන් ඒක නිකන් ප්‍රත්‍යක්ෂ වෙනවා වගේ කියලා හිතෙනවා. ඒක නිසා අපි මොනවා හරි තියනවා කියලා බැලුවොත් ඒ කියන්නේ හිතනකොට ඕනම සිටුේෂන් එකක දැන් මේකේ මට දුකක් තියනවා කියලා බැලුවොත් මට දුක පැත්ත බලන්න පුළුවන්. දැන් මට මේක දුක නෙවෙයි මේක සතුට කියලා බැලුවොත් ඒ සිදුවීමෙම මට සතුට පැත්ත බලන්න පුළුවන් වගේ නිකන් මොකක්ද දෙයක් තියෙනවා. මට ඉතින් අර රහතන් වහන්සේගේ කතාව කිව්වමත් ඒක නිකන් ආයෙක ප්‍රත්‍යක්ෂ වුණා වගේ කියලා හිතුණා. ඒක පොඩ්ඩක් මතක් කරන්න හිතුණා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට ඒ ගැන මොකක් හරි මට උපදේශයක් දෙන්න පුළුවන් නම් බොහොම පිං ස්වාමීන් වහන්සේ.
ඔය එතකොට මේවනේ දැන් අනුරුද්ධහාමුදුරුව වුණත් නිකන් බැලුවනේ. ඒ ස්වාමීන් වහන්සේ නිකන් නිල් පාට වුණා, සුදු පාට වුණා, රතු පාට වුණා කිව්වහම මේ ඉතින් ඒ කට්ටිය පාට වෙනස් කරනකොට ඒක මොකද්දෝ නිකන් අමුතු නිකන් ආශ්චර්යයක් තියෙනවා. මේ කික්කෙනාගේ ඇබ්බැහි අනුව ඉතින් පොඩ්ඩක් බලන ගතියකුත් තියෙනවානේ. මොකද්දෝ පෙරේතකමක් ඇබ්බැහියා වගේකුත් තියෙනවා. ඉතින් එහෙම එකකුත් ඇතුව තමයි, එහෙම දේවලුත් ඇතුව තමයි අපි මේ පුහුණුවක් ප්‍රතිපදාවක් කරගෙන යන්නේ. ඉතින් ඒකේ සමහරු සුදු පාටට කැමති වෙන්න පුළුවන්, සමහරු රතු පාටට කැමති වෙන්න පුළුවන්, සමහරු නිල් පාටට කැමති වෙන්න පුළුවන්. ඒක එක්කෙනාගේ ප්‍රිය ස්වභාව එක එක්කෙනාගේ පෙරෙත්තකම තමයි. ඉතින් ඒ විදිහේ දෙයක් තියෙනවා. දැන් ඔය රාජිකා කියන විදිහට ඔක්කොම දේවල් නිකං ඕනම් බලන්න පුළුවන් නැත්නම් නොබල ඉන්න පුළුවන් කියන එක මම ඒ අදහස මම පිළිගන්න කැමති නැහැ. ඒ වෙනුවට තියනවා ඇදිලා යන්නේවා තියනවා. ඉබේම අහුවෙලා ඉවරයි. පෙරේතකන් තියනවා. ඒතකොට ඒ පැතිකඩ දුර වෙලා ගිහිල්ලා නැහනේ තාම. ඒතකොට ඉතින් ඒවත් එක්ක ගනුදෙනුවක් මේ තුල තියනවා. ඒකින්ද අර හිත අහක බලා ගන්නවා කියන උපමාවට අරක කිව්වේ ඒක වෙන්නේ ස්වභාවිකව. ඒක ඕනම අරමුණක හුස්ම ගැන කියලා ඔබ කියන්නේ. ගත්තා වූ අරමුණක හාත්පස දැක්කද තවදුරටත් ඒකේ ආශ්චර්යයක් මේ හිතට වටිනකමක් මේ හිතට නැහැ. හුස්මටත් ඒක වෙනවා. ඒක තමයි කාලෙකදී කෙනෙක් කියනවා හුස්ම තියෙනවා. ඕනම් බලන්න පුළුවන්. හැබැයි බලන්න මගේ හිතේ උනන්දුවක් නැහැ කියලා. බලන එක වෙහෙසයි කියලා. අන්න මොකද උනේ හුස්මේ තියුණ ආශ්චර්ය ඉවරයි. හත්පස දැක්කා. අනිවරයි. ඊට පස්සේ අනිත් අරමුණු වෙනවනේ. අනිත් අරමුණු කියනවා නෑ නෑ හුස්ම නම් වටිනාකමක් නැති වුණාට මේ බලන්න මම රාගය. මගේ වටිනාකමක් තියෙනවා. නෑ ඒ හුස්ම නම් වටිනාකමක් නැති වුණාට මේ බලන්න මම ඉරිසියාව. මගේ නම් වටිනාකමක් තියෙනවා. කියලා ඔන්න විදිහට අපේ හිත ඒ දේවල් තුල මොකද්දෝ වටිනාකමක් තියෙන බව නැවත නැවත සනාථ කරන්න උත්සාහ ගන්නවා. ඒ විදිහේ ක්‍රියාවලියක් අපිට තියෙනවා. එතකොට ඒවත් විනිවිද යන්න එපා. ඒවා විනිවිද යනවා කියන්නේ ඉතින් ටිකක් වෙහෙසකාරී වැඩක්. ඒකත් එක්ක ඉඳීමක් ඒ තුල තියෙනවා. ඒකින්ද අර බැහැහියත් එක්ක පොඩ ඉඳලා බලන්න ඕනේ. අර අනුරුද්ධ හඳුරු කරා වගේ නේද? සුදු පාට වුණාම කොහොමද මේ කට්ටිය හරි ලස්සනයි. නිල් පාට වුණාම කොහොමද මේ කට්ටිය හරි ලස්සනයි. රතු පාට වුණාම කොහොමද මේ කට්ටිය හරි ලස්සනයි කියලා කියලා බලලා බලලා තමයි දවසක මේ හිත අහක බලාගන්නේ. මේක නිසා ඔය කියන සංකල්ප මේ වශයෙන් ආ ඔන්නම් බලන්න පුළුවන් නැත්තම් නිකන් ඉන්න පුළුවන් කියන එක තියරි එකක් විදිහට හරි වුණාට ප්‍රායෝගිකව කරන්න බෑ. දැන් පහුගිය දවසකත් කෙනෙක් එන්න වාදයක්. ඔබ වහන්සේ කියනවා මේ සිහියෙන් මේ වැරදි වැඩ සිහියෙන් වෙන බව දැනගෙන ඉන්නලු. මම සිහිය පීටෝ ගත්තා නම් මම කරන්නේ වැරදි වැඩෙන් ඉවත් වෙන එකලු. මං කොහොයි ඉතින් ඔය ආ ඉතින් ශක්තිමත් කෙනෙක් හැමෝම මෙහෙම ශක්තිමත් නෑනේ. අපි වගේ දුර්වල කට්ටියක් ඉන්නවනේ. මේ හාමුදුරුවෝ වගේ දුර්වල කට්ටිය ඉන්නවා. මේ ඔඩියන්ස් එකේ ඉන්නවා වගේ දුර්වල කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට අර වරද වළක්ව ගන්න බෑ. මොකද කරන්නේ? ඇබ්බැහියට වගේ එකට ඇදිලා යනවා. මොකද කරන්නේ? එතකොට සිහිය පිහිටවා ගන්න, මේ වරදක් කරන බව දැනගන්න කියලා තමයි මම කිව්වේ. එතකොට මොකද වෙන්නේ? අර වරදේ ඉඳියත් ඔන් ඔෆ් වෙවි තමයි ඉන්නේ. මේ වරදට හිත බැසගෙනම නෑ. වෙනදා වගේ බැසගත් හිතකින් නෙමෙයි ඒක කරන්නේ. අන්නේ වෙනස. ඒ වෙනස සමගින් කාලයක් යනකොට දවසක තේරෙනවා. අන්න ඔන්නම් මේ වරදේ ඉන්න පුළුවන්. ඔන්නම් අහක බලා ගන්න පුළුවන්. ඒ වෙනස පරිවර්තනේ සිද්ධ වෙනවා. ඒකින් දැන් නසන්ති සූත්‍රය අතහැරලා අලුත් සූත්‍රයක් ගැන කතා කරන්න රාජිකාට උනත් කල් හරි කියලා තමයි මට හිතෙන්නේ. දැන් ඕකේ තාස්පත දැකලා නිතින් දැන් අලුතෙන් නොදැක්ක සූත්‍රයක් අරගෙන ඒක ගැන කතා කරන්න ගියා නම් හරි.
එහෙමයි සයිනාතිල් මෙහෙමනේ දැන් සූත්‍රය අල්ලන එක උනත් මම හිතලා කරන දෙයක් නෙවෙයි දැන් ඔබ වහන්සේ
එහෙනම් ඉතින් අර කතාව ආපහු ඉල්ලාස් කරගන්න එනවා කලින් කියපු එක. දැන් සූත්‍රයෙන් උනත් ඔය සූත්‍රයෙන්ම සනාත වෙනවනේ දැන් ඕක අතර ගන්න බැරුව ඉන්නේ.
ඔබ හිතුව සනාත ඒ අසාධාරණ අපිට කතා කරන්න දෙන්න ඕනේ අවස්ථාව. මම කියන්න ගියේ මම කියපු දේ ඔබ වහන්සේට මම හරියට කමියුනිකේට් කළා නෑ කියලා මට හිතරෝ ඔබ වහන්සේගේ උත්තරේ ඇහුණාම මට කිය
දැන් අනිවාර්ය කමියුනිකේෂන් ගැප් එකක් කොහොමත් තියෙනවනේ. හරි ටීචර් වර්සස් ස්ටුඩන්ට් දෙන්න එකතු වෙලා තමයි ටීචින් එක හදන්නේ. ඒතර රාජිකා ටීච් කරනවා මම අහගෙන ඉන්නවා. අපි දෙන්න අතර කොහොමද ගැප් එකක් තියෙනවා. ඒතර යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි ඉතින්නේ.
තමයි ඒ සවිනාස් නැහැ මට හිතෙන්නේ දැන් ඔය දැන් කාශ්‍යප මහරහතන් වහන්සේටත් මේ අර දූතාගොක් මත ඇරලා එන්න කිව්වත් උන්වහන්සේගේ ඒකට කැමැත්තක් තිබ්බනේ. ඒ වගේ අපි ඔය ලොකු ස්වාමීන් වහන්සේ දේශනාවල ඉතින් කියන ඇට් හෝම් මේසෙට ගියාම කියන ඒ උදාහරණය ගත්තොත් අපි 10 දෙනෙක් බුෆේ එකට ගියා බෙදා ගන්න කෑම පිටින් 10ක් වෙන එක හේතුව අංශය ආශ්‍රව වලින් වෙනස් වෙනවා වගේ අපි එක එක කෙනා ඇදෙන දේවල් වෙනස් තමයි. ඒක මම දන්නවා. හැබැයි මම කිව්වේ ඒ ඇදෙන දෙයට විතරයි අපේ සංකල්ප එන්නේ. ඒ කියන්නේ අපි මේ ලෝකේ තියෙන හැම දෙයක් එක්කම ගැටෙන්නේ නැහැ. අපි තියෙන මොනවාද සංකල්පේ මොනවාද ඒ ටිකත් එක්ක විතරයි. ඒක ඇත්තටම එළිය දේවල් එක්ක නෙමෙයි අපි ගැටෙන්නේ. අපේ ඇතුළෙම තියෙන සංකල්පත් එක්ක විතරයි. ඒ සංකල්පේ අපි වෙනස් කරගත්තොත් එතන තමයි මට හිතෙන්නේ අපි සතුටුද දුකද කියන එක තීරණය වෙන්නේ. අන්නේ සංකල්පෙත් එක්ක ගැටීමේ කියන එක ඒකත් එක තමයි මේ දස්තර කුමාරි මම දෝලණය වෙන්නේ මගේ හිත විදි. මට මේ කියන්න ඕනේ ඒක ස්වාමීන් වහන්සේ. අනේ පටලැවුණ සමා වෙන්න ඕන ස්වාමීන් වහන්සේ. බොහොම ස්තුතියි ඔබ වහන්සේගේ බොහොම තින් ඔබ වහන්සේගේ පිළිතුරට ස්වාමීන් වහන්සේ.
කෑම මේසේ මොනවද වුණත් ඉතින් බෙදා ගන්න පිඟාන දිහා බැලුවාම අපිව තමයි නිරූපණය වෙන්නේ නේද? එතකොට ලෝකේ තියෙන ඔක්කොම අරමුණු අදාළ නැහැ. ලෝකේ නිකන් බුෆේ එකක් වගේ ඇරලා දාලා තියෙනවා. හැබැයි පිඟානේ තියෙන්නේ අනන්‍යතාවය. අපි අපේ අනන්‍යතාවය. සමහරු එකක දෙයකට පෙරේත වෙද්දි සමහරු තව දෙයකට පෙරේතයි. ඉතින් ඒක තමයි ඒකට ඒක ඒක තමයි ඒක තමයි නිවන සඳහා අදාළ වෙන්නේ. අර මුළු බුෆේ ඩයට් එකම අදාළ නැහැ ඒකට. බුෆේ එකම අදාළ නැහැ, මේසෙම අදාළ නැහැ. පිඟාන විතරයි නිවන සඳහා අදාළ. ඉතුරු ටික දැන්ටම නිවන්. පිඟානේ බෙදාගත්ත ටික තමයි ප්‍රහාණය කරන්න තියෙන්නේ. ඉතින් ඒක තමයි. අනිත් එක අර කාශපහාමුදුරන්ට කියනවා කියලා මට හිතෙන්නේ නැහැ අරක බුදුහාමුදුරුවෝ. ඔය බුදුහාමුදුරුවෝ කියන්නේ කාශපහාමුදුරුවෝ අඩේට තියලා අපිට කියන්නේ. භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ කාශපහාමුදුරුවන්ට මේක කියලා වැඩක් නැහැ. හැබැයි මේ මොකද්දෝ පණිවිඩයක් මේ අහගෙන ඉන්න කට්ටියට දෙනවා කාශ්‍යප. ඔය ඇති මේ වයසයිනේ දැන් පොඩ්ඩක් ඇවිල්ලා ඉන්න මේ විවේකීව ඉන්න ඇති කියලා ඔය වද දුන්නා. නමුත් අහන්නේ නැහැ. කාශ්‍යප හාමුදුරන්ට කියන බණකට වැඩිය නිකන් මේ වෙන කාටදෝ කියන බණක් ඔතන තියෙන්නේ. විශේෂයෙන් අද වගේ අවධියකට බොහොම අදාළයි. මේ දුෂ්කරවත් පුරන්න යනවා ඒවා ගැන තමයි කතා කරන්නේ. නමුත් ප්‍රතිපදාවක් ගැන අදහසක් දැනුමක් ගොඩ දෙනෙට නැහැ. ඉතින් බලමු නේද.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පින් ඔබ වහන්සේ අද මම වෙලාවක් අපිට ගත කරාට.
හොඳයි, එහෙනම් අපි සාර්ථකව අවසන් කරමුයි කියලා මම මේ බන්දුල මාමට යෝජනා කරනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, මම මේ ප්‍රශ්නයක් අහන්න කියලා හිටියේ ඔබ වහන්සේට කරදර කරන්න ඕනේ. ඉතින් දා මම ප්‍රශ්නේ අයින් කර ගන්නවා ස්වාමීන් වහන්සේ. වහන්සේ අද දිනත් ධර්ම දේශනාවත් වගේම සාකච්ඡාවත් ඉතාම සාර්ථකව ඉදිරිපත් කළා. ඉතාම වටිනා කාරණා රාශියක් ඉදිරිපත් කළා. අයිතිය වහන්සේගේ කාලය මේ වෙනුවෙන් අපි ඉතාම ගෞරවපූර්වකව පාද නමස්කාරයෙන් වන්දනා කරනවා. වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් ඒ කටයුතු ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. නදී ඔබට බාරයි.
බොහොමත්ම පින් වන්දුල මාමා. එහෙනම් අපි ඒ ප්‍රාර්ථනයත් එක්ක පත්මනන්දට ආරාධනා කරමු පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන ලෙස අද දවසේ වැඩසටහන සමාප්ත කිරීමට. බොහොමත්ම පින් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
බොහොම පින් නදී, අවසරයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ අප සමග ඉතා ඔබ වහන්සේගේ වටිනා කාලය ඉතා ලොකු වේලාවක් අපත් සමග ගත කළා. ප්‍රශ්න ධර්ම දේශනාවටත් අපගේ ප්‍රශ්න වලට පිළිතුරු සැපීමටත් ඉතින් ඔබ වහන්සේට අප්‍රමාණ පින්. ඒ වගේම ඔබ වහන්සේට මෙන්ම අපට මේ අවස්ථාව සලසා දුන් ලොකු ස්වාමීන් වහන්සේත්, නිස්සරණ වණේ අනිකුත් සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අයිති වේවා. මේ පිනෙනුත් මේ ධර්ම දේශනා මේ සවන් දෙන මේ සහභාගි වන සෑම දෙනාටමත් මේ අපේ සසර ගමන ඉතා කෙළවර කර ගැනීමට මේ පින් අයිති වේවා. ඒ වගේම මේ අසනීප ගතියෙන් පසුවන නාමන්තගේ මේ අසනීපයට ඉතා ඉක්මනින් සුව වී අපත් සමග එක්වීමට ඔහුට අවස්ථාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. දැන් පුණ්‍යානුමෝදනාවට පුණ්‍යානුමෝදනා දෙවියන්ට පින් අනුමෝදනා කිරීම සඳහා ගාථාවන් කියා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම්හෙහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධිය. එත්තාවතා චම්හෙහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූත අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධිය. එත්තාවතා චම්හෙහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධිය. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මංසදා. අපේ මියගිය නෑයින්ට පින් දෙමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ නිවන් දක්නා ඥාති දක්වා අපට සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා අප ප්‍රාර්ථනා කරමු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය ආදු සද්ස අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට වන්දනා කිරීමට.
පත්මනෙන්දා ස්වාමීන් වහන්සේ ඩිස්කනෙක්ට් වුණා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා ඒක
නිසා. එහෙනම් මං අපි ස්වාමීන් වහන්සේට වන්දනා කරමු වන්දනා ගාථාව කියලා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දම් පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්දා සීලන් දයාවා සම්බුද්ධ පුත්තන් නමාමහං සාදු සාදු සාදු.